නිර්වාණ සරණයි පින්වත් සියලු දෙනාටම පින්වත්නි සුපුරුදු පරිද්දෙන් අදත් අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරන්නයි මේ දැන් සියලු දෙනා සූදානම් වෙලා ඉන්නේ. එනිසා වෙනදා වගේම ඔබට දින රාජකාරී කටයුතු වලින් නිදහසක් ලබාගෙන මේ ඉදිරි හෝරාව දෙක පුළුවන් තරම් මේ දේශනාවට අවධානය යොමු කරලා තවත් සතියක් ඔබට ඉදිරියට මඟ වඩා ගන්නට ඔබට ලැබෙන ගුරුහරුකම් දහමින් ලැබෙන පෝෂණය ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න ලැබෙන අත්පහල ලබාගෙන තමන්ගේ ජීවිතයට පුළුවන් තරම් මේ නිවන ලං කරගන්නේ වැඩපිළිවෙලට අනුගත වෙන්න කියලා අපි ඉතාමත් අනුකම්පාවෙන් මතක් කරනවා. මම හිතන්නේ මේ වෙනකොට ආය අලුතෙන් මතක් කරන්න දෙයක් නැහැ. ඔබ මේ දේශනාවට වාඩි වෙනකොට මොන අයුරින්දයකට සූදානම් වෙන්න ඕනේ, ලකලැස්ති වෙන්න ඕනේ කියලා. නැවත් අපි දන්නවා හැමදාමත් අලුතෙන් පිරිසක් එකතු වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා බොහොම අනුකම්පාවෙන් කරුණාවෙන් මතක් කරන්න තියෙනතුනේ. විශේෂයෙන් තමගේ ජංගම දුරකථනය නිහඬ කරලා පැත්තකින් තියලා තම මුළු සතියටම බොහොම පොඩි වෙලාවක් මේ මග වැඩීමේ වැඩපිළිවෙලට යොදන ආයෝජනය කරන මේ වෙලාවේ ඉතාමත් ඕනෑකමින් මේ කටයුත්ත කරගන්න කියලා මතක් කරනවා. එහෙමනම් අපි සුබුරුදු පරිදි තථාගතයන් වහන්සේ වන්දනා කරගෙන තිසරණයේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා ඉදිරි වැඩ කටයුතු ටික කරගෙන යමු. මතක් කරගන්න පින්වතුනි, ඔබ මේ සසරේ ආපු ගමනේ ණය වෙච්ච ප්‍රමාණය විවිධාකාරයේ රෝග සත්වයන්ට මෙච්චරයි කියලා නිම කරන්න බෑ. ඒ නිසා අපි දෙවියන්ට ආරාධනා කරන වෙලාවේ නිකන් කාටවත් පේන්න නෙමෙයි, අවංකවම බොහෝම නිහතමානීව තමන්ගේ අතින් වෙච්ච වැරදි ඕන තරම් ඇති කියන කාරණාව ඉතාමත් යටහත් පහත් පිළි අරගෙන සසරේ තමන් අතින් වැරදි වෙච්ච අයට වන්දි ගෙවන්න ලැබිච්ච කදිම අවස්ථාවක් කියලා මේ දහම් දේශනාවකට ඒ වගේම පුණ්‍ය කටයුත්තකට සම්බන්ධ වෙන්න ලබා දෙන අවස්ථාවක් කියලා සිහිපත් කරගෙන ඒ අයට මේ ස්ථානට වලට ඉන්නට කියලා ආරාධනා කරනවා. මේ කියන දේවල් තියෙනතුන ඔබ ඇත්තටම අවංකවම කරනවා නම්, හෘද සාක්ෂියට අවංකව කරනවා නම් ඔබට ඒවයින් ලොකු ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ඔබ බොරුවට කරොත් ඒක ප්‍රතිඵලත් ඔබට බොරුවට ලැබේ. හරියට යමක් කරන්නේ නැතුව කවදාකවත් හරි ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. නමුත් අද ගොඩක් මිනිස්සු කරන වැඩේ තමයි කරන්න කියන දේ හරියට කරන්නේ නැතුව ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කිය අනෙක් අයත් එක්ක කී කී යනවා. ඔය දෙවියන්ට ආරාධනා කරා කියලා ඇති ඵලය මොකක්ද? පුණ්‍ය අනුමෝදනාවක් කරා කියලා ඇති ඵලය මොකක්ද? තිසරණේ සමාදන් වුණා කියලා ඇති ඵලය මොකක්ද? පංච ශික්ෂාවත සමාදන් වුණා වෙලා ඒ පංච ශික්ෂාවත රැකගත්තා කියලා ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, හොරකමින් වෙන් වෙලා, කාමේ වරදව හැසිරීමෙන් වෙන් වෙලා කටයුතු කරන එකේ තියෙන ඵලය මොකක්ද කියලා මිනිස්සු හරියට කරන්නේ නැතුව අනික් මිනිස්සුත් එක්ක කී කියනවා. එහෙම කියන එකෙන් පින්වතුනි තමන්ට ලොකු ශාපයක් උදා වෙනවා. මොකද ඒකට හේතුව යම් දවසක පින්වතුනි මිනිස්සෙක්ට ඒ ගුරුහරුකම් ලැබිලා ඒවා කරන්න අනාගතයේදී අවස්ථාව හිත පහළ වෙන මිනිස්සෙක්ට හරියට කරන්නේ නැති මිනිස්සෙක් ගිහිලා ওই විදිහට කිව්වහම ඒ මිනිස්සයාට කල් තියාම ඒ දේවල් ගැන තියෙන පැහැදීම නැති වෙලා යනවා. එතකොට කවදාකවත් ඒ මිනිස්සයාට තමන්ගේ පිනට ඒ වගේ අවවාදයක් අනුශාසනාවක් ලැබුවත් ඒව හරියට කරන්නේ නැති කම නිසා කවදාකවත් ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැති යනවා. ඒවා මහා දරුණු පාප කර්ම තින්නතුනි. මිත්‍යා දෘෂ්ටියේ තවත් පිරිසක් සමාදම් කරමින් ලෝකාන්තරික නරකය දක්වා ඒ කියන්නේ අවීතියටත් එහා මහා අති භයංකර කල්ප කාලාන්තරයකට තින්නතුනි සමන්ට අඩුතරමේ එලියක්වත් ආලෝක මාත්‍රයක්වත් පේන්නේ නැති තැනකට ගිහිල්ලා මොකද ඒකට හේතුව මිනිස්සුන්ව අන්ධකාරයට දැම්මට අනෙක් පැත්තට තමන්ට කාලයක් යනකම් මාත්‍රයක්වත් ආලෝකයක් ලැබෙන්නේ නැති තැනකට ගිහිල්ලා තමන්පත් වෙන්නේ ඒ වගේ තැනකට ගියොත් එන්නේ ආයේ කවර කවදාකවත් අවීතියෙන් ගොඩාවත් ඒ වගේ තැනකින් ආයේ ගොඩේ කියලා හිතන්නම ආවා එනිසා මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරවීම කියලා කියන්නේ මහා බරපතල පාප කර්මයක් කවදාකවත් ඒ වගේ දේවල් කරන්නේ අද ගොඩක් දුරට මිනිස්සු උගත්තු කියලා හිතාගෙන බුද්ධිමත් කියලා හිතාගෙන තමන්ගේ පටු දැක්මට නිවැරදි කියලා හිතෙන්නේ නැති දේවල් ඔක්කොම වැරදි කිය කියා යන ලෝකයා සමග ඇහැට පේන්නේ නැති කනට ඇහෙන්නේ නැති දේවල් එකක්වත් මේ ලෝකේ නැහැ කිය කියා කර්මඵල කියලා දේවල් මේ ලෝකේ නැහැ කිය කියා සීලයක් වතක් සමාදන් වෙලා ඒ අනුව කටයුතු කිරීමෙන් යහපතක් වෙන්නේ කොහොමද කිය කියා පිනක් දහමක් කරා කියලා ඇති ඵලය මොකක්ද කිය කියා ලෝක සත්‍යය කටයුතු කරනවා අපිට ඒවා නවත්තන්න බෑ පින්වතුනි නමුත් ඔබට මේ කල්තියා කියන්නේ කවදාකවත් ඔබ ඒ පැත්තට නැඹුරු වෙන්න එපා ඒ වගේ මේ වගේ මිනිස්සෙක් යමක් කියලා කිව්වොත් ඒවා පිළිගන්න එපා ගත් කරට මොකද තමන් අපායට යනකොට පින්වතුනි සාමාන්‍ය ලෝක සත්‍යයේ ස්වභාවය තමයි තමන් යනකොට තව පිරිසක් එකතු කරගෙන යන එක. අපායට යන බස් එකේ ටිකට් කඩා ගන්න ඔබ ලෑස්ති වෙන්න එපා. ඒ නිසා ඒ මිත්‍යා දෘෂ්ටික අදහස් වැළඳ ගන්න එපා. හොඳම දේ කරන්න තියෙන දේ තුනේ පොඩ්ඩක් තමන් කල්පනාකාරීව අවබෝධයෙන් කටයුතු කරන එක. ඒකට හොඳ ක්‍රමවේදයක් තියෙනවා. ඔබට ඇත්තටම ඒ වගේ අවස්ථාවේදී කල්පනා කරලා බලන්න වටිනවා. මම ඒ ගැන ඔබට තව මොහොතකින් පැහැදිලි කරලා දෙන්නම්. ඊට කලින් අපි අර කිව්ව ආකාරයට කටයුතු කරගෙන දේශනාවට සූදානම් වෙමු. හොඳයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස විසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වීම සඳහා සියලු දෙනාම මා කීවයින් පසු සජ්ජායනා කරමු. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අප්‍රමාදේන සම්පාදේත. එහෙමනම් මං කලින් කිව්ව ආකාරයට ඔබ දැන් සියලු දෙනාම මේ දසදහසක් ලෝක ධාතුවක වැඩ සිටිනා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් මේ ස්ථානට එන්නට කියලා ආරාධනා කරගමු. ඒ වගේම මේ අනාදිමත් සංසාරයේ ඔබට අම්මා තාත්තා වුණු සහෝදර සහෝදරියන් වුණු ඥාති හිත මිත්‍රයන් වුණු ගුරුවරු වුණු උදව්වට පදව්වට හිටපු යම්තා පිරිසක් ඉන්නවා නම් තේනතුනේ ඒ සෑම සිදනාවක් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයටත් මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරගන්න. ඒ වගේම තමන්ගේ අතින් අවඩ අසාධාරණකම් වලට ලක් වෙලා අද ඒ අවඩ අසාධාරණකම් වලට පිළිගන්නවා කියලා හිතාගෙන යම් පිරිසක් ඉන්නවා නම් තමන්ගේ අතින් එදා වෙච්ච ඒ වැරද්ද ඉතාමත් නිහතමානීව පිළිගන්න කෙනෙක් විදිහට තමන් ගතින් වෙච්චේ වැරද්දට වන්දියක් ගෙවීමේ සූදානමෙන් ඒ සියලු දෙනාටම මේ ලෝකේ යම් වන්දියක් ගෙවන්න තියෙන උත්තරීතරම වටිනාකමින් ඉතාමත් ඉහළ දේ හෙවත් මේ ශ්‍රී සද්ධර්මය ඒ අයට ලබා දෙනවා කියන චේතනාවෙන් ඒ වගේ මේ අයට යම් පිරිසක් අභව්‍යගාමීව ඉන්නවා නම් හිතේ වෛරී ක්‍රෝධී අදහස් තියාගෙන මිය පරලොව ගිහිල්ලා ආන් ඒ සියලු දෙනාටත් මේ කෙරෙන මහා පුණ්‍ය කර්මය දැකබලාගෙන සිත් පහදවා ගන්නට අවස්ථාවක් සලසා දෙනවා කියලා හිතාගෙන හරියට අම්ම කෙනෙක් තමන්ගේ දරුවන් කෙරෙහි දක්වන අනුකම්පාව හා සමාන අප්‍රමාණ මෙත්තාසාගත චේතනාවකින් යුක්තව ඒ සෑම සිදු දෙනා කෙරෙහි මේ ආරාධනාව විහිදුවා පතුරවා හරින් ඇවිදින් මේ පුණ්‍ය කර්මය දැකබලාගෙන සිත් පහදවාගෙන අභවගාමීව ඉන්නෝ නම් ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් දුගති ගාමි අත්බැහ වලින් අත මිදලා සුගති ගාමි වෙන්නද කියලා අදිෂ්ඨාන තියලා ඒ වගේම සුගති ගාමි වෙලා ඉන්න යම් තා පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම මේ සද්ධර්මයේ කන වැකිලා සද්ධර්මයේ ආબોධයටපත් වෙලා අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒ සියලු දෙනාටම සාක්ෂාත් වෙත්වා කියලා අදිෂ්ඨාන කරගෙන හොඳයි පිංගුතුනි එහෙමනම් මම දැන් දෙවියන්ට ආරාධනා කරන වෙලාවේ ඔබ සියලු දෙනාම සිටින් ඒ සියලුම දෙනාට ආරාධනා කරන් ඇවිදින් මේ ස්ථානක සම්බන්ධන කිය. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ඒ වගේම තේරුණනේ ඔබ සෑම සිරු දෙනාම මේ සංසාරේ ආපු ගමනේ තමන්ගේ අතින් ආරයන් වහන්සේලාට සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන සිදු වුණා වූ සියලු වැරදි දෝෂයන් කමා කරගෙන එදා තමන් ගරහපු අති උත්තරීතර මානුෂීය ගුණධර්ම අද තමන්ගේ සිත තුළ පිහිටුවා ගන්නට උත්සාහයක් ගන්න මේ වෙලාවේ අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් බරිත වෙලා තමන් විසින් කර කියාගත්ත ඒ ආරිපවාද කමා කරගන්නට අදිෂ්ඨාන තියාගෙන මේ කියන ආකාරයට සියලු දෙනා මොහොතක් සිහිපත් කරගන්න. ආනන්ද සසල වටන් මං එන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීත වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේබුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දැන හෝ නොදැන හිංගියක් හිංසාවක් අකටයුත්තක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ සිදුවියත් නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණ අනුකම්පාවෙන් මා හට දස දහසක් වර කෝටි ලක්ෂයක් වර කමාකර වැඩවදාරන සේක්වා කියලා සියලු දෙනාම ආරිපවාද තමා කරගමු. ඒ වගේම සියලු දෙනා මධ්‍යස්ථානයක් තියන්න තියෙනතනේ තමන් සසර පුරාවට කරගත්ත යම් තාක් පුණ්‍ය කර්මයක් කුසල කර්මයක් ඇත්නම් ඒ සියල්ලක්ම මේ මොහොතේ ඔබ කරා ඇදී ඇවිදින් ඒ පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් මේ ධම්සභා මණ්ඩපය තුලදීම දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන්න ඵලෙ පිහිටනට හේතු වාසනා සකසීත්වා කියලා ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටයින යම් පිරිසක් ඉන්නවා නම් තථාගත සද්ධර්මය වඩ වඩාත් හොඳින් අවබෝධ කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට මේ සද්ධර්ම දේශනාව මාහට හේතු වෙත්වා උපනිෂ්‍රේ වෙත්වා කියලා අදිෂ්ඨානයක් තියලා සියලු දෙනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න දැන් සූදානම් වෙනවා. මොකද්ද තියෙන හොඳම ක්‍රමය? මේ ධම්මගේ යන කෙනෙක් හැටියට තියෙනවා. ඔබට විවිධ අවස්ථාවලදී සක්බ්‍රහ්මචාරීන් වහන්සේලා, කල්යාණ මිත්‍රයන් වහන්සේලා, ඔබේ ගුරුවරු, ඒ වගේම පොතපතෙන් ඔබ අහගන්න ධර්මදේශනාවල විවිධාකාරයේ දේවල් ඔබට අහන්නට කියන්නට ලැබෙයි. එයින් සමහරක් දේවල් පින්වතුනි ඔබට එකපාරට විශ්වාස කරන්න බැරි තරම් දේවල් සිදුවේ. උදාහරණයක් ඇරෙයිද? යම් දවසක ඔබට මේ දේශනාවක් අහන්න ලැබෙයි. ඔබ මැරිලා ආයි උපදිනවා කියලා. ඔබ මතක් කරලා බලන්න පින්වතුනි ඔබ මුලින්ම ওই කතාව අහගත්ත දවසේ. පුංචිම කාලේ නම් ඒ කියන්නේ කියන ඕනම දෙයක් පිළිගන්න කාලේ නම් ගොඩක් දුරට ඔක ඔබට ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉර පෙන්නලා හඳ කිව්වනම් ඒක හඳ කියලා පිළිගන්න සූදානම් මට්ටමේ හිටපු කාලේ. නමුත් ජීවිතේ යම් අවස්ථාවක් එනවා පින්වතුනි. ඔබ දේවල් එකපාරට එහෙම පිළිගන්න ලෑස්ති නැති. තර්ක විතර්ක කරනවා. තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එක්ක සංසන්දනය කරලා බලනවා. තමන් දැන කියාගත් දේවල් එක ගලපලා බලනවා. තවත් තැනකින් අහගත් දෙයක් එක්ක ගලපලා බලනවා. යාළුවන්ගෙන් අහලා බලනවා. අද කාලේ නම් Google එකේ search කරලා බලනවා. ඔය ඔක්කොම දේවල් කරලා සමහරක් වෙලාවට පින්වතුනි මේ ලෝකයේ සත්‍ය ඔබ ප්‍රතික්ෂේප කරන මට්ටමට ඔබේ හිත නැඹුරු වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක හරිම අවාසනාවන්තයි. පින්වතුනි ඔබ පිළිගන්නව නේද මේ ලෝකේ සත්‍ය දෙකක් තියෙන බැරි බව? ඒ කියන්නේ මරණින් මතු උප්පත්තියක් තියෙනවද කියන ප්‍රශ්නෙට උත්තර දෙකක් තියෙන බෑනේ. එක්කෝ ඇත නැත්නම් නැත. ඇත්තේද නැත නැත්තේද නැත වෙන්න බෑනේ. එක මරණයෙන් මතු උප්පත්තියක් තියෙනවා නැත්නම් මරණයෙන් මතු උප්පත්තියක් නැහැ. මේක මම මේ කියන්නේ ගොඩාක් දුරට හිතලා නෙමෙයි සාමාන්‍ය සල්ලව අපි කතා කරන විදිහට. ලෞකික මට්ටමේ මිනිස්සෙක් මැරලා ආය උපදිනවද කියන වගේ ප්‍රශ්නයක්. ඔබ මතක් කරලා බලන්න ඔබ මුලින්ම ওই කතාව අහපු දවසේ. සමහර කෙනෙක්ට නම් මතකවත් නැතුව. මොකද ඔබ දන්න කාලෙක ඉඳන් ඔබ විශ්වාස කරා මරණෝ තායි උපදිනවා කියලා. කොහොමද කියලා ඇහුවොත් ඔබ කියයි එහෙමනම් දන්නේ නැහැ අපේ ආච්චිම තමයි මට කියලා දුන්නේ කියලා. එහෙම නැත්නම් පුංචිම කාලේ දහම් පාසලේ අහගත්තා. හාමුදුරුවෝ තමයි කියලා දුන්නේ. හාමුදුරුවන්ගෙන් දේවල් අනිත් පැත්තට අහලා තර්ක කරන්න අපිට පුරුද්දක් තිබ්බේ නැහැ. හාමුදුරුවෝ කිව්වනම් ඒක හරි කියලා අපි හැමදාම පිළිගත්තා. ඒ නිසා එදා ඉඳන් මම විශ්වාස කරා මරණොත් ආයි උපදිනවා කියලා. එහෙම පිරිසක් ඉන්නව වෙන්න පුළුවන්. තවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මුලින්ම අහගත්තේ කවදාකවත් මැරිලා ආයි උපදින්නේ නැහැ කියලා. සමහරක් විට කෙනෙක් ඔබට කියන්නේ නැති මේ පුතේ. ඔය මේ ලෝකේ ඉන්න මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නවා මැරුණොත් ආයි උපදිනවා කියලා. මේ මේ මෝඩ මිනිස්සු කියන කතා. කවදාකවත් පුතා ඕවට එහෙම අහුවෙන්නේ නැන්න එපා. මම පුතාට ඔප්පු කරලා පෙන්නන්නම්කො. මේ බලන්න මේ කැරපොත්ත. ඔන්න පුතා උතනින් තියනවා අල්ලන් ඉන්න කැරපොත්ත. දැන් පුතා මේ සරෙප්පුව ගන්න. ආ දැන් පුතා ඔන්න කැරපොත්ත චප් වෙන එකක් ගහන්න බලන්න. හොඳ පුතා වගේ. අන්න හරි. ආ දැන් බලන්න මේ කැරපොත්ත ආයිපු දුනාද කියලා. කරපොත්ත මලා නේද? ආයිපදුනාද කරපොත්ත? නෑනේ. එහෙනම් ආයි මරණයෙන් පස්සේ උප්පත්තිය තියෙනවා කියන කතාව බොරු නේද පුතේ? ඔය කෙනේ කියන්නේ. එහෙනම් පුතා කවදාකවත් ওই මෝඩ මිනිස්සු කියන කතාව එහෙම අහන්න එපා. ඔන්න ඔය වගේ කතා තියෙනුනේ මිනිස්සු අහලා. ඔබ හිතනවාද එහෙම කියන මිනිස්සු නෑ කියලා? එහෙම කියන මිනිස්සුත් ඉන්නවා. දිවයේ ගොඩක් දුරට පින්දුන ඔබ ඔය කණ්ඩායම් දෙකෙන් එකක ඇති. ගොඩක් කරලා පොඩි කාලේ ඉඳන්ම ඔය මොකක් හරි ඒක අර පොඩි කාලේ ඉඳන්ම පින්දුන අපිට අදහසක් තියෙනවනේ මොකක් හරි දෙපැත්තකින් එක තැත්තකට පයින්න ඕනේ කියලා. ඔබ යමක් ගැන දැනගත්තට පස්සේ ඒ පැත්තද මේ පැත්තද කියලා ඔබ දෙකෙන් එකකට දෙකෙන් එකකට කොඩිය දාන්න එපා. මොකද මේ ලෝකේ කළු නැත්තම් සුදු. ওই දෙකෙන් එකකට කොඩිය දාන්නවා. අද දරුවන්ට කියලා දෙන්නේ පුතා වැඩිපුර ආදරේ අම්මලද තාත්තටද ඒ ප්‍රශ්නකට උත්තරයක් හොයාගන්න බෑ පින් අද කාලේ පොඩියෝ. කවදාක දරුවගෙන් අහන්න හොඳ ප්‍රශ්නයක් නෙමෙයි ඒ. නමුත් එහෙම ප්‍රශ්න තහනවා. ඉතින් ඔන්න ඔහොම ජීවත් වෙන ලෝකෙක පින්තුනේ. ඒ කියන්නේ හැම මිනිස්සෙක්ම හැම වෙලාවෙම කැටගරයිස් කරනවා. ඒ කියන්නේ වර්ගීකරණය කරනවා. මෙයා මෙන්න මේ ජාතියේ මිනිස්සෙක්. මෙයා වැඩිපුර අම්මට ආදරය කරන්නේ, කන්න කැමති බතල, යන්න කැමති අහවල් තැනට, බොන්න කැමති මේවා, ඉන්න කැමති මෙතන, වර්ගීකරණය කරනවා පින්නතුනි. මොකද මිනිස්සු හැම වෙලාවෙම හොයන්නේ තමන් වගේ කට්ටිය. තමන් වගේ කෙනෙක් හොයාගෙන ආන්යයත් එක්ක පුළුවන් තරම් ඉන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ. ඒ නිසා දෙපැත්තටම නැති මිනිස්සුන්ව ප්‍රතික්ෂේප වෙනවා. එතකොට ඔබ යම් මතයක් සම්බන්ධයෙන් එක්කෝ ඒ පැත්තේ නැත්නම් මේ පැත්තේ ඉන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔය දේශපාලන යෙගිට කතා කරන්න කැමති මිනිස්සු ඔබෙන් අහනවා. නිල්ද, කොළද, රතුද? මොකක් හරි එහෙකට ඔබ කැමති වෙන්න ඕනේ. ඒ පැත්තටත් නැහැ, මේ පැත්තටත් නැහැ වගේ නම් ඔබ ප්‍රතික්ෂේප වෙන ඩග්ගාද. මොකක් කර එකපාරට තෝරගන්න ඕන. මොකක් කර එක පැත්තකට වැටෙන්න ඕන සමාජයක පින්වතුනි. ඔබ මරණයෙන් මතු උපදිනවා කියන කාරණාව සම්බන්ධයෙන් මොන මතයකද දරන්නේ කියන ගැන පොඩි කාලේ නම් ඔබ දෙපැත්තකින් එක පැත්තකට කොඩිය දාන්න ඕනේ කියන කාරණාව ඔබේ ඔළුවට දාලා ඇති. එතකොට කිසිම දෙයක් නොතේරෙන සමයක, හයක් හතරක් නොතේරෙන කාලයක, දහමක් කියලා නාමයක්වත් නොදන්න කාලයක පින්ගතනේ යමෙක් ඔබෙන් අහනවා මොකද ඔයා හිතන්නේ මැරෙනවට පස්සේ උපදිනවද? ඔබට ඒ වෙලාවේ තියෙන එකට උත්තරයක් දෙන්න සිද්ධ වෙනවා. අනික අවාසනාවක මහත කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි යමකට උත්තරයක් දුන්නාට පස්සේ තියෙන උතනේ. ඒ උත්තරය තමයි මම. ඒ කියන්නේ මම මෙන්න මේ උත්තරේ දුන්න කෙනෙක්. ඒ උත්තරෙන් ඔබව සම්පූර්ණයෙන් ඔබ කියන කෙනාව ඩිෆයින් වෙනවා පින්විතනේ ඒ උත්තරෙන්. එන ඔබ කියන කෙනා කොයි වගේ කෙනෙක්ද කියන එක විස්තර වෙනවා ආන්ගේ දුන්න උත්තරේ. ඊට පස්සේ පින්විතනේ මොකද වෙන්නේ? ඔබ ඒ දුන්න උත්තරේ හරි කියලා ඔප්පු කරන්න. එතනින් එහාට කරුණ හොයන්න. ඒකයි සාමාන්‍යයෙන් ওই වගේ කරුණ සම්බන්ධයෙන් මතධාරී වුණාට පස්සේ මේ මිනිස්සුන්ගේ හිත වෙනස් කරන්න හරි අමාරුයි. ඒ පැත්තට වේවා මේ පැත්තට වේවා හේතු යුක්ති ගලපන්න නැතුව නම් ඒ උත්තරේට එන්නේ. ඒ වගේ මිනිස්සුන්ගේ මත වෙනස් කරන්න හරි අමාරුයි. සමහර කෙනෙක් අහයි සත්තු මරුවාම පවුද නැද්ද? ගොඩක් දුරට ඔය වගේ දේවල් අහන්නේ පින්වතුනි. ඔයගෙ දව ගොඩක් දුරට සාකච්ඡා වෙන්නේ දහම අවබෝධයක් නැති කාලෙක, දහම අවබෝධයක් නැති පිරිසක්. මොකද දහම අවබෝධයක් තියෙන පිරිසක් පින්වතුනි සත්තු මරුවාම පවුද නැද්ද කියලා සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. දහම අවබෝධයක් තියෙන පිරිසකින් අහන්න ඕනේ නැහනේ මැන්නුන පස්සේ ඉපදෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ කතා කරන තැන ඔය ප්‍රශ්නේ කතා කරන්න සුදුසු නැහැ නේද? ඇයි? ඔය ප්‍රශ්නේ කතා කරන්නේ කවුද? දහම අවබෝධය නැති පිරිසක්. දහම අවබෝධය නැති පිරිසක් මැරුණාට පස්සේ උපදිනවද නැද්ද කියන එක කතා කරන්න තියා හිතන්නවත් සුදුසුද? මොකද පින්දුනේ ඔකට එන උත්තරේ එක්ක ඔව් නැත්තම් නැහැ. ඔය උත්තර දෙකෙන් එකක්වත් හේතු යුක්ති සහගත වෙන උත්තරෙම නෙමෙයි. ආන් ඒ නිසා දහම අවබෝධය තියෙන පිරිසක් එකතු වුණොත් එහෙම කවදාකවත් ඔය වගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්නේ නැහැ. මොකද ඒ අය අවබෝධයට පත් වෙලා ඉන්නේ. මේ ලෝකේ නිත්‍යයිද අනිත්‍යයිද කියලා වාදිවාද කරගන්නව අහලා තියෙනවද රහතන් වහන්සේලා? නෑ, උන්වහන්සේලා එක්ක වාදිවාද කරන්න දෙයක් නෑ පින්වතුනි. උන්වහන්සේලා එකතු වෙන ධම්ම සභා මණ්ඩපයේදී මේ ලෝකේ නිත්‍යයිද අනිත්‍යයිද කියලා සාකච්ඡා කරන්නේ නෑ. පාට ගැන දන්න මිනිස්සු, ඒ කියන්නේ වර්ණන්දතාවයේ නැති මිනිස්සු පින්වතුනි, මේ පාට කළුද සුදුද කියලා සාකච්ඡා කරන්නේ නෑ. නමුත් වර්ණන්දතාවයේ තියෙන මිනිස්සු කළු සුදු පැත්තකින් තියෙනවා. අපි තුමු කොළ රතු කියලා සාමාන්‍ය වර්ණන්දතාවයේ ওই දෙක වෙන් කළ පෙන්නේ නෑලුනේ. වර්ණන්දතාවයේ තියෙන මිනිස්සු පින්දුනේ සාකච්ඡා කරයි මේක කොළ පාටද රතු පාටද කියලා. කායින් හරි අහගෙන. මොකද ඒගොල්ලෝ කොළ දන්නෙත් නෑ, රතු දන්නෙත් නෑ. එහෙනම් පාට පේන්නේ නැති, ඒ කියන්නේ වර්ණන්දතාවයේ තියෙන විරසක් එකතු වෙලා සාකච්ඡා කරන්න වටින ප්‍රශ්නයක්ද යමක් කොළද රතුද කියන එක. ඒ කියන්නේ ඒක සාකච්ඡා වෙන තැන, ඒක සාකච්ඡා වෙන සුදුසු ප්‍රශ්නයක් එහෙම නෙමෙයි. එහෙනම් ඔන්න ඔබ ඔය අතරින් හිතලා බලන්න. පිළිදී යමක් ගැන සාකච්ඡා කරන්න කලින් ඔබ හිතලා බලන්න ඔබේ සාකච්ඡාව කරන්න සුදුසුද කියලා. ඔබේ සාකච්ඡාව කරන්න සුදුසුෙක් නෙමෙයි නම් වඩා හොඳයි පින්වතුනි මේ සාකච්ඡාව නොකරනවා නම්. ඒකට හේතුව එක්ක ඔබ අනික් අය නිසා වැරදි අදහසකට ලක් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගන්නවා. ඒක ලෞකික වේවා ලෝකෝත්තර වේවා. එහෙම නැත්නම් ඔබ නිසා තවත් පිරිසක් මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා. ලෞකික වේවා ලෝකෝත්තර වේවා. කවුරු හරි පින්වතුනි මිත්‍යා දෘෂ්ටියට පත් වෙනවා නම් යම් සාකච්ඡාවක කෙළවරක. එහෙනම් ඒ සාකච්ඡාව කරන්න වටන සාකච්ඡාවක් එහෙම නෙමෙයි. එහෙනම් දැන් මේ පින්වතුන් කල්පනා කරලා බලන්න ඕන. කවුරුරි දවසක ඔබෙන් ඇහුවොත් පින්වතුනි මරණින් මතු උපදිනවද කියලා. ඔබට ඒකට කියන්න කරුණු නැත්නම් මරණින් මතු උප්පත්තියක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා දැන කියාගන්න ඔබට ඒ පැත්තට හෝ මේ පැත්තට හෝ වේවා ඉදිරිපත් කරන්න කරුණු නැත්නම් ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි පින්වතුනි අපි මේ සාකච්ඡාව නොකරමු කියලා යෝජනා කරන්න. මොකද ඒ සාකච්ඡාව කරන්න ඔබට සුදුසුකම් නැති නිසා. එහෙම කියන්නේ හේතුව ඔබ ඇත්තටම කොයි පැත්තට හරිය දැම්ම මරණය මත උප්පත්තියක් තියෙනවා කිව්වත් නැහැ කිව්වත් එන්නතනේ උත්තරේ හරි හෝ වැරදි වෙයි. නමුත් ඒ උත්තරේ හරි උත්තරේ ගන්න ඔබ ගාව හේතු යුක්ති නැති නිසා, ඒකට ඉදිරිපත් කරන්න සාධාරණ කරුණ ඔබ ගාව නැති නිසා, ඔබ හිතේ සැකයකට නම් හරි කියන තැනට ආවේ ඔබට ඇත්තටම විශ්වාසයක් නෑ ආපු උත්තරේ ගැන. එයා පුත්‍රය ගැන විශ්වාසයක් නැති නිසා පින්වතුනි ඔබටත් ඇත්තට මේ ප්‍රශ්නේ ඒ ගැත උත්තරෙන් ඇති වැඩක් නැහැ. ගොඩක් දුරට තව මනසට පුළුවන් ඔබ ඒ ගැත කාරණාව වැරදි කියලා ආයේ ඔබට මොප්පු කරලා පෙන්නන. මොකද තර්ක කළා පින්වතුනි තර්කයට අසු වෙච්ච පළියට යමක් හරි කියලා ගත්තොත් ඒක වැරදි නිසා. කෙනෙක් කියයි ඔබට මේ සිල්ප සමාදන් වල වැඩක් නැහැ නේද? මේ මිනිස්සු හැමදාම පොයට පන්සිල් ගන්නවා. නැත්නම් අටසිල් ගන්නවා. දසසිල් ගන්නවා. එහෙම කරා කියලා මේ මිනිස්සුන්ට යහපතක් වුණා. තාම දුප්පත් මිනිස්සු. ඒ වගේද අපි? අපි නම් පොය දවසෙත් බිස්නස් කඩේ ඇල්ල තියෙන. පොය දවසෙත් කවුරු කවුරු හරි ඇවිල්ලා කීයේ කී හරි වේදම් කළා. අපිට යමක් කමක් උපයා සපයා ගන්න තියෙන දවසක්. මේ මෝඩ මිනිස්සු පොය දවස්වල සිල් ගන්නවා ගිහිල්ලා පන්සලකට ගිහිල්ලා නිකම් පිනට කාලා මොනවාදෝ ටිකක් සමාදන් වෙලා මොනවාදෝ ටිකක් අහගෙන ඇවිල්ලා ඒ දවස් නිකම් අපරාධ ගත කරනවා කාලකන් විදිහට. තේරුම් නැති මෝඩ මිනිස්සු. ඔන්න ඔහොම කෙනෙක් කියනවා. කළා ඔබෙන් අහයි මොකද ඔබට හිතෙන්නේ? මම මතකද ඔබෙන් මුලින්ම කෙනෙක් ඇහුවා මේ ලෝකය පාලනය කරන දෙවියන් වහන්සේ නමක් ඉන්නවද නැද්ද? ඔය ප්‍රශ්නේ අහපු දවසේ පින්දින මතක දබවකට උත්තරයක් දුන්නා. ඒ උත්තරේ දුන්නේ ඇත්තටම ඔබට අවංකව මේ ප්‍රශ්නෙට උත්තරයක් තිබ්බ නිසාද? නැත්නම් ඔබ කායින් හරි අහගත් උත්තරයද ඉදිරිපත් කරේ? බලන්න කල්පනා කළා. කෙනෙක් අහයි, බිත්තර කැඩුවොත් පින්ද පවුද? බිත්තරයක් කැඩුවොත් සතෙක් මැරෙනවද නැද්ද? ඔබට ඔකට උත්තරයක් දෙන්න හිතේ පින්වතුනි. ඔබ ඔකට උත්තරයක් දෙයි. ඔබ දන්න කියන දේවල් කීපයක් එක්ක ගලපලා නැත්නම් පින්වතුනි කායින් හරි අහගෙන. ඔබට හරියට සාධාරණ මේකට හේතු යොක්ති නැත්නම් පින්වතුනි ඒ වගේ සාකච්ඡාවල් නොකර ඉන්න තරමට හොඳයි. හේතුව ඔබ මිත්‍යා දෘෂ්ටියක් වැළඳගෙන නම් ඉන්නේ. ඔබ දෙන ඒ උත්තරේ 100%ක් පින්වතුනි දහම තුලින් ඔබට විග්‍රහ කරගන්න බැරි නම්, ඔබ දෙන උත්තරේ වැරදි නම් පින්වතුනි ඔබ ඒ සාකච්ඡාව අවසානයේ තවත් පිරිසක් මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරවීමේ පාප කර්මයට අහු වෙනවා. මොකද සාමාන්‍යයෙන් ඔබ යමක් අදහසක් දරාගත්තට පස්සේ ඒ අදහස හරි කියලා ඔප්පු කරන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවද නැද්ද? බලන්න කල්පනා කළා. මිනිස්සු ටිකක් මොකක් හරි සාකච්ඡාවක් කරන වෙලාවක මොකක් හරි පැත්තක් ගන්නව දෙගොල්ලොම. ඒ අදහස ගත්තට පස්සේ පින්වතුනි මේ සාකච්ඡාව කරන වෙලාවට අනිවාර්යෙන් ඔප්පු කරන්න උත්සාහ කරනවද නැද්ද? තමන්ගේ පැත්ත හරි කියලා. දේශපාලනය කියලා කියන්නේ ඕකට කදිම උදාහරණයක්. එක්කෝ මේගොල්ලෝ හරි නැත්නම් මේගොල්ලෝ හරි. ඊට පස්සේ පින්වතුනි මිනිස්සු දවස් ගණන් සති ගණන් වුණා මාස ගණන් පවා පින්වතුනි සාකච්ඡා කරන ලෑස්ති. වාද විවාද කර කර තර්ක ඉදිරිපත් කර කර අනික් අයගේ කුණු ඇද ඇද ඔප්පු කරන ලෑස්ති පින්වතුනි තමන් දරන් ඉන්න මතේ හරි කියලා. අනිත් පැත්ත තමන් දරන් ඉන්න මතේ හරි කියලා ඔප්පු කරන ලෑස්ති. හිතන්න පින්වතුනි ඔබ ඒ වගේ තර්කයක් කරොත් එහෙම දස කුසලයේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව පැත්තකින් තියන්නකෝ. දස කුසලයේ සම්බන්ධයෙන් පින්වතුනි ඔබ ඒ වගේ තර්ක විතර්කයක් කරොත් එහෙම නැත්නම් අපිටම දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්බන්ධයෙන් ඔබ එහෙම තර්කයක් කරන්න ගියොත් එහෙම නොදැනගෙන සාකච්ඡාවක් කරන්න යනවා. කෙනෙක් අහනවා මේ දෙවිවරු කියලා කට්ටියක් ඉන්නවද? මොකද ඔයා හිතන්නේ දෙවිවරු නෑනේ, ඉන්න බෑ. ඔය මිනිස්සු බොරු නෙවෙයි කියන කතා කො ඉන්නවනම් පේන්නෙන්න බෑ. අපි හිතමු මෙතන ඔබ ඔය කතාව කියනවා. ඔබ සමාජයේ වැදගත් කියලා පිළිගන්න මිනිස්සෙක්. ඔබ සමාජයේ යමක් කමක් දැනගෙන ගත්ත මිනිස්සෙක්, වැඩි හිටියෙක් කියලා අපි හිතමුකෝ. ඔබ ඔය කරන කතාව පින්න තව පිරිසක් අහන් ඉන්නවා. ගොඩක් වෙලාවල පින්නදුන ඔබේ ගෙදර දරුවෝ අද දන්න දේවල් දැනගත කාගෙන? ගෙදර අම්මලා තාත්තලා කතා කරන දේවල් වලින්. ගෙදරට යාළුවෝ ටිකක් ඇවිල්ලා කෑම මේසෙ වාඩුණාට පස්සේ ළමයි පැත්තක ඉඳන් සෙල්ලම් කරන ගමන් පින්දින ඔබ කතා කරන දේවල් ළමයින්ට ඇහෙනවා. පින්දින මරණයෙන් මතු උප්පත්තියක් නැහැ කියලා මම ඉස්සෙල්ලාම අදහාගත්තේ කායින් අහලා. පොතකින් කියවලා එහෙම නෙමෙයි. ඒ අදහස් මම දරන්න පටන් ගත්තේ මම හිටපු පරිසරය නිසා. ඔබ දන්නේ නැති වෙනද ඉස්සර මම මරණයෙන් මතු උප්පත්තියක් නැති බව ඔප්පු කරන්න පුදුම තර්ක ගේන. නමුත් එදා ඒ මිත්‍යා දෘෂ්ටිය වපුරවලා ඒ මිත්‍යා දෘෂ්ටිය වපුරපු අයගෙන් ඒ මිත්‍යා දෘෂ්ටිය අයින් කරන්න මට අද අවස්ථාවක් නැහැ. ඔබට දහම දෙසනවා තමයි. නමුත් එදා මම මේ මිත්‍යා දෘෂ්ටියේ කීප මිනිස්සුන්ගේ මේ මිත්‍යා දෘෂ්ටි අයින් කරන්න මට අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය සමාදන් කෙරෙවුව නේද මම? දැක්කද පින්වතුනි? නොදන්න කරුණු ගැන මතයක් දරන්න ගිහිල්ලා ඒ මතය දරාගත්තට පස්සේ පින්වතුනි මාන්නකාරකමට මොකද කරන්නේ? ඒ මතය හරි කියලා ඔප්පු කරන්න ඊට පස්සේ කරුණු වෙනවා. ඒකෙන කරුණු හොයලා අදහස කරේ නෝ නෙමේ. අදහස මොකද්ද කියලා තීරණය කළා ඒක ඔප්පු කරන්න කරුණු හොයන. සම්පූර්ණයෙන් වැරදි නේද ඇප්‍රෝච් එක. ඔබේ අතට සීනි ටිකක් දෙනවා. ඔබ හිතා ගන්නවා මේ සීනි ලුණු රහයි කියලා. දැන් තේින්නු ඔබ ඒවා ලුණු කියලා ඔප්පු කරන්න කරුණු හොයනවා. ඔබ කියන බලන්න ඉතින් මේ බාන මේ ටික මං අරගෙන වතුරේ දැම්මම දිය වෙනවා මේ. ඔප්පු වෙනවලු ලුණු කියලා. ලුණු වතුර දැම්ම ගමන් දිය වෙනවලු මේ දිය වෙනවා මේ. මේ ලුණු. දැන් ඔබ ඔක ලුණු කියලා ඔප්පු කරා කියලා වෙනක ලුණුද? ලුණු මොන පාටද? ආ එහෙනම් මේක මොන පාටද? ඒකනේ කියන්නේ මේ ලුණුනේ. අර බලන්න අර මිනිස්සු කැමරටක් දානවා. අර හැන්ඩකින් අරන් දාන්නේ අර ලුණුත් කැමරට දානව නේද? ඉතින් ලුණු කැමරට දාන්න මේ ලුණු. වතුර දැම්මම දිය වෙනවා. ලුණු. පාටක් නැහැ ලුණු. මේ ඔබ ලුණු කී කී ඔප්පු කරන්නේ පින්වතුනේ මොනවාද? සීනි. හේතුව ඔබ කලින්ම තීරණය කරා ඒක ලුණු කියලා. තීරණය කරලා ඉවරලා ඒක ලුණු බවට ඔබ ගෙනාපු මතය හරි කියලා පෙන්වන්න ඔබ ඊට පස්සේ හේතු සාධක හොයනවා. මාන කොච්චර වැරදිද කියලා කියන්න වැඩි. දැන් බින්දින මිනිස්සෙට ලෙඩකට බේතකට හරි සීනි ටිකක් ඕනේ වුණොත් කවදාකවත් ඒ මිනිස්සයා සීනි ටිකක් ගෙදර තියෙද්දි අල්ලන්නේවත් නැහැ. මේ මිනිස්සයා මැල්ලා යනවා පින්වතුනි. මොකද සීනි ඕන කරන බෙහෙතට සමහර ලුණු කියලා කියන්නේ වහ. කවුරු නිසාද මේ මිනිස්සයා මරණයටපත් වෙන්නේ? මේ මිනිස්සයා මරණය හෝ මරණයට සමාන දුකකටපත් වෙන්නේ පින්වතුනි ඔබ නිසා. මම බොහොම සරල උදාහරණයක් පාවිච්චි කරලා ඔබට පෙන්වන්න කරන්න පින්වතුනි. ඔබට හරියට කරුණු කාරණා අවබෝධලා නැත්නම් පැත්තක් අරගෙන තර්ක කරන්න යන්න එපා. හේතුව ඔබ මිත්‍යා දෘෂ්ටිය සමාදන් කරවීමේ මහා පාප කර්මයට අසු වෙනවා. නමුත් අද අපිට ඕන තරම් දකින්න තියෙනවා පින්විතනේ මේවා සමාජයේ. මම හිටපු සමාජයේ මට ඕන තරම් ඒවා දකින්න ලැබුණා. විද්වත් බුද්ධිමත් කියලා කියාගත් මිනිස්සු තමන්ගේ මතය හරි කියලා පෙන්වන්න පින්විතනේ එක එක ආකාරයේ තර්ක විතර්ක මතවාද අරගෙන ඒව ඔප්පු කර කර සමහර මිනිස්සු විනෝදාංශයට කරන්නේ ඒක. තමන් යමක් හරි කියලා හිතාගෙන ඊට පස්සේ ඒක සමාජයට වපුරන්න, සමාජයට ඒ කරුණ ඔප්පු කරන්න කටයුතු කරනවා. සමහර පින්දින මිනිස්සු තමන්ගේ ජීවිතය ගත කරන්නේ එහෙම. හරි කැමති. ඒගොල්ලෝ හරි මතදාරි. බලන්න ඒ වගේ මිනිස්සු ඔබට හම්බෙලා නැද්ද කියලා. ගොඩක් වෙලාට බැලුවත් පින්දින මේගොල්ලෝ තර්ක කරන්න හරි දක්ෂයි. සාමාන්‍ය යමක් කමක් ඉගෙන ගියාගත්ත මිනිස්සු. දන්නේ හැබැයි පොතපතේ දැනුම. සබ්‍රහ්මචාරීන් වහන්සේලා වැසිරුවක් නැහැ. දහම කවදාකවත් අහලා අවබෝධ කරගෙන නැහැ. සමහර විද්‍යාවම හරි කියලා හිතාගෙන විද්‍යාවට අනුව කටයුතු කරගෙන යනවා. ඒ නිසා මිනිස්සු ලොකු අවඩක් කරගන්නවා. ඒකයි මම කිව්වේ කලින් පටන් ගන්නකොට බින්දනේ ලෝකාන්තරික නරකයට දක්වා පවා ගිහිල්ලා කෙලවෙරෙන්න පුළුවන් ගමනක් වෙයි. හිතන්නක මිනිස්සු ඒ දවසක ඔප්පු කරන්න හදනවා. මේ අම්මල තාත්තල කියන කට්ටිය එහෙම එකක් නැහැ. බොරුනේ. විවිධ සංසද කියලා જાතියක් හදාගෙන විවිධ සමාජ කියලා જાතියක් හදාගෙන ඔය තියෙන එක සමාජ අහවල් තර්කය ඉදිරිපත් කරන සමාජය. ඒ හරි පිළිගැනීමක් හදාගන්නවා පිටින් ඊට පස්සේ මේ සමාජය තුල ක්ලබ් එකක් වගේ එකක් හදාගෙන ඒකේ සභාපති කෙනෙක් ඉන්නවා, ලේකම් කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ නිතර නිතර රැස් වෙනවා. ඒකයි මිනිස්සු බඳින් හරි කැමති කැපිපෙන් සමාජයෙන්. අනික හැමෝටම වඩා වෙනස් දෙයක් මිනිස්සු කරනකොට බඳින් එයාට කැපිපෙන නියම අවස්ථාවකේ. ඔබ දැකලා තියෙන බඳින් පුංචි කාලේ දැන් ඕක අපි දකින දෙයක් මිනිස්සුන්ගේ. ළමයි හරි කැමති. පොඩි බබාලා වුණා එපා කියන දේවල් කරන්න යයි සමහර ළමයි කැපිපෙන්. මොකද එපා කියන දේ කරනකොට පින්වතුනි අනික් අය ඉදිරියේ ඒව කැපිපෙනවා. කැපිපෙනීම උදෙසා අනික් අය ගෙන් වෙන් වෙලා පෙනීම උදෙසා ඒ ළමයි මහන්සි ගන්නවා. ඊට පස්සේ ඒ ළමයි මහයම් වුණාට පස්සෙත් පින්වතුනි තමන්ට නමක් හදාගෙන තැනක් හදාගෙන සමාජයේ කරන්නේ තමන් දරාගත මොකක් හෝ මතයක් අරගෙන ආන් ඒ මතය ඔප්පු කිරීම වෙනස කටයුතු කරගෙන යනවා. ඔබ කවදාකවත් උතන්ට අහු වෙන්න එපා. හොඳම දේ පින්වතුනි නොදන්න දේවල් නොකිය හිටියාම ඇඟට ගුණයි. ඔබ හොඳට බලන්න ඔබ යති මේ වැරද වෙනවද කියලා. මන් දන්නේ ඇයි අද එකපාරට මේ කරුණ ඇදිලා ආවේ කියලා දේශනාවේ. සමහරට මෙතන ඉන්න කෙනෙක්ට ඕක අවශ්‍යයි. ප්‍රශ්න වර්ගයක් ඉදිරිපත් කරලා තිනවා. ඇත්තට මේ ප්‍රශ්න වලට මීට මේ හාත්පසින් වෙනස් දෙයක් මම මේ සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනේ කියලා කල්පනා කරේ. නමුත් ඊට හාත්පසින් වෙනස් දෙයක් මේ කියන්නේ. සමහරට ඔබ අතර කවුරු හරි ඉතාම මහා වැවැන්ත පුණ්‍ය ශක්තියක් තියෙන කෙනෙක්ට මේ කොටස අහගන්න ඕනේ ඇති. ඔබ කවදාකවත් ඔය වැරද්ද කරන්න එපා. හොඳම දේ පිළිගන්නේ දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා ඒ සාකච්ඡාව එතනින් නවත්තන්න. විශේෂයෙන් පින්වතුනි දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්බන්ධයෙන් පින් පව් කියලා දෙයක් තියෙනවද නැද්ද? ඔය වගේ සාකච්ඡා වලදී යන්න එපා. ඔබට දහම් අවබෝධයක් ලැබිලා නැත්නම් ඒ කියන්නේ පින්වතුනි කොටි මඩුම තරමේ ඔබ සෝතාපන්න ඵලයේ පිහිටලා නැත්නම් කවදාකවත් පින්වතුනි පින් පව් කියලා දෙයක් තියෙනවද නැද්ද කියන සාකච්ඡාවට අත දිහින් යන්න නම් එපා. මොකද ඔබ පින් පව් කියලා දෙයක් නැහැ කියලා හිතාගෙන නම් ඔබ තර්ක කරන්නේ. ඔබ කාටවත් අවඩක් කරන්න නෙමෙයි ඔබ ඒ තර්ක කරන්නේ. අවඩක් කරන්න නෙමෙයි නමුත් කැපිපෙන්නේ. සෝතාපන්න නොවෙච්ච කෙනෙක් කියලා කියන විදිහ හැම වෙලාවෙම අනික් කැතරින් කැපිපෙන්න උත්සාහ කරන කෙනෙක්. එක්කෝ වේදිකාවක උඩ නැගලා අනික් කයට පේන්න කෑකොස්සන් ගහලා කැපිපෙන්න හදනවා. එහෙම නැත්නම් පැත්තකට වෙලා අනික් හැමෝගෙම හැංගිලා ඉඳගෙන ඒත් කැපිපෙන්න හදනවා. ඔය දෙපිරිසම ඔබ දැකලා නැද්ද සමාජයේ? ඔය ඔක්කොම බින්දින කැපි පේන්න තමයි හදන්නේ. කට්ටියක් ඉන්නවා තැනකට ගිහිල්ලා ඔළුව ගැලින් තියාගෙන කොන්ද ගැලින් තියාගෙන හැමෝටම පේන්න මහා උජාරුවට ආමේ හලෝ 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 හැමෝටම කතා කළා මේ මං තමයි හවල් කෙනා ඔයා කවුද ආදී වශයෙන් පින්වතනේ බොහොම අර සමාජය කැපි පේන්න කරන කියන දේවල් මේ මිනිස්සු කරනවා. ලොකු වාහනයක් එහෙම පදිනවා තමන් නොත පිළිගැනීමක් ගන්න. ඒක බින්දින ගොඩතුට අපිට දකින්න තියෙන කොටස මොකද ඒගොල්ලෝ හැමෝටම පේන්න තමයි ඒවා කරන්නේ. නමුත් තව පිරිසක් ඉන්නවා. ඒ අය මොකද කරන්නේ පින්වතුනි? පැත්තක් ගහනවා. අපි ඉතින් මේ කාත් එක්ක වැඩි නෑනේ. අපි ඉතින් පැත්තකටලා ඉන්න මිනිස්සුනේ. මගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න මිනිස්සෙක් නම එයා දන්නේ නැති උනන පින්වතුනි මේක කරන්නත් කැපිපෙන. ඇයි ඒ? අනික අය අතර මම පැත්තකටලා ඔහේ මගේ පාඩුවේ ඉන්න මිනිස්සෙක්. එයත් කැපිපෙන තමයි ඒක කරන්නේ. මොකද ඒතර මිනිස්සු අගය කරනවනේ. ෂා. ඔය අනික අය වගේ නෑනේ. ඔයා පැත්තකටලා ඉන්න මිනිස්සුනේ. මිනිස් ජාති දෙකක් ඉන්නවා. කට්ටියක් පාටි ගිහිල්ලා අනෙක් අතට කැපි පේනවා. තව කට්ටියක් ඉන්නවා බින්දි. මම පාටි වලට යන්නේ නැහැ. මං ඉස්සරින් ඉඳන් හැමෝම පාටි වලට යන්නේ නැහැ. මං හරි නිමිච්ච මිනිස්සෙන්නේ මං පාටි වලට යන්නේ නැහැ. බලන්න මං කොච්චර හොඳයිද කියලා. එහෙම කැපි පේනවා. අපි බොන්නේ නැහැනේ. අපි බොන මිනිස්සු වගේ නෙමෙයි අපි බොන්නේ. අපි බොන්නේ නැති මිනිස්සුනේ. ඒකෙන් කැපි පේන්න හදනවා. අපි පාට පාට ඇඳුම් දාලා විචූර්ණ දාගෙන ටයි කෝට් ඇඳලා නියපොතු පාට කරගෙන තොල් පාට කරගෙන කොණ්ඩ පාට ඔය අපි 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 ඕව නැහැනේ අපි ගාව. අපි මේ බොහොම චාම් විදිහට බෝරිච්ච හැට්ටි ඇඳලා බොහොම චාම් විදිහට ජීවත් වෙන මිනිස්සු සාම්ප්‍රදානුකූලව. අපි එහෙමයිනේ. ඒ කරන්නේ මොකද්ද? ඒත් කැරි වෙනවා. ඒකයි. ඔය දෙගොල්ලම සමාජයේ ඉන්නවා. සාමාන්‍ය සමාජය අපින්නේ නර කැපිපේන් නැතුව ඉන්න හදන පිරිසව අගය කරනවා. නමුත් ඒක වැරදි. සමාජලට එතන ඉන්නව ගොඩක් හීනමානකාරයෝ. සමාජලට අනෙක් මිනිසුන්ට නැති දේවල් ගැන තමන්ට තියෙන අනෙක් මිනිසුන්ට තියෙන නමුත් තමන්ට නැති දේවල් ගැන හීනමානයක් හදාගෙන ඒක නැති එක තමයි හොඳ කියලා ඔප්පු කරන්න ඒගොල්ලෝ හදනවා. ගොඩක් අය සල්ලි මිල මුදල් නිතර අපේ ගැවසෙන් නැති මිනිස්සු බලන්නකෝ. මම මේ කියන්නේ දහම් අවබෝධයක් එහෙම නැති බුද්ධිමත් නැති ඇත්තටම මෝඩ මිනිස්සු කරන කතා. සල්ලි තියෙන මිනිස්සු දිහා බලාගෙන මොකද කියන්නේ? අපි ඉතින් ඔය වගේ බල්ලු මල්ල හම්බ කරන්නේ නැහැනේ අපි. මේ කුඩු ජාවාරම් අපිට ඕවා ඕනේ නැහැ. අපි මේ අන්තං එදා වේල කාලේ ඉන්න තිබ්බනම් අපි බොහොම සතුටින් ජීවත් වෙනවා. අර අල්ලපු ගෙදර මිනිස්සු එහෙම නැහැ. ඒගොල්ලෝ ඉතින් කොයි වෙලාවෙත් මේ මිනිස්සු ගෙදර නැහැ. ගිහලා සල්ලි හම්බ කරන එකමයි වැඩේ. දරෝ එක පුතෙක් ඉන්නවලු ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා. තව පුතෙක් ඉන්නවලු එංගලන්තේ ගිහිල්ලා. ඕවා කරලා වැඩක් තියෙනවද ලෝකේ අනිච්චයිනේ. ඒ මිනිස්සු මොකද කාලා ඉන්න බෑ. එනිසා තමන්ව උස්ස ගන්න මොකද කරන්න පිළි අර යමක්කමක් තියෙන මනුස්සයා පල්ලෙහැට දාන්න. ওই මනුස්සයා ආලෝකේ මේ ඔක්කොම අනිච්චයි කියලා කියන අනිච්ච තේරුම් අරගෙන එහෙම නෙමෙයි. ඔබ ඔයගේ දේවල් රැවටෙන්න යන්න එපා. ඔබ වනතන සමාජයේ දකින්න තියෙන ඒවා තේරුම් අරගෙන ඔබ අතින් ඔය වගේ අරදි වෙනවා නම් ආන් ඒව හදාගන්න. අවදාක පින්නතුනි තා මනුස්සයට තියෙන යමක් ඇති හැකිකම තියෙනකම පල්ලෙහාට දාලා ඔබේ නැතිකම බැරිකම උස්සලා ඔබ පෙන්වන්න හදනවා නම් ඒක හීනමානී ලක්ෂණයක් කියලා මතක තියාගන්න. ඕනතරම් ඉන්න සමාජයේ වගේ මිනිස්සු දැන් මේ කතා කරන්න ආපු කාරණාට පුංචි පොඩි හරස්පාරක් දාලා මේ යන්නේ කමක් නෑ අපි එන විදිහට යා. තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ල මේ ඔය රට රටවල ගිහිල්ලා මහා සංකර විදිහට හැදිච්ච මිනිස්සුනේ. පේන්නේ ඒගොල්ල ළමයා ඉන්න හැටි. බලන්න අඳින පළඳින විදිහ පවා. ඒ මිනිස්සු හරි බොහොම තර්ඩ් ක්ලාස්. අන්නවම කියනවා මූණත් ඒ වගේ ඊටසේ ඇඹුල් වෙනවා ඒ වගේ. ඊටසේ අපි නම් එහෙම නැහනේ. බලන්න අපේ දරුවෝ එහෙම නැහනේ. අපේ ළමයි එහෙම බොහොම චාම් විදිහට ඇඳලා ගල්ලා. ඈ අම්මට තාත්තට වඳිනවා. අපි හැම බෝයි ක්‍රම සැරයක් පන්සල් යනවා. ඒ ළම මේ මිනිස්සු වගේ නෙමෙයි. ඔන්න ඔහොම කියනවා පින්තු. සමහරට පින්තු මේ කියන්නේ අර මිනිස්සු ඉගෙන ගත්ත යමක්කමක් තියෙන මිනිස්සු කියනකම කාලා ඉන්න බැරි කමට. තමන්ගේ නැති බැරි කම උස්ස උස්ස. අන්න ඒකෙන් තමන්ට තැනක් හදාගන්න මිනිස්සු උත්සාහ ගන්නවා. ඔබ හොඳට තීක්ෂණ කල්පනා කරලා බලන්න පින්නේ මේවා තමන් ගැතින් වෙනවද කියලා. එච්චරයි මම මේ කියන්නේ. සමාජය හදන්නේ නැහැ අපිට. අපි අපිව හදාගන්න විතරයි කරන්න පුළුවන් එකම දේ. සමාජය හදන්න බෑ. ඉගෙන ගත්ත මිනිස්සුන්ට තව කට්ටියක් දොස් කියනවා. සමාජයට භාෂාවල් දන්න මිනිස්සු වෙන. ඒගොල්ලෝ ඉතින් අපේ සිංහල ආරට නැහැ නේ මිනිස්සු. කොයිලාවත් මොකක් කරේ ඉංග්‍රීසියක් හරි මොකක් කරේ කියාගත්තක මම ඉන්නේ. ඒ වගේද අපි. අපි එහෙම නැහනේ. අපි ලස්සන සිංහල කතා කරන මිනිස්සු. අරගොල්ල මේ සුද්ධට ආවඩන මිනිස්සුනේ. තමන්ගේ රටක් ජාතියක් ආගමක් ගැන කිසිම හැඟීමක් නැති. පරදේශක්කාරයෝ. ඔව් මොහොම කියනවා පින්තු. මොකද මේ මිනිස්සු ඉංග්‍රීසි කතා කරන්නේ කාලා ඉන්න බෑ. ඔය හොඳකම නෙමෙයි ඔය තියෙන්නේ. සොයිතින කාලා ඉන්න බැරි කම. හිනමන්. බලන්න ඔබ ඇතින් ඒව වෙනවද කියලා. අල්ලපු ගෙදරට මොන හරි අලුත් ටීවී එකක් එහෙම ගෙනාවොත්, ලොකු ටීවී එකක් ගෙනාවොත්, ලොකු වාහනයක් ගෙනාවොත්, ඔච්චර ලොකු ටීවී වුණද ගෙවල් වලට. සාලෙන් භාගයක් විතර ටීවී එක. මෝඩ මිනිස්සුනේ ඔච්චර ලොකු ටීවී වුණද ගෙදර. මේ පොඩි ටීවී එකක් තිබ්බනම් පේනවනේ මිනිස්සුන්ට ඕනද? ඔච්චර ලොකු වාහනයක් වුණා ගෙදර 3 දෙනා ඉන්නේ. 10 දෙනෙක් විතර යන වාහනයක් ගෙනාවා. තේරෙන්නේ මොඩ වැඩනේ. ඒ වගේද අපි මේ බයිසිකලේ අපි යනවා එනවා අපි ඔක්කොම වැටි කරගන්න ඕනේ. ඇයි මේ කාලා ඉන්න බෑ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මොකද ඕනේ? ඒගොල්ලන්ට ඒ වාහනේ ඕනේ. ඒකයි. ඒකයි මේ තියෙන කමින් වන් නැති කමින් වන් කවදාකවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වෙ මයින් යන්න එපා. මේ ලෝකේ ශ්‍රේෂ්ඨත්වෙ මයින් වන්න මොකෙන්? ඕන් නැති කමින්. තියෙන කමින් වත් නැති කමින්වත් නෙමෙයි. ඕන් නැති කමින්. ඕන් නැති කෙනාට පින් උතුනේ තිබ්බත් එකයි නැදත් එකයි. ඕන කෙනාට තිබ්බොත් හොඳයි නැතොත් කාලා ඉන්න බෑ. ඔබ හොඳට බලන්න ඔබේ අතින් ඒවා සිද්ධ වෙනවද කියලා. කවුරේ ගෙදරට ගේනවා පින්වතුනි අලුත් වාහනයක්. අපි තුන් තියෙන වාහනේ විගුණලා අලුත් වාහනයක් ගේනවා. අපි තුන් පරණ වාහනේ අවුරුදු 3යි පැද්දේ. දැන් ඒක දීලා අලුත් වාහනයක් ගේනවා. සාමාන්‍යයෙන් අල්ලපෙදිරි මිනිස්සු මොකද කියන්නේ? ඔය වාහනේ ගෙනල්ලා තාම අවුරුදු 3යි. දැන් අර ගෙදර වාහනේ ගෙනා පිනිස බින්නේ මේක ගැන කතා කරන්නවත් නැහැ. ඒගොල්ලෝ වෙන වැඩ තියෙනවා කරන්නේ. නමුත් අල්ලපු ගෙදර මිනිස්සුන්ට බින්නේ වෙන වැඩක් නැහැ දැන් කරන්නේ. මේ ගෙදර ගෙනාපු වාහනේ ගැන ඔක්කොම එකතු වෙලා කතා බස් කරන ඉඳන් දැන් ඒගොල්ලෝ ඒ තමයි හැමදාම ගෙදර කෑම මේසෙ ගාව කරන වැඩේ. අන්තිමට පාන් එක පරිප්පු කරනවද පරිප්පු එක පාන් කරනවද කියලා මිනිස්සු දන්නේ නැහැ. ඇයි මේ ගෙදර වාහනේ ගැන කතා කරන්න එපා ඔක්කොටම කලින්. මම කාලා ඉන්න බෑ. මොනවද කියන්නේ? ඉතින් ඒ වාහනේ බලන්න නිකන් නාස්ති කරනවනේ. මේ අවුරුදු 3යි වාහනේ පැද්දේ. ඔය වාහනේ මාරු කරන්න ඕනේද? ඔන්න ඔය කතා කියනවා. ඔබට ඇහිලා නැද්ද? සමහරවල් වෙනදනේ දහමත් දඩමීමා කරගන්නවා. බාන පන්සලේ හාමුදුරුවෝ කියලා දුන්නනේ අපිට එදා. ඈ අල්පේච්ඡතාවයේ කොච්චර අගේ වටින දෙයක්ද කියලා. ඒ මිනිස්සු එහෙම නැහනේ. අපි වගේද? අපි හරි අල්පේච්ඡයිනේ. අල්පේච්ඡයි කියලා මිනිස්සු හිතන්නේ මොකද්ද? නැතිකම. අල්පේච්ඡතාවය කියලා කියන්නේ මොකද්ද බින්දු? ඕන් නැතිකම. නැතිකම නෙමෙයි නෙමෙයි. මම මිනිස්සු හිතන් ඉන්නවා අල්පේච්ඡතාවයට දීවත් වෙනවා කියලා කියන්නේ නැතිකම කියලා. ඒ නිසා නැති බැරි මිනිස්සු මොකද කියන්නේ? අපි හැලී අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. යමකම තියෙන මිනිස්සු දිහා බලාගෙන ඉඳින මේ මිනිස්සුන්ට කාලා ඉන්න බැරි කමට මේ මිනිස්සු දහමත් දඩමීමා කරගෙන ඕම ඔය කතා කියන ඕන තරම් අපේ සමාජයෙන් අහන්න ලැබේ. ඔබ වරහ වෙන්නේ නැපා. සමහර මිනිස්සු අපි හිතමු තමන්ට ළමයි නැහැ. ජෝඩුවක් ඉන්නව ළමයි නැහැ. අල්ලපු ගෙදර බබාල ෆැක්ටරියක් දාලා වගේ අවුරුදු දෙකකට සැරයක් දරුවෙක්. අපි හිතමු සාමාන්‍ය ඔය සමහර ආගම්වල මිනිස්සු පුළුවන් තරම් දරුවෝ හදනවා. ඒවයි ඒ ආගමෙන් කියලා තියෙන දේවල්. දැන් මේ මිනිස්සුන්ට තමන්ට ළමයි නැති නිසා බින්නේ දැන් කාලා ඉන්න බෑ. දැන් මොකද කියන්නේ? මේ බලන්න ඉතින්නේ. ඔය ළමයි හද හද මොන දුකද්ද ඔය? හැමයි දුක තේරුම් ගන්නද මේ? නැහැ. ධම් පාචිකන ඊට පස්සේ මතකනේ එදා හාමුදුරුවෝ කිව්වා අර වතෝ අපි බණකට ගියා. ඒ හාමුදුරුවෝ මොකද කිව්වේ? මේ ළමයි හඳන්නේ මොන තරම් දුකද්ද කියලා නේද ආමිනේ? අපි ඒ වගේද? අපි ළමයි හදන්නේ නැහැ. මේ ළමයි හදන්න බෑ. මොකද කියන්නේ? අපි ළමයි හදන්නේ නැහැ. අනිත් ඒ ළමයි මේ ලෝකෙට ගෙනාන පස්සේ අනෙක් මිනිසුන්ට කොච්චර කරදරද? මේ ලෝකෙ දූෂණය වෙනවා. නේද? ඊට පස්සේ මොකද? global warming ඊටසේ වායු දූෂණය මේ ලෝකේ සම්පත්තද මිනිසුන්ට බෙදා හදා ගන්න බැරි කමට තව ළමයි 10 දෙනෙක් ගෙනල්ලා මේ ලෝකෙට බාන මිනිස්සු මොන තරම් මෝඩයිද කියලා ඕන ඔය එක අපිට කතාගෙන අයියේ කාලා ඉන්න බෑ අල්ලවෙදර මිනිසුන් ළමයි ඉන්නවා අපේ ගෙදර මිනිසුන් ළමයි නෑ ඒ නිසා මොකද කරන්නේ ඕනකම තියෙන මිනිස්සයා තියෙන මිනිස්සයාට විවිධාකාරයේ දේවල් කියනවා. ඔය ඇත්තම පින්තුණිය යන්නේ මොකද්ද? ඔය තියෙන අවිද්‍යාව. ඔය හිතින් ඇත්තම හිතන්නේ මොකද්ද? උන්ට නොවි මට වෙයන් කියලා. කටින් කිව්වට මේක හොඳයි, ඒ මිනිස්සු වැරදි කියලා. ඔය හිත යටින් ඇත්තම යන්නේ අනේ උන්ට නොවි මට වුණා නම්. උන්ට එච්චර ළමයි ඉන්නේ කියලා අපිට එකෙක් හරි හිටියනම්. අන්නෝක තමයි මිනිස්සු කියන්නේ. ඔබ දන්න කියන කෙනෙක්ට ලොතරැයියක් ඇදෙනවා. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට මොකද වෙන්නේ ඊට පස්සේ? කාලා ඉන්න බෑ. ඊට පස්සේ මොකද කියන්නේ? අපි ඉතින් ඔය නිකන් හම්බෙන දේවල් වලට කෙලහල්න මිනිසු නෙමෙයිනේ. අපි දාඩියෙන් මහන්සියෙන් උපයාස අපයාගෙන ජීවත් වෙන බොහොම ධාර්මිකව ජීවත් වෙන මිනිස්සු. ඔය නිකන් හම්බෙච්ච සල්ලි නෝය. අනිත් එක ඔය හම්බෙච්ච සල්ලි වලින් මේ මිනිස්සු හරිනම් නේද? දැන් ඔබ බජට් එකකුත් හදලා ඉවරලා ඒ අර ලොතරැයෙන් හම්බෙච්ච සල්ලි වලින් මොකද කරන්න ඕනේ කියලා. ඒ මිනිසුන් තාම සල්ලි ටික දැක්කවත් නැහැ, ඒවා ගැන තාම හිතලවත් නැහැ. නමුත් පින්වතුනි හොඳට කල්පනා කරලා බලන්න. රටේ ලොතරැයි යමෙක් දිනුවා කියලා කිව්වට පස්සේ බින්දු රටෙන් භාගයක්. ඒ මනුස්සයා ඒ සල්ලි වලින් කරන්න ඕන දේවල් මොනවද කියලා ලිස්ට් එකක් හදලා නැද්ද? එයා අර සංගමයට ටිකක් දෙයක් දෙන්න ඕනේ. බලන්න සුනාමියෙන් ගහගෙන ගියා මේ මිනිස්සු, අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට දෙන්න එපා යෝවා. ඈ අර යුද්ධෙන් අසන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. ගෙවල් දොරවල් නැති වෙච්ච. මේ මිනිස්සුන්ට දෙන්න එපා හරිනා. ඊළඟ මේ කොරෝනා එක හැදිලා මේ මිනිස්සු අසන්න වෙලා මිනිස්සුන්ට ඉන්න තැනක් නැහැ. කන්න බොන්න දෙයක් නැහැ. ඔය මිනිස්සුන්ට එපා යෝ හරිනම් ඔය සල්ලි ටික දෙන්න. උන්ට තියෙනවනේ ඕන තරම්. මේ මිනිස්සු හරිනම් ඕවා දැන් මෙලහකටත් නැති බැරියට බෙදලා දෙන්න එපැයි. මොකද්ද ඔය කියන්නේ? උන්ට නොවි මට උනා නම්. ඇයි බින්නේ? කාලා ඉන්න බෑනේ. මම එක එක જાති උදාහරණ අරන් ඔබට පෙන්වන්න පින්තුනේ. ඔබ කවදාකවත් උතන්ට අහුවෙන්නේ නැව. ඔය යන්නේ අවිද්‍යාව. ඔබට හොරා ඔබේ හිතයට ඔය දුවන්නේ අවිද්‍යාව. ඔව වංචනික දහම්. ඔය වංචාවට අහුවෙන්න එපා. ඔක පොඩි තැනක ඉඳන් පින්නේ ලොකු තැන දක්වා. බලන්න සාමාන්‍යයෙන් අපි තුන් මිනිස්සේ මොකක් හරි නිලයකට තලයකට තරඟ වදිනවා. අපි හිතමු දෙන්නෙක් මොකක් හරි නිලයකට තරඟ වදිනවා. එක්කෙනෙක්ට ඒක හම්බෙනවා. අනෙක් කෙනාට හම්බෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හම්බෙන්නේ නැති මනුස්සය මොකද කියන්නේ? ඕක ඉතින් හම්බුණත් හොඳ වෙලාවට අපිට හම්බුන්නේ නැත්තේ. හම්බුණා නම් ගෙදර ඉන්නවත් හම්බෙන්නේ නැහැ නේ වෙලාවක් නේද? දැන් ඉතින් ওই මිනිස්සු අන්තිමන මිනිස්සු මඩ ගහයි. දැන් ඉතින් ওই මිනිස්සු ඕක අරගෙන පව් කරන එකනේ කරන්නේ. කොහොමදද ඕක ඕන්නේ? මම එහෙම ලොකෝට එහෙම ගැන බලාපොරොත්තු වෙගෙන හිටියේ නෑ මම. කොහොමද? මට ඉතින් ඒක තිබ්බට ගැන අදත් එකයි. මේ ඕන කමකට එහෙම මං ඇප්ලයි කරා නෙමෙයි ඔය. හම්මුනොත් හම්මුනායි නැත්නම් ඉතින් හම්මාව ඒ තනතුරට පත් වෙච්ච නැති එකෙන් පාඩුව කාටද? අනෙක් මිනිස්සුන්ට. ඔන්න ඔය හිතේ තිබෙන එකේ කතා කියනවා දැන්. මෙච්චර ලැබෙන මේ මනුස්සයා නිඳ කියේ නෑ. ඒක Tamanta හම්බේ කියලා හිත හිතා හිටියේ. නමුත් එකපාරට දැනගත්තට පස්සේ එයාට ඒ තනතුර හම්බෙන්නේ නැහැ කියලා. දැන් පින්දිනේ ඒක ගැන කියන්න තියෙන තරමක් කියන්න තියෙන්නේ වැරදි දොස් අවලාද. ඔබ කවදාකවත් එහෙම කෙනෙක් වෙන්න එපා. Tamanta හම්බෙච්ච නැති දේ අඩුපාඩු හොයන කෙනෙක් වෙන්න එපා පින්තුනේ. අන්තිමට නරියා වගේ වෙනව නේද? උඩ පැන්න 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 අහුනේ නැති නිසා මිදි මොකයි කිව්වද? මිදි තිත්තයි කිව්වද? මිදි තිත්තයි කියන්නේ මොකුද? Tamanta අහුවෙන්නේ නැති මිදි වැලම් තිත්තයි කියන්නේ මොකුද? නරි. නරියෙක් වෙන්න එපා. ඉනිස එක එක જાති කතන්දර කියයි පේන්නේ. පෙරළුණු අත හොඳයි ඉතින්. ඔය ඔක්කොම තමන්ට කාලා ඉන්න බැරි කමන පින්නේ තමන්ගේ හිත දැන් හොඳටම කඩා වැටලා තියෙනවා. හොඳටම දැනෙනවා ඒක. ඒ කඩා වැටිච්ච හිත හදාගන්න මිනිසු කියන දේවල්. තා බලන්න ඕන තරම් උදාහරණ දෙන්න මිනිස් ආයේ උදාහරණ දෙන්න බලමුට කප්පරකට. අපි දුමු මිනිස්සේ කිටියා තා මිනිස්සේක කසාද බඳින්න කියලා බලාගෙන. ගෑනු කෙනෙක්. ඉතින් කපු මහත්තයෙක් එහෙම සම්බන්ධ කරගෙන ඒ නෝනට ආරංචියක් යවලා ඒ ගෙදරට ඒ පවුලට මම බලන් ඉන්න උත්තරයක් එනකම්. ඉතින් ආරංචියක් එනවා ඒ නෝනට තව බොහොම ඉල්ලුම් තියෙනවා. සමහරට ඒ නෝනා වෙන කෙනෙක්ට කැමති වෙයි කියලා. දැන් දෙලවරත් වෙලා තියෙන මේ මනුස්සයා නිින්ද යන්නේ නැහැ ඊට පස්සේ. අය දැන් හිත හදා හිත දැන් එයාට ඇලිලා තියෙන්නේ දැන්. කොහොම හරි මට යව ඕනේ. ඉතින් ඔහොම කොහොම හරි කරලා පින්වතුනි අන්තිමට ඒ නෝනාව Tamanට කසාද බඳගන්න බැරි වෙනවා. මොකද වෙන කෙනෙක්ට කැමති කියනවා. දැන් පින්වතුනි මෙච්චර කල් ඒ මොන සී දේවි නෝනා කෙනෙක්. අර ෆොටෝ එක දැක්කර පස්සේ ඇඟ කිලි පොලා ගියා. අනේ මේ වගේ රත්තරන් දැරිවියක් අම්මලා තාත්තලා එකතු වෙලා පින්වතුනි ඒ ගෑනු දරුවගේ හොඳමයි කතා කරන්නේ. අපිට මේවා බලන්නත් ගියා කියලා. ඒගොල්ලන්ගේ පවුල අය හරි හොඳයි නේද? හරි මැනර්ස් තියෙන මිනිස්සු. ආයි පුදුම ක්වොලිටිස් තියෙන මිනිස්සු. ඔන්න හොඳින් කතා කරන්නේ. හැබැයි කොයි වෙනකන් විතරයි? Taman දැනගන්නකන් විතරයි. ඒ නෝනාව දැන් මේ පවුලට සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ මිනිනේ රටේ නැති කතා කියනවා. ඔය hina වෙලා හිටියට ඔය මිනිස්සු බොරුකාරයෝ. දන්නවද මං මට ආරෙන්ජ් එකක් ආවා. ඒ මිනිස්සු මේ හොරුලු. අර පොල්ලක් කර 50ක් තියෙනවා කියලා කිව්වේ. ඒ හොරකම් කරගත්තේ ඒවලු. කොහොමද ඒගොල්ලන්ගේ ඒවා නෙමෙලු මේ පරම්පරාවෙන් ආපු ඒවලු. ඒ මිනිස්සු මහන්සි වෙලා හම්බ කරගත්තේ ඒවා නෙමෙලු ඒ. දැන් මොකද මේ කරන්නේ? හිත හදා ගන්නවා. ඇයි හිත හොඳට ඕම කැඩිලා. ඕක යටින් මොකද දුවන්නේ? අනේ උන්ට නොවි මට වුණා නෝ. ඒ කියන්නේ කාලා ඉන්න බෑ. බලන්න ඔබට හොඳට ඔය වගේ දේවල් වෙනවද කියලා. අපි හිතමු තව මම ඔබට කෝටියක් උදාහරණ දෙන්නම්. ඔබ හොඳට බලන්න ඔබ මේ එක තැනක හරි ඉන්නවද කියලා. ඉන්නවනම් පිළිදෙන වහ වහ මෝ තැන් වලින් අයින් වෙන ඔබම වසල ගති. අපි මිත්‍යා දෘෂ්ටි ගැන තව දුටින් කතා කරමු. අනේ මේවා හරි වැදගත් දේවල්. මොකද ප්‍රායෝගිකව නිවන කරගෙන යන ඔබට පිළිගන්න මේවා ඔබට අඳුන ගන්න හරි අමාරුයි. ඒකයි වැඩි. මොකද මේවා පිළිදෙන ගොඩක් මෝහ ගති. රාග ගති, ද්වේෂ ගති කියන දේවල් එළියට පේනවා බොහොම ලස්සනට. තරහින් ඉන්න මනුස්ස තරහ නිතර තරහ ගන්න මනුස්සයෙක් අඳුන ගන්න අමාරුද ඔබට? මනුස්සයෙක් ඉන්නවා නිතර තරහ ගන්නවා. කවුරුත් දන්නේ නැහැ එයා ගැන. වෙන්න පුළුවන්. නැදින කොයි වෙලාවකෙ වලිග පාගෙන ඉන්නේ. හැම වෙලාවෙම තරහින් ඉන්නේ. කෑ කොස්සම් ගහනවා, බඩු පොළවේ ගහනවා, නෝනට බයිනවා, නෝනට ගහනවා, ගෙදර එක කෑ කෑ ගහ එක කෑ ගහILLක් ගෙදර. යකෙක් බැඳගෙන වගේ අහල පහල ඉන්න මිනිසුන්ට ඇහෙන්නේ ඒ ගෙදර ඇතුලේ. ඒ නිසා ද්වේෂ චරිතය බොහොම පහසුවෙන් අඳුන ගන්න පුළුවන්. එක්ක හොම්බ දික් වෙනවා, නැත්තම් මූණ නලල රැලි වැටෙනවා, බොහොම රෞද්‍ර වෙනවා, කම්මුල් රතු වෙනවා, අත මිට මොළ වෙනවා. ඔවා දැක්කම අපට අඳුන ගන්න පුළුවන් ද්වේෂ චරිතය. රාග චරිතය ඒ වගේම තමයි. අඳුන ගන්න හරි ලේසි. රාග චරිතයේ තියෙන මනුස්සයා පින්වතුනේ බාහිර ලෝකෙට පේනවා. එයා කරන වැඩවලින් එක්ක ගිල කාට හරි හේතු වෙනවා. නැත්තම් Tamanට නොගැලපෙන දේවල් බල බල ඉන්නවා. ඒවා පේනවා. හැම වෙලාවෙම මොකක් හරි සාක්ෂියක් ඉතුරු වෙනවා ලෝකෙට. රාග චරිතයගේ, ද්වේෂ චරිතයගේ. ලෝකෙට පේන්න කොටසක් තියෙනවා හැම වෙලාවෙම. සාක්ෂි තියෙනවා එළියට පේන. එළියට පේන සලකුණු තියෙනවා. මේ මිනිසුන් අඳුන ගන්න හරි ලේසි. කාන්තාවකට නම් පිරිමියෙක් ඉන්නවා නම් රාග චරිතයක් වෙච්ච කෙනෙක් නිතර නිතර එයා දිහා බලනවා. ඇස් කරකෝ කරකෝ බලනවා. ඔව අහු වෙනවා. නමුත් මේ මොහ චරිතය. බැලුව බැල්මට පින්වතුනි කිසිම ප්‍රශ්නයක් නැහැ. කාටවත් කරදරයක් නැහැ. නමුත් ඒ මිනිස්සු පින්වතුනි ඇතුළාන්තෙන් හොඳටම ගිනි ගන්නවා. මෝහ චරිතයට පින්වතුනි උදව් කරන්න හරි අමාරුයි. මේ උදාහරණ දුන්න පින්වතුනි මෝහ චරිතයගේ ස්වභාවය ගැන. මෝහ චරිත උදව් කරන්න හරි අමාරුයි. මොකද ඒකට හේතුව එළියෙන් පින්වතුනි මුකුත් ලඩක් නැහැ වගේ පේන්නේ. තරහ යන මිනිස්සෙක් දැක්කොත් ඉන්නේ මේ මිනිස්සයා පැත්තට එක්කන් ගිහලා මිනිස්සයෝ මොකද ඔය තරහ ගන්නෙ උහු? සිහියලව ගන්නකො කියලා කියන්න පුළුවන්. නිතර රාග චරිතයක් දැක්කොත් මේ මනුස්සයා පැත්තකට එක්කන් ගිහිල්ලා මොකද්ද ඔය කරන්නේ? තේරුමක් නැති වැඩ. කියලා මේ මනුස්සයා උපදේශයක් අවවාදයක් දෙන්න පුළුවන්. මෝහ චරිතය වෙයි මඳුර ගන්න බෑ. එළියට වෙන්නේ බොහොම නිමිච්ච මනුස්සයෙක් වගේ. ඒ මිනිස්සු රංගපානෝ පිංගුතු නැතුලෙන් එළියට එකක් පෙන්නගෙන ඇතුලේ වෙන එකක් තියෙනවා. තමන්ගේ චරිතය ඝාතනය කරගන්නවට බොහොම අකමැති. ඒ නිසා පින්තුනේ තමන්ට සමානට තරහ යනවා. නමුත් තරහ යනවා කියලා පෙන්වන්නේ නැහැ. අධික කාමාශාව ලේමනසක හිතේ හට ගන්නවා. නමුත් ඒවා තියෙන බව පෙන්වන්නේ නැහැ. ඒවා වහගෙන ඉන්නේ. ඒ නිසා පිටින් කවදාකවත් මිනිස්සුන්ට උදව් කරන්න හිතෙන්නේ නැහැ. ඇයි ප්‍රශ්නේ තියෙන බව පේන්නේ නැති නිසා. පිටින් මෝහ චරිත කියන කට්ටිය ඒ ස්වභාවයේ තියෙන මිනිස්සු දින ඇතුළාන්තයෙන් හැම වෙලාවෙම පුදුමාකාර ගින්නකින් ජීවත් වෙනවා. පුදුමාකාර විදිහට දුක් විඳිනවා පින්වතුනි. හැම වෙලාවෙම තමන්ව ආරක්ෂා කරගන්නවා. තමන්ගේ තියෙන ප්‍රශ්න ලෝකෙට පෙන්වන්නේ නැහැ. ඒ නිසා කවදාකවත් ගුරුවරයෙකුගෙන් උදව්වක් ලැබෙන්නේ නැහැ. ගුරුවරු බලන් ඉන්න උදව් කරන්න කොයි වෙලාවෙද කියලා. හැබැයි ගුරුවරුන්ට ප්‍රශ්නය පේන්නේ නැහැ පින්වතුනි. දොස්තර කෙනෙක් ලෙඩෙක් ගියොත් ඉන්නේ දොස්තර කෙනෙක් වැදගම් කරන්නේ ලෙඩේට මිසක් ලෙඩාට නෙමෙයි. එන එක ලෙඩේ පේන්නේ නැහැ. ඒකනේ නලාව තියලා පරීක්ෂා කරලා බලන්න. රෝග ලක්ෂණ මොනවද කියලා. හිතලා බලන්න මෙතන මිනිස්සෙක් ඉන්නවා. ඒ මනුස්සර අදිෂ්ඨාන ශක්තියෙන් පුළුවන්. එයාට හොඳට මුණ සහලවල උණ ගෙනලා තියෙනවා. නමුත් එයාට අදිෂ්ඨාන ශක්තියෙන් පුළුවන් උණ නැහැ වගේ පෙන්වන්න. හිතන්න එහෙම. දොස්තර ගාවට යනකොට බින්දි සම්පූර්ණයෙන් උණ බහිනවා සාමාන්‍ය මට්ටමට. බොහොම අමාරුවෙන් ඒක කරන්න ඕනේ හැබැයි. දැන් බලන්න දොස්තර මහත්තයා ගාවට ගියාම උණ කටුව ගහලා බැලුවහම එයාට උණ නැහැ. දැන් දොස්තර මහත්තයා බෙහෙත් දෙයිද? මොකද ලෙඩාට බෙහෙත් දෙන්නේ නැහැ නේ දොස්තරවරු. මොකටද දෙන්නේ? ලෙඩේට. ලෙඩේ පේන්නේ නැතිකොට දැන් බෙහෙත් දෙන්නේ නැහැ. කවුද දුක් විඳින්නේ? ලෙඩා. ඕන ඔය වගේ තමයි තියෙන්නේ මෝහ චරිතය. ඇතුලේ තියෙන එකක් එළියට පෙන්වන්නේ තව එකක්. ඒ නිසා කවදාකවත් එළියෙන් උදව් කරන්න බෑ. ඒක තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෝහ චරිතයට මේ දහම සප්‍රාය නොවේ කියලා. ඒකට හේතුව පින්නේ පිටින් කවුරුත් උදව් කරන්න බෑ වගේ මිනිස්සුන්ට. මොකද දහම ගන්න නම් ඒ මනුස්සයා සූදානම්ින් ඉන්න ඕනේ දහම ලබන්න. අත දික් කරන්න ඕනේ පින්නේ කෙනෙක් අත ගන්න. අත දික් කරන්නේ නැත්නම් උදව් ඉල්ලලා දැන් කොහොමද මනුස්සයෙක් අත දෙන්නේ? ඔබ පාර යන ගම පින්දින හිඟන්නවනක පාර යන ගම මිනිසුන් කතා කර කර සල්ලි දෙනවද? මේ මිනිස්සු පොඩ්ඩක් ඉන්නව මෙහෙ. ආ මෙන්න රුපියල් 10. එහෙම දරන නෑනේ. මොකද කරන්නේ? කවුරු ඇවිල්ලා ඉල්ලන්න ඕනේ නේද ඔබෙන්? එක්ක වාහනේ නවත්තලා තියෙනලා ඔක ට්‍රැෆික් ලයිට් එකේ ඇවිල්ලා දොර දානෙට තට්ටු කරනවා. මාත්‍යෝ. ඔන්න ඔහොම කරද්දී ඔබ කීයක් හරි දෙනවා. පින්දින මේ මිනිසුන් උදව් කරන්න ලේසියි. හිතන්නද හොඳටම දුප්පත් මිනිස්සෙක් ඉන්නවා ටයි කොට ඇඳගෙන ජීවත් වෙන. ඇයි යා කැමති නෑ යා දුප්පතේ කියලා පෙන්නන්න. දැන් කොහමද මේ මනුස්සයා? හොඳටම බඩගින්නේ ඉන්නේ. අපි හොඳටම බඩගින්නේ ඉන්නේ. බඩ බුරුබුරු ගන්නවා බඩගින්නට. කර ඇහෙනවා සද්දේ. මොකක්ද බඩගින්නද? නෑ නෑ මේ පොඩක් ගෑස් වගේ. මම මේ කාපු ගම මේ නිසා මේ ගුඩුස් වෙනවා. දැන් පෙන්සන්න කැමති නෑ යා බඩගින්න ඉන්නේ කියලා. කවුද දුක් විඳින්නේ? අමම්මයි. මොනසේ කිනු කකුල උලුක් වෙලා. පෙන්නන්නේ කකුල උලුක් වෙලා කියලා. ඇයි? එයාගේ චරිතයට එක හානියක් වෙයි කියලා. ඒ නිසා කකුල ගෙලින් තියාගෙන යන්න හදනවා. උලුක්ව වහගෙන. දැන් ඒ අඩිය තියෙන වාරයක් වාරයක් ගන්න පින්වතුනි දෙලෝ රත් වෙනවා. දරාගෙන බැරි වේදනාවක්. නමුත් කාගෙන යනවා ඒක. කවුද දුක් විඳින්නේ? මේ මනුස්සයාමයි. කවුරු හරි දැක්කොත් පින්වතුනි නෝකර පත්තුවක් හරි බඳලා බෙහෙත් ටිකක් හරි දෙනවා. මේ මොකද මනුස්සය ඔය කරන්නේ? පොඩ්ඩක් පැත්තක වාඩිලා විවේක ගන්නකෝ. මොකද ඔය කරන්නේ? කකුල අමාරු නම් වාඩිලා විවේක ගන්න. අපි වැඩේ කරලා දෙන්න. ඔන්න ඔහොම කියනවා. නමුත් ඉතින් අර මනුස්සයාර කවුරුත් එහෙම කරන්න හිතෙන්නේ නැහැ. කියන්න හිතෙන්නේ නැහැ. ගොඩක් බොරු කියන්නේ මෝහ චරිත. පෙන්නන්න කැමති නැහැ තමන් ගාව ප්‍රශ්නයක් තියෙනවා කියලා. බොරු හද හද පෙන්නනවා. නෑ මං එහෙම නෑ මං එහෙම නෑ. හොරෙන් කෑවනේ නෑ නෑ මං මං කයිද හොරෙන්? එළිනි තථාගතයන් වහන්සේ වහන්න බොරු කියන එක කොච්චර පහත් කරලා තියෙනවද කියලා. සදාන් වහන්සේ දේශනා කරනවා බොරු කියන මනුස්සයට කරන්න බැරි පාප කර්මයක් නැහැ කියලා. ඇයි ඒ? ඒ මනුස්සයට පිටින් කවදාකවත් කාටවත් උදව් කරන්න බෑ. ඒකන් ධම්මං අතීතස්ස මුසාදාදිස ජන්තුනෝ විතින්න පරලෝකස්ස නැති ලෝකං අකාරි නැති පාපං අකාරිය. ඒ කියන්නේ එකම දහමක් තියෙනවා පින්නේ එදා ඉඳන් අද දක්වා. ආන්ගේ දහම තුල යම් මිනිස්සෙක් දහම කියලා කියන අධර්මයක් ආන්ගේ අධර්මයේ තුල යම් මිනිස්සෙක් පිහිටලා කටයුතු කරනවා නම් ඒ මිනිස්සට කරන්න බැරි පාප කර්මයක් නැහැ. මොකද පින්නේ ඒ මිනිස්ස යාගේ චරිතය ඝාතනේ නොවෙන්න එයා ඒ වැරද්ද නොකළා කියලා සමාජයට පැමිණලා පෙන්නන්න හදනවා. ඒ වගේ මිනිස්සෙක් කවදාකවත් හැදෙන්නේ නැහැ. හරිද දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා ලෙඩක් නැහැ වගේ මවා පෙන්නන මිනිස්සෙක්. කවදාකවත් දොස්තර කෙනෙක් යාර බෙහෙත් දෙන්නේ නැහැ. ඔබ බලන්න ඔබ එහෙමද කියලා. අවිද්‍යාව කියලා කියන්නේ මෝහ ගතිය. මෝහ සහගත මිනිස්සු බින්දින ගොඩාක් දුක් විඳිනවා. ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා තියෙන විවරණ වෙන්නොත් හිතෙන්නේ නැහැ මිනිස්සුන්ට. Tamanta ඇත්තටම තියෙන ප්‍රශ්නේ කවදාවත් කියන්න හිතෙන්නේ නැහැ. බොරුවක්මයි කියන්නේ. ඒ බොරුව කියන්නේ කවකවත් වංචාවට ලක් කරනව නෙමෙයි. මොකද බොරු જાත් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ අනිත් එකයි වංචාවට ලක් කරන්න. අනික එක රවට්ටන්න. ඒක නෙමෙයි පින්නතේ. මේ රවට්ටන්න හදන්නේ Tamanමයි. වැරද කරද නෑ. හොරෙන් කියවනේ නෑ. මට බොරු නේද කියන්නේ? නෑ නෑ. ඉස්ස කවදාකත් උදව්වක් හම් වෙන්නේ නෑ. ඇයිද උදව් කරන්න ඕනේ? ප්‍රශ්නයක් තියෙන මිනිස්සුන්ට. දැන් බලන්න කල්පනා කරලා ඔබ ගාව ඒ වගේ දේවල් තියෙනවා නම් පිටින් ඒවා පුළුවන් තරම් ඉක්මන හදාගන්න. මොකද මෝහ චරිතයට එළියෙන් උදව් කරන්න බෑ. එයා ඉස්සෙල්ලා පිටින් ඇතුලෙන් Taman දාගෙන තියෙන රැකවල් අයින් කරලා ඉන්නවා. එළියෙන් ඇතුලට උදව් කරන්න පුළුවන්කම හදලා දෙන්න ඕනේ එයා විසින්ම ඉස්සෙල්ලා. එතකන් එළියෙන් උදව් කරන්න බෑ. හරි විදිහ මහා පවුරක් ගහ ගන්නවා වගේ තමන්ගේ වටේට ආත්ම ආරක්ෂාව උදෙසා පුදුම විදිහට මේ තමන්ගේ ආත්මය ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. තමන්ගේ අභිමානයට කැරලක් වෙයි කියලා තමන්ගේ හොඳ නමට මේ තමන් මේ මවා පෙන්වන්න හදන නමට අපකීර්තියක් වෙයි කියලා පුදුම විදිහට මේ මිනිස්සු හරි පීඩාවෙන් ජීවත් වෙනවා. ඒ මිනිස්සු අතරින් වෙන වැරදි වෙන්නෙත් නැහැ ගොඩක් දුරට. වෙනත් වැරදි වෙන්නේ නැහැ. ඒ මිනිස්සු අතරින් ගොඩක් දුරට පිංගුදනේ හොරකම්, ඒ වගේ දේවල් කරන්නේ. කාමයේ වර්ධව හැසිරෙන්නේ. ඇයි ඒ? ඕන නැති කම නිසා. නැහැ නේද? කාමයේ වර්ධව හැසිරුණොත් පිංගුදනේ. ඒක කවුරු හරි දැනගත්තොත් එහෙම. එයාගේ අභිමානයට ඒක ලොකු කැරලක්. ආන් ඒ නිසා කාමයේ වර්ධව හැසිරෙන්නේ. ඒ කියන්නේ තඩි මෝහ චරිත. මොකද කාමයේ වර්ධව හැසිරෙන මනුස්සයාගෙත් පිංගුතුනේ කවුරුරේ දැක්කොත් එයාට උදව් කරනවා ආයේ වැරද්ද නොවෙන්නේ. නමුත් මේ මනුස්සයා පිංගුතුනේ ඕනකම තියාගෙන නොකර ඉන්නවා. කෙනෙක් කියයි ඉතින් කොච්චර හොඳයිද කියලා. ඔව් හොඳයි තමයි. ඕනකම තියෙද්දි නොකර ඉන්නක හොඳයි. මොකද කාටවත් අවඩක් වෙන්නේ නැහැ. හැබැයි දුක් විඳින කවුද? තමන්. ඒ කියන්නේ කරන්න කියලාද කියන්නේ? නෑ නෑ. තමන්ට ඕනකම තියෙන බව කියන්න. ගුරුවරයෙක් එක්ක උදව් කරන්න පුළුවන් කෙනෙක් එක ඒකවත් කියන්නේ හංගන් ඉන්නවා නෑ වගේ. එනිසා කවදාකවත් උදව්වක් හම්බෙන්නේ නෑ. ඔය මෝහ සහගත චරිතයේ ස්වභාවය බලන්න මේවා අඩු වැඩි වශයෙන් හැමෝගාම තියෙනවා. අරිහතුන් වහන්සේ දක්වා පින්වදනේ මෝහ ස්වභාවය හැමෝගාම තියෙනවා. පෘථග්ජනයාගේ තියෙනවා බොහොම දැඩි ලෙස. අරහතුන් වහන්සේ ගාවට යනකම් ඕක අඩු වීගෙන යන්නේ. සමහර පිරිසක් ඉන්නවා මෝහ ගති තමයි ගොඩාක් වැඩි ඒගොල්ලෝ ගාව. අපි අහලා තියෙන තුන් ගොල්ලක් ගැන රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත. ඔක්කොම හිත් තමයි. නමුත් ඒ ගතිය පිංගුතුනේ හිතේ ගොඩක් තදින් කාවැදිලා තියෙනවා. ඔබ හොයලා බලන ඔබ ගොඩක් මෝහ සහගත චරිතය. මොකද අපි ජීටික කතා කරන්නේ ගොඩක් රාග චරිතය ගැන. ඒතර ද්වේෂ චරිතය රාග චරිතය ගැන ගොඩක් කතා වෙනවා දේශනාවල. නමුත් මෝහ චරිතය ගැන ගොඩක් කතා වෙනවා අඩුයි. මොකද ඒ අයව එළියෙන් හඳුනා ගන්න බෑ. ඒ අයගේ ලක්ෂණ මොනවද කියලා අහුවම කියන්න ටිකක් අමාරුයි පිංගුතුනි. මොකද ඒවා ගොඩක් පේන්නේ නැහැ. එනිසා එක ටිකක් අමාරුයි අධ්‍යයනය කරන්න. අමාරු හොයාගන්න ඒවයි කට්ටිය කොයි වගේද කියලා. මොකද ඒකයි ගොඩක් ගොඩක් දුරට ගුරුවරයෙක්ට පෙන්නේ රාග ද්වේෂ කියන චරිත හොඳට ගෝචරයි. ඇයි එළියට පේන්න තියෙනනේ ඒගොල්ලන්ගේ ලක්ෂණ. ඒගොල්ලෝ කරන කියන දේවල් එළියට පේන්න තියෙනවා. නමුත් මෝහ චරිතයේ පේන්නේ නැහැ. ඒගොල්ලෝ කරන වැරදි. අහන්න දැනගන්න නැහැ ඒගොල්ලෝ කරන වැරදි. හැබැයි වැරදි නැද්ද? ඇතුලේ තියාගෙන පැසෝ පැසෝ ඉන්නවා. ඒක හරියන්නේ අපි දන්නේ හිතන්න අතේ තුවාලයක් හැදිලා උඩින් කබොල්ල හැදිලා තියෙන දැන් හැබැයි යටින් තුවාලේ කුණු වෙනවා දැන් බෙහෙත් දායිද කවුරු හැබැයි තුවාලේ කුණු වෙනකොට කවුද දුක් විඳින්නේ අර තුවාලේ තියෙන මනුස්සය වෙන කවුරුත් දුක් විඳින්නේ නැහැ එළියට වැහිලා තියෙන ඇතුලෙන් කුණු වෙනවා දනක ඇපල් ගෙඩියක් කියලා. පණුවෙක් යනවා ඇපල් ගෙඩිය ඇතුළට. ඇපල් ගෙඩිය ඇතුළට ගිහිල්ලා පින්නදින කෙලින්ම මදේ ගාවට ගිහිල්ලා එතනින් නම් කාගෙන එනවා එළියට. අල්ලලා වැලින්නම් ප්‍රශ්නයක් මොකුත් නැහැ බොහොම හොඳට තියෙනවා වගේ. ඔක කාලයක් යනවා පින්නදින යම් දවසක් එනවා ඇපල් ගෙඩිය අතින් අල්ලපු ගමන් චොරස් ගාලා පොඩි වෙලා යනවා. මොකද ඇතුලේ මදයක් නැහැ. හිස්. එළියට දින ඔපේ විතරයි තියෙන්නේ. එළියට පොත්ත තියෙනවා ලස්සන පේනවා අර ප්ලාස්ටික් ඇපල් වගේ. අපි දැකලා තියෙනනේ ප්ලාස්ටික් ඇපල්. මදයන් නැහැ. එළියට පේන්නේ ලස්සන ඇපල් ගෙඩිය වගේ. අර මෙහෙම අල්ලලා මිරිකලා බැලුවොත් මදයන් නැහැ. එළියට පේන්නේ නියම ඇපල් ගෙඩිය වගේ. එනිසා හැමෝම කියන ෂෝක් ඇපල් ගෙඩිය. අර මදේ නැහැ. නෝ හිතන්න මෙතන ඇපල් ගෙඩියක් එළියෙන් කුණු එකගෙන එනවා. දැන් මොකද කරන්නේ? ඔබට ඇපල් ගෙඩිය ඉතුරු කරගන්න ඕන නම් මොකද කරන්නේ? පිහියක් අරගෙන ඒ කුණු වෙච්ච කැල්ල කපලා නේද? ඒක ෆ්‍රිජ් එකේ දානවා. ඉතුරු ටික නරක් නොවෙන්න. දැකද එළියෙන් පේන්න තියෙද්දි නරක් වෙච්ච කැල්ල අයින් කරලා හොඳ කැල්ල ඉතුරු කරගන්නවා. හැබැයි එළියෙන් පේන්නේ නැතිකොට අන්දෙන් පිම්බිච්ච පපඩම් වගේ. මොකුත් නැහැ ඇතුලේ. එළියට ලස්සනට ඔපේට පේන්න හැක් තියෙනවා. හැබැයි අල්ලව ගමන් චොරස් ගාලා පොඩි වෙනවා. මෝහ චරිතයගේ ස්වභාවය. මේ එක එක පැත්තේ මෝහ චරිතයගේ ස්වභාවය ඔබට මේ පෙන්න දෙන්න පොඩ පොඩ. බලන්න ඒවා ඔබ බලන්න ඔබ ගාව තියෙනවද කියලා. මේවා අනික් අය ගාව තියෙනවද කියලා හොයලා වැඩක් නැහැ. ඇයියේ? පේන්නේ නැහැ. ඔබට කියන්න පුළුවන් ඔබේ දරුවා රාග චරිතයක්ද? ඔබේ නෝනා ද්වේෂ චරිතයද මහත්ය ද්වේෂ චරිතද තියෙන ඕවා සාමාන්‍යයෙන් පේනවා. හැබැයි මෝහ චරිතයද කියලා එළියට පේන්නේ නැහැ. ඒක දන්නේ තමන් විතරයි. තථාගතයන් වහන්සේලා දන්නවා මොකද හිත කියවන්න පුළුවන් නිසා. පරිචිත්ත විජානන ඥානය හරිබින්දිනේ කාටරි පහළලා තියෙනවා නම් යන්තම් සමහර දැනගන්න පුළුවන් ඇති. ආසය අනුසය ඥානය තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. නමුත් ඉතින් එතනින් මෙහා පැත්තේ. ඒ මිනිස්සු හරිම අවාසනාවන්තයි. කොටින්ම පිළිදෙන්නේ බුදු කෙනෙක් නැතුව මේ මිනිසුන්ව දහමත් තෝරගන්නවා කියලා කියන්නේ හරිම අපහසු වැඩක්. ගොඩක් දුරට පිළිදෙන්නේ මෝහ චරිතය හොයාගන්න පුළුවන් ක්‍රමයේ තමයි. එළියට බැලූ බැල්මට ඒගොල්ලෝ අරිහතුන් වහන්සේලා වගේ. හැබැයි ඔබ ඒකෙන් ජජ් කරන්න යන්න එපා. ඒකයි වැඩි. අයි අරිහතුන් වහන්සේ නමක් නะ. අනේකයි වැඩි. ඒක හරියන එකම් පින්වතුනේ මහා දරුණු රෝගියෝ හොයාගෙන තියෙන එක මේ මොකක්ද දන්නවද? රෝග ලක්ෂණ පෙන්눔 කරන්නේ නැහැ කියලා කියනවා මේ කතාව. ඒ කියන්නේ පින්වතුනේ එහෙම රෝගියෝ හොයන්න ගියොත් එහෙම රට කියන්නේ හොස්පිටල් ටික ඔක්කොම වහලා හොස්පිටල් එකේ නැති ඔක්කොම ටික හොස්පිටල් කියලා කියන්න වෙනවා ඊට පස්සේ. අයියෝ වැඩි හරියකට ලෙඩක් නැහැ පේන්න. නමුත් ඇතුළාන්තයෙන් ලෙඩක්. අනේක කියන්නේ ඒ අයට උදව් කරන්න හරි අමාරුයි. ඔබ ඒ වගේ කෙනෙක් නම් පින්දුනි ඉස්සෙල්ලා ඔබ ඔබ වෙන්නම් මේ මම මේ කියන જાති කෙනෙක් නම් ඔබ පින්දුනි ඔබ වෙන්නම් හැකියක්මන විවරණ වෙන්න ඕනේ. ගුරුවරයෙක් ගාවට ගිහින්. ඔබට කරන්න තියෙන අමාරුම දේ තේකම තමයි. රාග චරිතය විවරණය වෙන එක කියන එක මහලුක මාරුවක් නෑ. මොකද වැරදි වැඩක් කරා නොගලපෙන වැඩක් කරා ගිහිල්ලා කිව්වා අනේ බලන්නකෝ. අපේ හාමුදුරනේ මගේ අතින් මෙන්න මෙහෙම දෙයක් වුණා නේද? මට මාව කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. මෙන්න මෙහෙම දෙයක් වුණාද මට උදව් කරන්න ඔබ වහන්සේ. අයි මේ තමන්ගේ චරිතය ඝාතනය වෙයි කියලා තමන්ගේ අභිමානයට කැරලා ගිය කිසිම ගාණක් නෑ. ගිහිල්ලා ඔහේ කියලා දාන්න. අනෙක් මිනිස්සු මං ගැන මොනා හිතයිද? ඒක ප්‍රශ්නයක්වත් නෑ. ද්වේෂ චරිතයත් එහෙමයි. ද්වේෂ චරිතය ගොඩදුර බින්දින එළියට පේනවා, ඈතට පේනවා. ඈතට ඇහෙනවනේ ඔක්කොමත් වඩා. හැමෝම දන්නවා. දැන් ගමේ තරහ යන මිනිස්සු එක්කිනවනේ හැමෝම දන්නව නේද? ඒ වගේ. ඒ අය බින්දින මුළු ගමක්ම දන්නවා. නමුත් ගමේ ඉන්න මෝහ චරිතයව කවුරුත් දන්නේ නැහැ. එයා පේන ඒ අය බින්දින ඒගොල්ලෝ විසින්ම ගිහිල්ලා තමන්ගේ ගුරුවරු හැම්බෙලා විවරණ වෙන්න ඕන. එක්ක අඩුතරමි කියනවනේ ස්වාමීනි මම මෝහ චරිතයක්. එහෙම හරි කියන්න වටිනවා පින්දු. එතකොට අඩුතරමේ ගුරුවරයා මෝහ චරිතයේ තියෙන ස්වභාවය පැහැදිලි කරලා දීලා මෙන්න මේ ගති ලක්ෂණ ඔයාට ඇති. මෝහ චරිතයේ මෙන්න මේ වගේ ගති ලක්ෂණ තමයි තියෙන්නේ. ඒ නිසා මේවා ගැන ප්‍රවේසම් වෙන, මේවා ගැන සැලකිලිමත් වෙන්න. වරදක් වුණොත් ඒක හංගන් ඉන්න අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තට මෝහ චරිතයක එක කටයුතු කරන මෘදු ගුණය අතිශය වැදගත්. පුදුමාකාර විදිහට මෘදු වෙන්න ඕනේ. ඒක මොකද? එයාගේ හිත තැළුනොත් පින්වතුන්. එයාගේ අභිමානයට කැළලක් වුණොත් ආයි කවදාකවත් එන්නේ නැහැ. මොකද මේ මනුස්සයාට තියෙන ලෝකේ වටිනාම දේ තමයි තමන්ගේ අභිමානය. රාග චරිතයට තියෙන වටිනාම දේ තමයි තියෙන අල්ලපු විතර ගෑනි. ද්වේෂ චරිතයට තියෙන වටිනාම දේ තමයි පින්වතුනි. තමන්ට මොකක් හරි තමන් ආස කරන දේ නැති වුණාට පස්සේ තමන් ඒක වෙනුවෙන් තමන් කෑකොස්සන් ගහලා තමන් හරි දරුණු මිනිස්සෙක් කියලා පෙන්නලා කවුරුත් එන්න එපා මාත් එක්ක හැප්පෙන්න කියලා පින්නේ තමන්ගේ එහෙම ස්වභාවය පෙන්වුම් කරන් ඉන්න එක. මෝහ චරිතයල තියෙන වටිනාම දේ තමයි තමන් අභිමානය. ඒ නිසා තමන්ලාට කාගෙන ඉන්නවා පින්නතුනි. ඕන දේවල් කරන්න නමුත් ඒවා කරන්න බෑ. කරන්නේ නෑ ඇයි? ඕන දෙකම එහෙම නිසා නෙමෙයි. තමන්ගේ ආත්මයට කැළලක් වෙයි කියලා. එමෙසුන් හොඳටම තරහ යනවා ඇතුලෙන්. හැබැයි තරහ පෙන්නන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු තමයි විදිහට කුහකකම් කරන්නේ යටින්. ඇයි හොඳටම කේන්ති කියලා තියෙන හොඳටම තරහ කියලා තියෙන්නේ. නමුත් එළියට පෙන්නන්න බැරි නිසා. ඒ කියන්නේ සාමාන්‍ය මනුස්සර තරහ ගියාට පස්සේ පුපුරනවනේ. පුපුරනාට පස්සේ අන්තිමට කැලිටි එක තුර ගත්තට පස්සේ ආයේ මනුස්සයා කූල් ඩවුන්. නමුත් මෙන්න මෝහ චරිතය තරහ ගන්නෙ නැහැ. තරහ ගන්න නැහැ කියලා කියන්නේ තරහ පෙන්නන්නේ නැහැ. කෑ ගහලා යමුකු කරන්නේ නැහැ. හිත ඇතුලේ මොකද හිතාගන්නේ? හිතපේක ඔකට හොඳ වැඩක් කරන්න මම. මූණට hina වෙලා යටින් තමයි පින්වතුනේ ඔක්කොම සෙල්ලම යන්නේ. ඒ මිනිස්සු කරන සෙල්ලම් පින්වතුනේ ආයේ කාටවත් අහුවෙන්නේ නැහැ. නමුත් ඒ මිනිස්යාගේ ද්වේෂයට හසු වෙච්ච මිනිස්යා අන්තිමන පින්වතුනේ හැඳි ගෑවිලා ඉවරලා තමයි නවතින්නේ. නැත්තරම නැති වෙනකන් ඒ මනුස්සයාට රිදවල ඒ මනුස්සයාව නැති බංගස්ථාන වෙනකම්ම පින්වතුනි දැනට කටයුතු කළා තමයි මේ මනුස්සයා පැත්ත බලන්නේ. මොකද ඒ තරමට ද්වේෂයක් හිතේ හටගෙන ඒක පෙන්වන්නේ නැහැ. එළියට පෙන්වන්නේ හරි සතුටින් ඉන්නවා වගේ. කිසිම ගාණක් නැහැ. බලන්න ඔබ ඒවයි කියන්නේ කියලා. ඒ වගේ මිනිස්සු පින්දුනේ සමහරවිට දැඩි කාම ආසාවක් ඇති වුණොත් එහෙම. තමන්ව හඳුනන්නේ නැති. ඔය සල්ලි වලට තමන්ගේ ඇඟ විකුණන නෝන්ලා ඉන්නේ. ආන් ඒ වගේ නෝන කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ අවශ්‍යතාවය පිරිමහ ගන්නවා. නමුත් තව තවත් ගෙදර නෝනත් එක්ක එහෙම කටයුතු කරන්නේ. මොකද ඒකට හේතුව ගෙදර නෝන ගාව තමන්ගේ රෙස්පෙක්ට් එක තියන් ඉන්න හදන. ඒ තමන්ගේ ආත්මයට කැරලක් වෙයි කියලා. ගෙදර උපාසකයා වගේ. තමන්ගේ ගෙදර ඇවිල්ලා එයා කියනවා, "ඕවා හොඳ නැහැ. මේ කාමයේ කියලා කියන්නේ හොඳ එවුවා නෙමෙයි. ඕවා හොඳ නැහැ." පව් සිද්ධන වැඩ. බොරු කියන්නේම හොඳ නැහැ. කවුරු රවට්ටන්නේම හොඳ නැහැ. පව් සිද්ධන වැඩ. කරන තරමක් කරා නෙවුවා. හැමදාම ගෙදර එනකොට ගෝල් ෆේස් එක පැත්තෙන් තමයි වාහනේ හරවලා එවන්නේ. නමුත් ගෙදර ආවට පස්සේ නෝන ගාවට ඇවිල්ලා සුද්ධවන්තයෙක් වගේ ඉන්නේ. ඇයි? තමන්ගේ දරුවෝ ඉස්සරහා තමන්ගේ නෝන ඉස්සරහා නේ. මේ එතන නේ තමන්ගේ අභිමානය හැදලා ඇවිල්ලා තියෙන්නේ. ආන් යාද අභිමානය රැක ගැනීම පිණිස කටයුතු කරන බලන්න ඔබේ වගේ කෙනෙක්ද කියලා. කවදාකද මේ මිනිස්සු තව කෙනෙක්ගෙන් අගහිඟකමක් තිබ්බත් අතමාරුවක් ඉල්ලන්න කැමති නැද්ද? සමහරට ඒගොල්ලෝ කියනවා ඒවා බොරුවට තමන් කියා ගන්නවා. අපි කාටවත් අපි කවෙමත් ඉල්ලන්නේ නැහැ. අපිට පුළුවන් විදිහට අපි ජීවත් වෙනවා. එනේ අවංකම හිම කරන මිනිස්සු జాතියක් ඉන්නවා. කාටවත් කරදරයක් වෙනවට කැමති නැහැ. මේ කියන්නේ ඒ කට්ටිය ගන්න මේ. අනෙක් කයට කරදරයක් වෙනවට කවුරුත් කවදා කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව කවුරුත් අතපාන්න නැතුව Tamanට තියෙන උපයාස අපයාගත් දෙයින් ජීවත් වෙන පිරිසක් ඉන්නවා. මම ඉතින් හිතලා බලන්න. තාමනුසු කට්ටියක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕනේ ඉල්ලන්නේ. නමුත් ඉල්ලන්නේ නැහැ. ඇයි ඒ? තමන්ගේ අභිමානයට කැළලක් වෙයි කියලා. තමන්ගේ ආත්මයට පහරක් වෙයි කියලා. කොටිම පිංගුන ඔය වගේ කට්ටිය තමයි ඉස්කෝලේ යන කාලේ එහාපැති ළමයාගෙන් පැන්සලක්වත් ඉල්ලන්නේ ඉල්ල හිලුවේ නැත්තේ. එදා පාඩම ලියන්න නැතුව ගෙදරේනවා. පන්ති ඍජු උගන්වන පාඩම ලියන්නේ. ඇයි? පන්ති ළමයා එහාපැති ළමයාගෙන් පැන්සල ඉල්ලන්නේ නැතිනේ. යාළුවගේ. හොඳම යාළුවා මේ. ඇයි? එතකොට එයා දැනගන්නනේ මම පැන්සල ගෙනාවේ නැහැ කියලා. ආන් ඒ මට්ටමල පෙන්වතුනේ. ගෙදරින් එනකොට බත් මුල්ලක් බැඳන් ආවේ නැත්තම්. අරේ සල්ලිත් නැත්තම්. ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් රුපියල් 100ක් 200ක් ණයට ඉල්ලගෙන ගිහිල්ලා බත් පැකට්ටයක් අරන් එන්න එයා කැමති නැහැ. එහෙම නැත්තම් එයා පැතින කෙනාගේ බත් එක බෙදාගෙන කන්න කැමති නැහැ. ඇයි? රෙස්පෙක්ට් ජීවත් වෙන්න එපා. තමගේ ආත්මයට හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඉතින් වතුර බිබී ඉන්න බඩගින්නේ. ඒකයි ඒ මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නැහැ. කරදරේ තියෙන්නේ කාටද? තමන්ටම. පුදුම විදිහට දුක් විඳිනවා මිනිස්සු. ඒ කියන්නේ ඉතින් අපේ අනුකම්පාව ලබන්න ලැබිය යුතුම පිරිසක් ඔය මොහ චරිතේ. පුදුම විදිහට පින්දින ආදරේ, සෙනෙහස, කරුණාව, මුදිතාව ලැබිය යුතු පිරිසක් ඔය. පුදුම විදිහට සොෆ්ට් වෙන්න ඕනේ පින්දින අපි මේ මිනිස්සු ඉස්සරහ. වැඩේ කියන්නේ ඒ වගේ මිනිස්සු අඳුන ගන්න අමාරුයි. දැන් කොහොමද සොෆ්ට් වෙන්නේ? ඒකයි මම ඔබට කියන්නේ. ඔබ බලන්න ඔබ ඒ වගේ කෙනෙක්ද කියලා. බස් එක යනකොට සීට් එකක් ඉල්ලන්න හිතෙන්නේ නැහැ. කාටවත් කරදරයක් වෙයි කියලා නෙමෙයි. තමන්ගේ මානෙට පහරක් කියලා. ඒක මං කිය කායිකවත් ඉල්ලන්නේ නැති සමාන හොරකම් කරයි. හැබැයි ඉල්ලන්නේ නැහැ. කවුරුත් පේන්නේ නැති තැනක හොරකම් කරයි. හැබැයි කවුරු පේන්නේ නැති තැනක. එයා බලනවා CCTV එකෙන් දාලා තියෙනවද කියලා. ඇයි ඒ? හිරේ ලගින වෙන නිසා එහෙම නෙමෙයි. ඒක දැනගත්තොත් එහෙම. මිනිස්සු මොනා නොකියයිද කියලා. අනෙක් කයර පේන වැරදි කරන්න කැමති නැහැ. එනම් වැරදි නැද්ද? නැහැ ඕන තරම් තියෙනවා. අනික් කයර පේන වැරදි කරන්න නැති නිසා කවදාකවත් අනික් කයයි වැරදි හදාගන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. අවවාදයක් දෙන්නේ නැහැ. ඔය මෝහ චරිතයගේ ස්වභාවය. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ. අනික් කයර වෙන දේවල් කාලා ඉන්න බෑ. අනික් කයගේ අල්ලපු ගෙදර ළමයි ටික හොඳට ඉගෙන ගන්නවා නම් හොඳට ලකුණු අරගෙන මේ පෙන්වලා දෙන්නේ ඔබ හොඳට බලන්න ඔබ ඒ වගේද කියලා. අල්ලපු ගෙදර මනුස්සයාගේ ළමයි හොඳට දැන් ඉගෙනගෙන හොඳට ලකුණු අරගෙන. ඔබේ ළමයි එච්චර ලකුණු අරන් නැහැ. අපි යන්තම් පාස් වෙලා. දැන් ඔයාලා අරගෙන එක එක කතා කියනවා ඊට පස්සේ. ඒ ළමයි ඉතින් කොහොමද අම්මලා තාත්තලා එක්කත් වැඩි නෑනේ. ඉතින් කොයි වෙලාවෙත් ඒ ළමයි පාඩම් කරගත්ත ගමන් අපේ ළමයි එහෙම නෙමෙයි. අපි ඒ ළමයිත් එක්ක ඉන්නවා එකට. අපි ළමයිත් එක්ක සෙල්ලම් කරනවා. අපි දැන් දැන් වල යනවා. අපේ ළමයින්ට අපි කොච්චර ආදරේ පෙන්වනවද? ඒ විභාගයක් පාස් වුණා කියලා මොකෝ? දැන් මොකක්ද මේ කරන්න හදන්නේ? ඒ ළමයි ගත්ත ඒ දේ. ඒ කියන්නේ ඔබ අහලා දිනව නේද මේ මුදිතාව කියලා කියනවා කියලා අනුන්ගේ සැප දැකලා සතුටු වෙන ගතියට. ලෞකික වශයෙන් ඔබ අහලා තියෙන මේ කතාව මෘදු ගුණය කියලා කියන්නේ ඒක මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැප දැකලා සතුටු වෙන ගතියට. ඒක හරි. අපි මෙහෙම දැන් අපි තේරුම් ගන්න ඕනේ මොකද මේ මොකද කියන්නේ කියලා. අනුන්ගේ සැප දැකලා කාලේ ඉන්න බැරි ගමර කියනවා පින්වතුනේ අවිද්‍යාව කියලා. ආන්නේ මෝහ ගතිය තියෙන මිනිස්සු ගාව නැතිම දෙයක් තමයි මෘදු ගුණය. ඒ නිසා තමයි පින්වතුනේ ඒ වගේ මිනිසුන්ට උදව් කරන්න අපි ගොඩක් මෘදු වෙන්න ඕනේ. මෙත්තාව කියන එක කියන් තියෙන්නේ පින්වතුනේ ගොඩක් දුරට අපි ගාවට එන අයට උදව් ඉල්ලගෙන උදව් කරන්න. කරුණාව කියන එක ගොඩක් දුරට තියෙන පින්තුනේ අපිට පේන්න තියෙන මිනිසු ගාව ප්‍රශ්න තියෙනවා කියලා. අපි දැකලා මිනිසු ගාවට ගිහිල්ලා උදව් කරනවා. මෘදු ගුණය තියෙන පින්තුනේ පේන් බැලුව බැල්මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඒක පැත්තක් පෙන්වලා දෙන්න. බැලුව බැල්මට කිසි ප්‍රශ්නයක් නැහැ. කතා බස් කරද්දී පින් හරි පරිස්සම් වෙන්න ඕනේ මිනිසුත් එක්ක. මොකද මේ මිනිස්සුන්ගේ මානය රැක ගැනීම පිණිස ඒ මිනිසුන්ගේ ආත්මය රැක ගැනීම පිණිස තින්නුතුනේ ඒගොල්ලෝ දරනවා පුදුම අරගලයක්. බිත්තර කටු වගේ වීදුරු වගේ පොඩ්ඩ ඇතනම් පින්නුතුනේ ආත්මයට ලොකු පහරක් වදිනවා. හරි පරිස්සම් වෙනවනේ වගේ මිනිසු ගාව. ඒ නිසා අපි ගොඩක් මුදු වෙන්න ඕනේ. වීදුරු වගේ හරියට හිත. එමක් වීදුරු වගේ නම් අපි ගොඩක් පරිස්සම් වෙන්න ඕනේ නේද? වීදුරු වගේ දේවල් අපි පාවිච්චි කරද්දි අතපත ගාදි හරි පරිස්සම් වෙනවා. හරි මෘදු වෙන්න ඕනේ. ඒකයි මෝහ චරිතයේ ගාව ගොඩක් මෘදු වෙන්න ඕනේ. මෘදු ගුණය වඩා ගන්න ඕනේ ගොඩක් තියෙනතුනි. ඉතින් අල්ලපුකද ළමයින්ට හොඳට විභාගයේ ලකුණු තියෙනවා නම් තමන්ගේ ළමයින් විභාගයේ ලකුණු නැත්තම් එයාට එක එක කතා කියනවා පේන්නේ. දැන් කියනවා අපේ ළමයි දහම්බාසල් යනවා නේ ළමයි නැන්නේ. අපිට ඕනේ ඉතින් කොහොමද ඔය ඉගෙනගෙන දොස්තරලා වැඩක් නැහනේ. දොස්තරලා මොකද කරන්නේ? මිනිසුන්ගෙන් සල්ලි ගසා ගන්නගෙන කරන්නේ දොස්තරලා වෙලා. මෙච්චර කල් ගෙදරින් දරුවට මොකක් කරන්නද කියන්නේ? දොස්තර කරන්නේ. දැන් ළමයා විභාගේ කරනවා විභාගේ ෆේල් වෙනවා. දැන් හොඳටම තේරෙනවා ගෙදරින් ඉන්න ළමයින්ට ගණන් දොස්තරලා වෙන්නේ නැහැ කියලා. මොකද ඒක උන්ට ඉගෙන ගන්න බෑ. දැන් මොකද කරන්නේ? අල්ලපු ගෙදර ළමයි ඉගෙන ගන්න නිසා කියනවා ඔය වැඩක් නැහැ දොස්තරලා වෙලා. කොහොමත් මේ අහිංසක මිනිස්සුගේ සල්ලි ගසා ගන්න ගන්නේ කරන්නේ දොස්තරලා වෙලා. අයියේ කාලා ඉන්න බෑ. ඉගෙන මේ තමන්ට වෙලා තියෙන දේ පින්වදිනේ කාලා ඉන්න බෑ. මොකද ඕනේ? අනෙක් මනුස්සර වෙච්ච දේ. උන්ට නොවි මට වුණාන එන අවිද්‍යාව. ඔය දැඩි ලෝභය කියලා කියන්නේ ඔන්න ඔය ගතියට. දසවස්තුක තමයි. දස අකුසලෙන් එකක්. අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. ඔය හිතින් කරන අකුසල් කර්මයක්. හිතින් කරන අකුසල් කර්ම නිසා එළියට පේන්නේ නැහැ. අප ගුණහරප කිව්වොත් එළියට ඇහෙනවා. පොල්ලක් අරන් කරට ගැහුවොත් එළියට පේනවා. හොරගම් කරොත් කැමරකට අහුවෙනවා. හැබැයි හිත ඇතුලෙන් පින්වතුනේ උන්ට නොවි මට වුණාන කාටද පේන්නේ? කාටද පේන්නේ? මිනිස්සු පිටින් ඊර්ෂ්‍යාවෙන් පැලෙනවා. මේ මිනිසුන්ට ඇත්තටම මේ වගේ මිනිසුන්ට නිදා ගන්නවත් බැහැ හරියට. හිතේ සතුටු. හරියට මේ මිනිසුන් නිින්ද යන්නේ නැහැ පින්වතුනේ. ඇයි කොයි වෙලාවෙත් පින්වතුනේ අරයට තියෙන දේ මෙයාට තියෙන දේ අහවල් කෙනාට තියෙන දේ හිත හිත ඉන්නවා මිසක් ඒ මනුස්සයාට හිත සැනසෙන්න කවදාක හිත සැනසව ගන්න බෑ තව මනුස්සයෙකුට තියෙන දේක් දැකලා සතුටු වෙන්න බෑ ඒ මනුස්සයාට බලන්න වෙයි වෙයි කෙනෙක්ද කියලා හොඳයි මේ අපි කතා කරන කොටස කියන්න හිතාගෙන ආපු කොටස නෙමෙයි මේ නමුත් අපි ගොඩක් කතා කරනවා කාමය ගැන දෙවෙනිද කතා කරනවා ද්වේෂය ගැන මෝහය ගැන කතා කරනවා ගොඩක් අඩුයි ඔබ බලන්න ඔබ ගාව මේ ගති තියෙනවද කියලා ගොඩක් දුරට ඇති තින්තුනි අඩු වැඩි වශයෙන් මම විශ්වාස කරනවා මේ ගති සම්පූර්ණයෙන්ම නැත්නම් අරිහතුන් වහන්සේ ගාව විතරයි කියලා මම වැරදෙන්න පුළුවන් නමුත් මම හිතනවා මේ ගති 100%ක් නැත්නම් අරිහතුන් වහන්සේ ගාව විතරයි කියලා අනාගාමී උත්තමයන් වහන්සේලා ගාව සම්මත 1%ක් ඇති 0.1%ක් හරි ඇති ඔය මේ තමන්ට ආත්මයක් කියලා එකක් දැනෙනවා නම් ආන් ඒ ආත්මය රැක ගැනීම පිණිස රැකවල් දාගන්න එක සාධාරණයි. يعني සාධාරණ නෑ නමුත් සාධාරණයි. මේ තමන්ව රැක ගැනීම පිණිස කරන දේවල්. කොටින් මේ මිනිස්සු කොච්චර හීනමාන කාර්යද කියලා කියනවනම් අපි හිතමු එයයි දකින්න සුදු මිනිස්සුන් ඒ කියන්නේ පොත සුදු මිනිස්සු ඒ කියන්නේ මම මේ දැන් කියන්නේ හිත සුදු මිනිස්සු නේ පොත සුදු මිනිස්සු පිට රටවල සුදු රටවල ජීවත් වෙන මිනිස්සු ඉන්නේ එහෙම නැත්නම් ඉතින් අපි හිතමු සාමාන්‍යයෙන් අපේ රටේ ජීවත් වෙන නමුත් හැම ටිකක් සුදු මිනිස්සෙක් ගැන හිතන්නකො සාමාන්‍යයෙන් ඒ වගේ මිනිස්සු පොඩි තැනක් තියෙනවනේ සමාජේ මොකද අපේ ඒ අපේ එදා ඉඳන් අර සුදු මිනිස්සුන්ට තිබ්බ පරගතිකම නිසා සුදු පොත්තට තැනක් තියෙනවා අපේ සමාජයේ. නමුත් ඒ රටවල එහෙම නැහැ. ඒ රටවල තැන තියෙන පින්වතුනි මේ අපේ වගේ හැම පාට තියෙන මිනිස්සුන්ට. ඒක තමයි මේ මිනිස්සු අගය. මේ මිනිස්සු නැත්තම් ගිහලා අවුවත අපේය. බීච් එකට ගිහිල්ලා. මේ මිනිස්සුන් ඕනේ හැම පාට වෙනස් කරගන්න. නමුත් අපේ මිනිස්සුන් ඕනේ සුදු වෙන්න. ඒක හැටි. ඉතින් මෙන්න දැන් හිතන්න මේ වගේ මිනිස්සෙක් සාමාන්‍යයෙන් අපි හිතමු පවුලක ඉන්නවා. අපිටම මේ ගෙදර මේ මේ අපේ තමන්ගේ පවුලේ ඉන්න දුවක්. ඒ දුව ටිකක් කළුයි. අල්ලපු ගෙදර නැත්නම් යහගමේ ගෙදර ඉන්නවා. නැත්නම් තමන්ගේ නංගිගේ දුව. කවුරුත් නෙමෙයි තමන්ගේ නංගිගේ දුව. නංගිගේ දුව සුදුයි. මොනා කරලාද ඉන්න බැරි? කාලා ඉන්න බෑ. මොනාද වර කියන කතා? ඉතින් මොනාද කියන්නේ නැති කතා? ඉසියක් වගේ. තඹපු ඉසියක් වගේ. ඇයි? සුදුයිනේ. දැන් කියන කතා. කොහොමද ඉතින් ඔය ළමයි එළියනකොට කළු වෙනවනේ? අවුවට. ඔය ළමයින්ට කොහොමද අවුව යන්න බෑලුනේ? අපේ දූලට වගේ නෙමෙයි. ඒසු මේ හස හමසුදු ළමයි ඉක්මනට ලෙඩ වෙනවලු නේද? හැබැයි අම්මට අම්මගේ බඩේ හිටපු කාලේ අහලා බැලුවා නම් ඔයාට මොන වගේ මොන ළමයිද ඕනේ? අනේ සුදු බබෙක් හිටියා නම්. අතට අරන් බැලින්නම් කළුම කළුයි. දැන් කාලා ඉන්න බෑ. ඇයි? නංගිගේ බබා සුදුයි. නැත්නම් අක්කගේ බබා සුදුයි. දැන් Tamanටත් ඕනුනේ සුදු බබෙක්. ආවේ කළු බබෙක්. දැන් මොකද කරන්නේ? ටග් ගාලා පින්දුනේ කැඩිච්ච හිත හදා ගන්නවා දැන්. එක එක જાති දේවල් කී කී හිත හදා ගන්න. සමහරවිට පින්තුනි අක්කගේ දුව එන වෙලාවට ඒ ගෙදරට ඒ දරුවගේ හිත කැඩෙන්නත් දේවල් කියනවා. පුතේ වාස උදුනේ ක්‍රීම් ගාලාද? පුතේ වා ගන්න සබන් එක මොකද්ද? පුතා ඉස්සර නම් කළුයි නේද? මොකද සබන් එකක් ගන්නව නේද? අපි හිතමු පින්වතුනි මේ නෝනායි මහතා දෙන්නම කළුයි නමුත් දරුවා සුදුයි කියලා. ඔය වෙන එකෙක් දෙකද කොහෙද? ඔය මට්ටමට පින්වතුනි ඒ තරම් පල්ලෙහාට වැටෙනවා. ඒ තරම් පල්ලෙහාට වැටෙනවා පිළිගන්න ඇයි ඒ කාලා ඉන්න බෑ මොකද මේ යටින් යන්නේ උන්ට නොවි මට වුණා නා බලන්න ඔබ ගාව මේ ගති ලක්ෂණ තියෙනවද කියලා පිළිගන්නේ 100ට එකක් හරි මේ තියෙන ලක්ෂණ නම් පිළිගන්නේ දුක් විඳින අනික් අය නෙමෙයි දුක් විඳින්නේ තමන් අන්න ඒකයි මම මේ මතු කර කර පෙන්නන්නේ මෙව්වා මේවා අනික් අය දුක් විඳින්නේ නැහැ අනික් අය දුක් විඳලා තින්නේ බොහොම පොඩි ප්‍රමාණයක් දුක් විඳින්නේ සමාඩ ඔබෙන් පිටෙන එක වචනයක් අර ඉවසගෙන ඉන්න බැරි කම ඉඳලා පිළිගන්නේ යන්තම් ඉවසගෙන ඉන්න බැරි කමට සමාන පොඩි වචනයක් පිටවේ අපි දන්නවනේ මේගොල්ලෝ සල්ලි හම්බ කරන හැටි ඔච්චරයි කියන්නේ අර ඉවසලන් ඉඳලා අන්තිමට ඉන්නම බැරි තැන පින්වදනේ වචන ටික පිට වුණා මොකද්ද කිව්වේ නෑ නෑ මම මේ කිව්වේ මේ 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 අපි දන්නවනේ ඉතින් සල්ලි හම්බ කරන්න කොච්චර ඔයගොල්ලෝ මහන්සි වෙනවද කියලා ඒකවත් ඇහෙම දෙන්න මොකද ඔක්කොටම කලින් පින්නේ තමන්ගේ මානෙ රැක ගන්න ඕනේ තමන්ගේ අභිමානය රැක ගන්න ඕනේ තමන්ටම තේරෙන්නේ නැහැ පිටින් තමන්ගේ අභිමානය තනිකර පුස්සක් කියලා. බලන්න ඔබ ගාව ඒ වගේ ගති ලක්ෂණ තියෙනවද කියලා. ඔබ හොඳට පේන දිනම් මේ සමාජයේ විවිධ නිලතල වලට මිනිස්සු මහන්සි වෙද්දි විභාග වලට ලකුණු ගනිද්දි සමහර අත මෙහෙම ඇති. බලන්න ඔබ ගාව සමහර මෙහෙම ඇති. ඔබේ දරුවා අපි දුමු එක්සෑම් එකකට වැඩිපුර ලකුණු ගත්තේ නැහැ නැත්නම් එක්සෑම් එක ෆේල් වුණා. අයියාගේ පුතා පාස් වුණා. දැන් මෙතන ඔබ බලන්න 100ක් හේතු වෙනව නේද? තමන්ගේ දරුවා ෆේල් වෙච්ච එක සාධාරණීකරණය කරන. ඔබ කියයි සමහරට අපේ පුතා ඉතින් ක්‍රිකට් ගහනවා. අයියාගේ පුතා එහෙම පොත් ගුල්ලෙක් නේ. අහන්නත් දෙයක් නැහැ ඉතින් විභාගේ පාස් වෙච්ච එක. පාස් නොවුනා නම් නිකුතුමි. අපේ පුතා ඒ වගේ. අපේ පුතා ක්‍රිකට් ගහනවා, බැඩ්මින්ටන් ගහනවා, ටෙනිස් ගහනවා, චෙස් ගහනවා. ඇයි මේ කාලා ඉන්න බෑ පින්වද මේ පුතාගේ හිත හදන්න නෙමෙයි මේ තමන්ගේ හිත හදාගන්න ඇයි වීදුරුවගේ හිත බිඳිලා තියෙන බෑ ඒවා නැවෙන හිත නෙමෙයි ඒවා කැඩෙන හිත ඔය බලන්න ඔබ මේ වගේද කියලා නම් මේ උදාහරණ කීපයක් කියන ඔබ බලන්න පින්න ඔබ ගාව මේ 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 වගේ තව ලක්ෂණ මොනවද තියෙන්නේ කියලා අමර ඒ මිනිස්සු මනුස්සේ කොටයි නං ඒකත් එයාට ප්‍රශ්නයක් තියෙනවා ඒක ඩිපෙන්ඩ්ස් එයා උස නම් ඒක ප්‍රශ්නයක් කොට නම් ඒත් ප්‍රශ්නයක් එයා කොටයි නං උස මිනිස්සු දිහා බල්ලා ගියයි ඉතින් ඔළුව දිනව ඇති අනන්න දැන් ඔළුව අසවල හොඳ වෙලාවට අපි කොට උනේ ඇයි කාලා ඉන්න බෑ උස මනුස්සෙ දිහා බල්ලා උස මිනිස්සු දිහා බල්ලා අහනවලු සීතලද ඇයි උරට යනකොට සීතල හැන්නේ උඩ සීතලද ඇයි කාලා ඉන්න බෑ මොනා හරි පින්න මේ සමාජයේ හොඳයි කියලා කියාගත්ත දෙයක් තමන්ට නැතිකොට ඒ මිනිස්සුන්ට කාලා ඉන්නද මොකද තමන්ගේ අභිමානය තමයි ඒගොල්ලෝ ලොකුම වටිනාකම දීලා තියෙන්නේ ඒක ගෙදර අල්ලපු ගෙදර දරුවගේ පාටි එක හොඳ උජාරුවට ගත්තොත් ගමටම එන්න කියලා අපි තුන් බෑන්ඩ් එකක් ගහලා ලයිට් එල්ලලා පාටියක් දාලා ලොකු උජාරුවට ගන්නවා. Tamante එක කරගන්න තරම් ආර්ථික ශක්තියක් නැහැ කියමුකෝ. මොකද කියන්නේ? අපි තින් චාම් මිනිස්සුනේ. පොලේ අඩිය ගහලා ජීවත් වෙන මිනිස්සු අපි. අපි ওই නාස්තිකාර ජීවිතේට අපි ඔය කැමති නැහැ. මේ හැමෝටම සද්ද දාගෙන මුළු ගමටම එන්න කියලා මොනවාද මේ මිනිස්සු කරන විකාර වැඩ මේ මැරලා යන මිනිස්සුනේ මේ හෙට අනිද මැරෙයි දන්නේ නැහැ ඔය ළමයි අපරාධිනු ලොකුට පාටි දාලා සල්ලි වියදම් කරලා ඔයිට ගිහිලා කන නැති මිනිස්සුන්ට දුන්නා නම් ඉවරයි මේ ඔක්කොම කියන්නේ මේ කන නැති මිනිස්සු ගැන අනිත් අප්‍රමාණණු කම්පාවක් හිතේ හැරගෙන මොන පිසුවද දෙන්නේ එහෙම නැහැ ඔය තියෙන්නේ තනි කර දෙන්නේ කාලා ඉන්න බැරිකම ඇයි උන්ට නොවී මට වුණාන ඒ මනුස්සයර පින්න දාන පාටික මතක් වෙන වාරයක් ගන්න. ඒ මනුස්සයර ඒ දවසේ නිදා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ මිනිසුන්ට පින්න දෙන්නේ සමාහට එදා රෑ නිින්ද යනකොට එයා පැත්තේ ගෙදර සද්ද ඇහෙනවා නම් එයාට ප්‍රශ්නේ සද්ද ඇහෙන එක නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් සද්දයක් කියනකොට නිින්ද යන්න බැරි කමක් තමයි. අර මිනිසුන්ට එහෙම ප්‍රශ්න තියෙනවා. ඒතකොට එයාට ප්‍රශ්නේ සද්දේ. ඒතකොට බල්ලෙක් බුරුණ එකත් එයාට ප්‍රශ්නයක්. නමුත් මෙන්න අද එයාට ඉරලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයා පින්න දෙන්නේ පොලිසියට කෝල් කරලා කම්ප්ලේන් කරනවා. බලන්න මේ ගෙදරක නිදා ගන්න බෑනේ. මේ අල්ලපු ගෙදර මිනිස්සු සද්ද දාගෙන මෙහෙමත් කරනවා. දැන් බලන්න කීයද වෙලාව කියලා. ඔය කියන්නේ පින්දුන අර පාටි එක නවත්තන්න ඕනේ කමට. නිදා ගන්න ඕන කමට නෙමෙයි. ඒ පාටි එක නවත්තන්න ඕනේ කමට. ඇයි? කාලේ ඉන්න බෑ. ඊරිසියාවෙන් පැලෙනවා. ඔය වගේ මිනිස්සු තමයි ගොඩක් අය හුණියම් කරන දේවල් ඔව කරන්නේ. මෝහ චරිත. කාලේ ඉන්න බැරි කමද? තමන් යහපතක් කරගන්න හදන්නේ නැහැ. උන්ට නොවි මට වයන් කී කිය ඉන්නව බලාගෙන. ඒ මිනිස්සු එක්ක ඒ මිනිස්සු විනාශ වෙන්න ඕනේ. නැත්නම් තමන්ට ලැබෙන්න ඕනේ. ඔය දෙකේ එකක් වෙන්න එපා. ඉතින් තමන්ට ලබා ගන්න තමන්ට ඇති ඕනකමකුත් නැහැ. ඒ නිසා මොකද කරන්නේ? අනෙක් මනුස්සය විනාශ කරලා දාන්න. දැන් හරි සමයින්. ඒ මිනිස්සු හරි සතුට වෙනවා අල්ලපු ගෙදර මනුස්සයා ගෙදරට හොරු පෙන්නාම. නැහැ මොන තරම් පහත් මානසිකත්වයක්ද කියලා. මේ තමන් එක පින්දින අවුරුද්දට අවුරුද්දවසේ කිරිපත් පිඟාන මාරු කර හුමාරු කරගත් මනුස්සයා. නවත් පින්දින අල්ලපු ගෙදර මනුස්සයා ගෙදරට හොරු පෙන්නවා කියලා ආරංචිච්ච දවසේ. වැඩීම සතුටුන මනුස්සයා මේ. ඇයි? මෙතුවක් කාලයක් කාලේ ඉන්න බැරි වුණා ඒගොල්ලෝ අලුතෙන් වාහනයක් ගත්තා. හොඳ වැඩේ මිනිස්සුන්ට. මං කිව්වා. ඔය වාහනේ ගන්නකොට ඇවිල්ලා ඔය මිනිස්සු ඔය මිනිස්සුන්ට පේනවා කරාම ඔය මිනිස්සුන්ට ඔවා හරියන්නේ නැහැ කියලා. මං කිව්වා. හොඳ වැඩේ. හැබැයි මූණට කියන්නේ අයියෝ බලන්න කොනේද? මොන අපරාධද මිනිස්සු කරලා දෙන්නේ මේ බලන්නේ. ඔයාලට ඕන ලාක් මට කියන්න මම උදව් කරන්නම් ඔයාලට. ඉතින් මේ මිනිස්සු ඒ වගේ අවස්ථා හොය හොය ඉන්නවා පිහිට වෙන්න. තාමනුස්සේ කඩා වැටෙනකම් බලන් ඉන්නවා බින්ද පිහිට වෙන්න. මේ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම් පිහිට දුක නිසා එහෙම නෙමෙයි. තාමත් මිනිස්සෙක් වැටෙනකම් බලන් ඉන්නවා බින්ද තමන් ගිහිල්ලා අත දෙන්න. ඇයි ඒ? ඊට පස්සේ ඒ මිනිස්සයාට මරණකල් කියන්න පුළුවන් නේ මමනේ උඹට අත දුන්නේ කියලා. එදා උඹට නැති බැරි කාලේ මමනේ උඹට අත දුන්නේ. මතකයි නේද? දැන් ජර්මන්සරට නෑ බෑ කියන්නත් බෑනේ. ඊටසින් හරියට කියවන එක ගැන. තමන් කරපු දේ ගැන. ඔබට නැති කාලේ මමනේ ළඟින්ම හිටියේ. බලන්න ඔබට ඔය චරිතපින් ඔබට හම්බෙයි. සාමාන්‍යයෙන් පිරිසක් එකතු වෙලා යමක් කරාට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් කණ්ඩායමක එක්කෙනෙක් දෙන්නේ කින්නවා. හැම වෙලාවෙම මේගොල්ලෝ කියන මේ මම කරපු දේ නිසානේ දී මේක අපිට සාර්ථකුනේ නේද? ඕකේදර මම මේ වෙලාවේ දැක්කා ඉතින් අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න කීප වෙලා ඉතින් මේ වෙලාවේ අර මම ටග් ගාලා ඒකට මැදිහත් වෙලා ඒක අර මම මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා දුන්නානේ. අපි ඒ නිසා නේද ගොඩ ගියේනේ? අනේම කියනවා. ඔන්න ඔයගෙ දේවල් ඔබ අඳුන ගන්න පුළුවන් නම් මෝහ චරිතය. ඉතින් මේ මෝහ චරිතය අඳුනගෙන දෙස් දෙවල් දෙන නෙමෙයි තියෙන්නේ. ඉතින් තමන්ගේ මුළු හද පතුලෙන්ම අනුකම්පා කරන්න. මොකද මේ මිනිස්සු වෙනනේ පුදුමාකාර විදිහට පීඩාවටපත් වෙලා ජීවිතේ දිරිසන. කවදාකවත් මිනිස්සෙකින් අගේ කිරීමක් ලැබිලා නැහැ. ඇයි ඒ? කවදාකවත් මිනිස්සෙකින් අගේ කිරීමක් දීලා නැහැ. ඔබ තාමනසේ අගයන්නේ නැහැ. හේතුව මොකද? තාමනසේ අගෙව තමන් ඊටතරා පල්ලෙහැර වැටෙනවා කියලා මිනිස්සු හිතන්නේ. පුළුවන් තරම් බලන්න පිටින් අනෙක් මිනිස්සුන්ව පල්ලෙහැර දාන්න. එයා උසයි කියලා පෙන්වුම් කරන්න හදන්නේ පිටින් තාමනසේ කරුට නැගලා. ඒකයි ඒ මිනිස්සගේ මානසිකත්වය. එයා උස කියලා එහෙම නෙමෙයි. තාමනුස්සෙක කර උට නැගලා තමයි තමන් උසස් කියලා පෙන්වන්න කරන්න හදන්නේ. තමන් උසයි කියලා. ඔය ඔය මිනිසුන්ගේ හැටි. ඒ මනසට විදිහ මොකක් හරි දායකත්වයක් දක්වන්න දුන්නොත් එ මොකක් හරි දෙයක. අපි හිතමු පන්සලේ පින්කමක් කියලා. නැත්තම් ගමේ මොකක් හරි පින්කමක් ශ්‍රමදානයක් කියලා. ඔය වගේ මිනිස්සු මනුස්සයෙකුට පින් උතුනේ ඔය වගේ දෙයකට දායකත්වයක් දක්වන්න අවස්ථාවක් ලැබුණොත්. අපි හිතමු මේ මනුස්සයා රුපියල් 5යි දෙන්නේ. ගමේ පාරට තාර දානවා. පින්දිනේ මනුස්සයා කියනවා එදා ඉඳන් මේ අපි නේ පාරට තාර දැම්මේ. රුපියල් 5යි දුන්නේ. අර ඒ වෙලාව අපි ඉක්මන් කළා අපි ටක් 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 ගාලා අපි ඒකට කතා කළා මෙයාට කතා කළා අපි ඒක ඉක්මනට කරපු නිසා තමයි අපි මම මගේ දායකත්වය නිසා මේක කරගන්න පුළුවන් වුණේ. මොහොත චරිතය. ඉතින් ගොඩක් වෙලාවට ඒකල තමන් උළුප ගන්න හදන විවිධ අවස්ථාවලදී. මන් නිසායි තව මනුස්සයෙක් ගොඩ ගියේ. මන් නිසායි අර මනුස්සයා සාර්ථක වුණේ. මන් නැත්තම් ඔක් කරගන්න හම්බෙන්නේ නැහැ. හොඳ වෙලාවට මං එලයි හිටියේ. ඕකනේ මං කිව්වේ. මං කියපු දේ අහුවනම් හරිනේ. ඔය කතා ගොඩක් ඇහෙන්නේ මොහ චරිතයගේ. මේ සමාජයෙන් ලක් කරන හැම නේ බින්දින්. ලෙඩක් සමාජයෙන් ලක් කරන්නේ නැහනේ අපි. රාග දේශ මොහනම් බින්දි තුච්චයි. නින්දිතයි. අතිශය පහත්. අපි දැනගන්න ඕනේ බින්දින් මේ මොහේ කියන රෝගය මිනිස්සෙක්ට වැළඳිලා. ආන්ගේ මිනිස්සෙට උදව් කරන්න ඕනේ අපි. මේ දහම තියෙන්නේ රාගක්ය, දේශක්ය, මෝහක්ය. ওই තුනටම බින්දින එකම දහමක් තියෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ත ওই තුනටම තියෙන එකම දහම බින්දින. අනිච්ච දුක්ඛ අනාත්ත තුලින් රාග, දේශ, මෝහ තුනටම බහර වදිනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බින්දින ওই තුන් ගොල්ලොටම ඊටමත් අනුකම්පාවෙන් එකම මට්ටමේ එයාලා සලකන මෝහ චරිතයට ටිකක් වැඩිපුර උදව් අවශ්‍යයි. මොකද ඒක නරඹින්නේ මේ දහම එළින් දෙන්න බෑ එකපාරට. එයා ඉස්සෙල්ලා ඒ දහම ගන්න මානසිකත්වයට හදලා ඉන්නවා. ඉස්සෙල්ලා එතනින් පටන් ගන්න ඕනේ. ඒ කියන්නේ කින්ද නැත්තරම කියනවා නම් ඉස්සෙල්ලා එයාගේ ආත්මය සුවපත් කරලා ඉන්න ඕනේ. කොයි වගේද දන්නවද? හිතන්න බල්ලෙක්ගේ ඇඟේ මැක්කෙක් ඉන්නවා. ඒ බල්ලා ටික සැරපරුසයි. උඩ හොඳනම වේදනාකාරී පිංගුදනේ මැක්කා විදලා ලේබොද්දි. උදාගෙන කසනවා. හැබැයි මේ මැක්කා ගලවන්න ලං වුණොත් එහෙන මොකද කරන්නේ? උ ගොරවනවා. දැන් මේ මැක්කා ගලවන්න කලින් ඔබ ඉස්සෙල්ලා මොකද කරන්න තියෙන්නේ? මේ බල්ලව ඊළඟ කරන් ඉන්නවා. ඒකට මැක්කාගේ ළඟින්වත් අත දෙලා හරියන්නේ නැහැ. ඒක කරන්න පිළි ඉස්සලා බට් ටිකක් දෙන්න ඕනේ. ඌට ආදරෙන් කතා කරන්න මේක මැක්කෙක් ගලවන්න. ඊළඟට හීන් සැරේ පිළි වතුර ටිකක් දෙන්න ඕනේ. ඔළුව අත ගන්න ඕනේ. ඌගේ නිකට අත ගන්න ඕනේ. අතුගාලා හරියන්නේ අත ගන්න ඕනේ. ඌට ආදරෙන් කතා කරන්න ඕනේ. ඌව යාළු කරගන්න ඕනේ. ඊළඟට හීන් සැරේ ඔළුව අත ගන්න ගමන් අපි දුම් පිටේ නම් මැක්කා ඉන්නේ. ඔළුව අත ගගා ඔළුව අත ගගා ඔළුව අත ගගා යාන්තම් බෙල්ල දිගේ පිටට ගිහිල්ලා 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 අමාරු මාසයක් විතර යන මේක මැක් එකකින් කරන්නේ. යාන්තම් ඔහොම ඉන්න දවසක එක අතකින් ඔළුව අත ගන්න ගානින් කටින් මැක් එකකින් කරන්නයි තියෙන්නේ. එයාම දන්නේම නැතුව එයාගේ මැක් එකකින් වෙන්න ඕන. මොකද දැනගත්තොත් එහෙනම්. හපනවා. එන්වෙනි එයාට ලං වෙන්න ඔබ ඉස්සෙල්ලා ඉඩ හතර සස ගන්න ඕන. ආන් ඒ වගේ. ඒකයි මෝහ චරිතයට ඉස්සර ලං වෙන්න ඔබ පාර කපා ගන්න ඕනේ. මොකද මෝහ චරිතය පිළිගන්නේ යාගව ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ නිසා ඔබ උදව් කරන්න යද්දී ආහනෝ මොකද අයවමරු බණ කිය? අපි තුමු දේශනාවක කියනවා අපි තුමු පොදුවේ ඉන්න දේශනාවක් කරනවා. එතන ඉන්නවා මෝහ චරිතේ. චරිතය. අපි කියනවා මේ බොරු කියන්න එපා. මට වැඩ නෑ නේද දේශනාව මම බොරු කියන්නේ. ඔය කතාව කියන්නේ පින්විතනේ එයා නෙමෙයි. එයා හදාගත්ත චරිතය. අර මෝහ චරිතය. ඇතුළේ කෙනා හොඳටම දන්නවා එයා බොරු කියනවා කියලා. නමුත් එයා කැමති නැහැ තව කෙනෙක් දැනගන්නවට එයා බොරු කියනවා. එයාට තියෙන ප්‍රශ්නය බොරු කියන එක නෙමෙයි. එයාට තියෙන ප්‍රශ්නේ එයා බොරු කියනවා කියලා කවුරු හරි දැනගත්තොත් කියන ප්‍රශ්නේ. මොකද ඒකෙන් පහර වදින්නේ එයාගේ ආත්මෙට. බලන්න ඔබ ගාව ඒක ගති ලක්ෂණ තියෙනවා කියලා. ඔබ තව මතුවෙන්න පුළුවන් තැන් තියෙනවා ගොඩක්. හිතන්න ඔබ තරුණ කෙනෙක්. එක බැච් එකේ ඔබේ යාළුවෝ එක්ක යුනිවර්සිටි එකෙන් පාස් අවුට් වෙලා. දැන් කට්ටියම යනවා රස්සාවල් හොයන්න. හරි? රස්සාවල් හොයන්න ගියාට පස්සේ දැන් එක එකනා එක එක කම්පැනිස් වලට ඇප්ලයි කරලා කට්ටියක් එනවා ප්‍රයිවට් සෙක්ටර් එකේ, තව කෙනෙක් එනවා පබ්ලික් සෙක්ටර් එකේ, තව කට්ටියක් බිස්නස් කරනවා. තව කෙනෙක් ගිහිල්ලා තව ඉගෙන ගන්නවා. ආදි වශයෙන්. නැහ සාමාන්‍ය මිනිස්සු කරන දේක් තමයි. තමන් එක එකට එක බැච් එකේ හිටපු අය මොනවද දැන් කරන්න කියලා හොයලා බලන්නේ. ඇයි ඒ? අනේ සාදු කියන්නේ. එහෙම කරන බිස්කුත් ඇති. නමුත් කනගාටුට කාරණා වෙන්නේ ගොඩක් අය. එකට යුනිවර්සිටි එකේ හිටපු කාලේ බත්පත බෙදාගෙන කෑවට මොකෝ. දැන් බින්දුනේ කාලා ඉන්න බෑ. ඇයි? තමන්ගේ යාළුවා. දැන් ලොකු කම්පැනි එක වැඩ කරන්නේ. තවත් යාළුවෙක් තව ගොඩක් දුරට ඉගෙනගෙන. තමන් විතරක් එක පොඩි රස්සාවක් හම්බුනේ නැත්නම් තාම රස්සාවක් හම්බුන්නේ නැහැ. දැන් පිටින් බලන්න ඔබට කීයක් කතා කියන්න තියෙනවද කියලා ඔය යාළුවා ගැන. අපි තුන එක යාළුවෙක් කසාද බැඳලා එයා දැන් හොඳට පෞල් ජීවිතයක් ගත කරගෙන යනවා. එයා ගැන මොකද කියන්න තියෙන්නේ? එයා ඉතින් ඉස්සර ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම ඔය එක එක ගෑන් ළමයින්ට යාළු වෙන්න උත්සාහ කර කර හිටපු කෙනෙක්. ඉතින් එයා ඉතින් කොහොමද ඉගෙන ගත්තේ නෑනේ වැඩි. ඉතින් කොහොමද ඒ වෙයි කරගෙන ගිහපු ටික තමයි ඔය කරගෙන යන්නේ. දැන් එයා ගැන එහෙම කියනවා. තව යාළුවෙක් හොඳට ඉගෙනගෙන. එයා දැන් අපි තුමු ડોක්ටර් කෙනෙක් වෙලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙලා යුනිවර්සිටි එකේ. එයා ඉතින් කොහොමද පොත් ගුල්ලෙක්නේ. කවදාකවත් එළියට බහිර ඉල බැහැලා වැඩ කරපු මනුස්සෙ නෙමෙයි යාළුවවත් නැතිව ඇති කවුරුවත් දැන්. තව කෙනෙක් හොඳ කම්පැනි එකේ හොඳ ලොක්කෙක් වෙලා. ඔය කම්පැනි එකේ හොර ගොඩක් හොරකම් කරනවා. ඒත් ඔය විදිහට බින්දින් කල්පනා කරලා බලන්න. ඒක මං කිව්වේ හැමෝම ගාව අඩු වැඩි වශයෙන් ඕවා තියෙනවා. අරිහත් වෙනකම් ඔබ මේව හොඳට අනුන ගන්න. මොකද මේව හඳුන ගන්න අමාරුයි පිටින් කාටවත් පේන්නේ නැති නිසා. ඒ නිසා කවුරුත් ඔබට ඇඟිලි දික් කරලා කියන්නේ අන්න මොහගතියක් ආවා කියලා. හැබැයි ඔබ රාග වුණොත්, ඔබ ද්වේෂ වුණොත් අනෙක් ලෝකයා ඔබට ඇඟිලි දික් කරලා පෙන්වන ඔබේ වැරද්ද. හැබැයි මොහගතියට කාටවත් ඇඟිලි දික් කරලා වැරද්ද පෙන්වන්න බෑ. වැරද්දක් එළියට පේන්නේ නැහැ. ඔබ තමයි දන්නේ. ඔබ මේවා අහගන්න කම්පින් උතනේ මේවා තමයි ඔබ ගාව තියෙන දෝෂ කියලා ඔබ දන්නේ නැහැ. ඒකයි මේ ටික කියන්නේ ඔබට. දැන් ඔබ මේ ටික අහගෙන ඔබ තුලම බලන්න මේවා තියෙනවද කියලා. මේක බින්දින් කෙලිම ස්වයං පරීක්ෂාවක්ම තමයි කරන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ මේක හොයාගන්න. ඔබ ඇවිල්ලා මගෙන් අහලා වැඩක් නැහැ ස්වාමිනී මම මොහ චරිතයක්ද කියලා. බුදු කෙනෙක් ගෙන් නම් ඇහුවොත් කියාවි. අපෙන් නම් බින්දින් අහලා වැඩක් නැහැ. එහෙම නැත්නම් ඔබයිල කියන්න ඕන ඔබේ ස්වභාවය. මෙන්න මේ විදිහට තමයි මම ඔය ඔබවහන්සේ කියපු හැම දෙයක්ම මගේ ගාව තියෙනවා. මම එහෙමත් කරා මෙහෙමත් කරා. එක්ක එහෙම කියන්න ඕන. නමුත් තේරුම් ගන්න බින්දුනි මෝහ චරිතය අර කරන්න තියෙන අමාරුම දේ තමයි තමන්ගේ ඇත්ත ස්වභාවය එළියට දෙන්නේ. ඒක තමයි අර කරන්න තියෙන අමාරුම දේ. ඒක අමාරුම දේ නිසා සාමාන්‍ය බින්දුනි මේ මනුස්සෙන්ට උත්තර හොයාගන්න හරි අමාරුයි ප්‍රශ්න වලට. තව කෙනෙක්ගෙන් අහලා ගුරුවරයෙක් ගාවට ගියත් යමක් දන්න කියන කෙනෙක් ගාවට ගියත් පින්වතුනි ඒක කියන්නේ නැහැ තමන්ගේ ඇත්ත ස්වභාවය. සමාන කොටසක් වසන් කළා තමයි ඉදිරිට කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ ආත්මයට ලොකු පහරක් වදින දෙක ඉතුරු කරලා ඉදිරිට කියනවා. කළා තමන් හිතා ගන්නවා හුහ් ඇති අන්තං අහුුණා එපා. ආපෝසරත් පින්නේ ගුරුවරයෙක්ගෙන් අනිත් පැත්තට ඇවිදගෙන එනවා. හිතේ අර ගිල්ටි ෆීලිං එක තාම එහෙමමයි. තමන් කරපු වැරද්ද එහෙමමයි. තාමන්ට ඒක පාපොච්චාරණය කරගන්න බැරි වුණා. ඇයි පාපොච්චාරණය කරන්නවත් දෙන්නේ නැහැ. තමන්ගේ ආත්මයට පහරක් වදී කියලා. මොකද තමන්ගේ වටේට කොටසක් හදාගෙන තියෙනවා පින්නේ. ආන් ඒක පසාරු කරගෙන එන්න ඉඩ දෙන්නේ නැහැ ගුරුවරයාට. මොකද ඒ හදාගත්ත පවුර තමන්ව පින්නේ තමන්ම බිම දාන්න ඕනේ. ඒක තමන්ම කරන්න ඕනේ. දැන් හරියට දෙන්නේ ගේට්ටුවක් ඇතුලෙන් ලොක් කරාම වගේ. එළියෙන් හිතන්න ගේට්ටුවක් තියෙනවා ලොක් කරාම එළියෙන් අරින්න බෑ කොයි විදිහකින්වත්. ඒක කරන්න ඕනේ ඇතුලෙන්මයි. මෝහ චරිතයගේ ස්වභාවය තමයි බින්නේ. ආන්නේ වගේ තමයි ගේට්ටුවක් දාගන්න ඒ ගේට්ටුව අරින්න පුළුවන් වහන්න පුළුවන් ඇතුලෙන්ම තමයි. ඇතුලෙන්ම වහගත්ත එක ඇතුලෙන්ම අරින්න ඕනේ. ඇතුලෙන් අරන කම්පින් උතුනේ එළියෙන් කාටවත් එන්න බෑ ඇතුලට. ඒ කියන්නේ උදව් කරන්න කාටවත් එන්න බෑ. බින්නේ මේ මිනිස්සු හරියට අඬන්නේවත් නැහැ. ප්‍රශ්නයක් ආවහම සාමාන්‍ය මිනිස්සු හිතට දුකක් ආවම මොකද කරන්නේ? අඬලා අඬලා මේ මිනිස්සුන්ගේ හිතේ තියෙන දුක තුනී කරගන්නවා. කඳුළු වලට දියවි යන තමන්ගේ හිතේ තියෙන දුක. බින්නේ මේ මිනිස්සු හරියට අඬන්නේවත් නැහැ. ඇයි? කවුරුත් දැක්කොත් එහෙම. ඒ කියන්නේ දුක නැද්ද හිතේ? නැදින හොඳටම මේ දුකෙන් පුදුම බැටක් කන්නේ. දුක සමහර විට මේ මිනිස්සු පිස්සු හැදෙනවා මේ මිනිස්සුන්ට. ගොඩක් මෝහ චරිතයෙන්ගේ ස්වභාවය පින්දුනේ. පිස්සු හැදෙන තැන ප්‍රවණතාවය වැඩි මේ මිනිස්සුන්ට. ඉතනක අධික කාමාසාව තියෙන මිනිස්සෙට පින්දුනේ. එයා ගිහිල්ලා ක්‍රමයක් හොයාගන්නවා. එයාගේ අවශ්‍යතාව ඉටු කරගන්න. ලොකු තරහ තියෙන මිනිස්සෙට පින්දුනේ. ඒක ඉවසගෙන ඉන්න බෑ. ඒක අවස්ථාවක් වෙනවා. එයා ඒ පීඩාවෙන් නිදහස් වෙන්න බඩු පොළවේ ගහලා හරි මිනිහක් මරලා හරි පින්දුනේ. මිනිස්සගේ හිතේ තියෙන තරහ නිවා ගන්නවා. ඒ මනස තමන්ට වෙඩි තියාගෙන හරි පින් තමන්ගේ තරහ නිවා ගන්න උත්සාහ ගන්නවා. නවදින මොහ චරිතය එහෙම කරන්නේ නැහැ. එයා සීදිනසා ගන්නවක් නැහැ. ඇයි ඒ? එයා මරුණට පස්සේ හරි කවුරු එයාගෙන මොහ කරි කියයි කියලා. මැරිලා සැනසීමක් නැති මිනිස්සු පින්දුනේ මොහ චරිතය කියලා. මම මැරුණට පස්සේ මං ගැන මිනිස්සු මොනවා නොකියයි. ඒ තරමට පින්තුනේ මෝහ චරිතය පීඩාවටපත් වෙලා ඉන්නේ. ඒ නිසා ප්‍රශ්නයකට සීදීනසා ගැනීමවත් කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ සියලු ප්‍රශ්න වලට සියලු කරන්න පුළුවන් සියලු දේවල් පින්තුනේ යගේ වැහිලා තියෙනවා. ඒ කියන්නේ ඇතුලෙන් පුදුම විදිහට පින්තුනේ තැම්බි තැම්බි පැසව පැසව මේ මනුස්සයා දුක් විඳිනවා. එහෙනම් හිතලා බලන්න කොච්චර මේ මනුස්සයා අනුකම්පාවටපත් වෙන්න ඕනද කියලා. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ නමුත් ඉන්නේ හරියට තමන් කර තමන්ට වැඩිච්ච සාපයක් වගේ. ඒ මිනිස්සු කල්යාණ මිත්‍රයෝගෙන් පුළුවන් තරම් අයින් වෙනවා. අයින් වෙන්නේ ඇයි? තමන්ගේ වැරදක් අහගන්න කැමති නැහැ. අවවාදයක් දෙන කෙනෙක් ගාවට යන්න කැමති නැහැ. පොදුවේ හරි දොසක් කියන වෙලාවට එතනින් ඉන්න කැමති නැහැ. අහන්න මේ මට වැඩක් නැහැ නේ මේ දේශනාව. මේ මගේ වැරදි නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් මිනිහ තමන් අහගෙන ඉඳලා අනික් කැරගෙන ඔබ හැදෙන්න ඕනේ. ඔය කීවේ ඔබට කිව්වේ මට නෙමෙයි ඔබට කිව්වේ. එහෙමනේ කියනවා. ඉතින් කල්යාණ මිත්‍රයෙක්ගේ ඇසුරට යන්නේ නැති මනුස්සයෙක් කොහොමද හැදෙන්නේ? අපිට තේරෙනව නේද මේ මෝහ චරිතය කියලා කියන්නේ ලේසි පහසු චරිතයක් නෙමෙයි කියලා. මොන තරම් පීඩල පතිලා ඉන්න කෙනෙක්ද කියලා. ඔබ බලන්න ඔබ මේ වගේ චරිතයක්ද කියලා. මේ මම මේ කියපු උදාහරණයක් ගන්න පිළිදී බලන්න ඔබට ළඟින් හරියන මේ වගේ ගති ලක්ෂණ තියෙනවද කියලා. දැක දැක පින්දුනේ ඒවට පිළියම් කරගන්න. පිළියම් කරගන්න තියෙන අංක එකට කරන්න ඕන දේ තමයි පින්දුනේ ඉස්සෙල්ලා ඔබ ඇක්සෙප්ට් කරන්න පිළිගන්න මේ මෙන්න මගේ හැටි කියලා මේ. මොකද මෝහ චරිතයර තියෙන අංක එකේ දුෂ්කර ක්‍රියාව තමයි. කාර්යය තමයි. තමන් මෝහ චරිතයක් කියලා පිළිගන්න එක. මොකද මෝහ චරිතය කියන එක තිය සෑහෙන ගොඩක් පහතට දාපු ස්වභාවයක් නේක තියෙන. මෝහ කියලා කියන්නේ මෝඩකම ගොඩක් තියෙන චරිතයක්. ගොඩක් කියන්නේ ඒක ගොඩාක් පල්ලෙහෙට දාලා තියෙන. සාමාන්‍ය මනුස්සයෙක්ට තරහ යනවා මනුස්සයෙක් කාමුකයි වගේ දේවල් වලට තියෙන තැනට වඩා ගොඩාක් පල්ලෙහ මට්ටමේ තියෙන එක තමයි ඒ මනුස්ස හරි මෝඩයි. නමුත් මෝහ චරිතයත් මේ දිරව ගන්න තියෙන අමාරුම දේ තමයි තමන් කවුරු හරි මෝඩයි කියලා හරි මෝහයි කියලා හරි හිතා ගන්න එක. ඒ නිසා හරියනම් තමන් පෙට්ටියක් පෙට්ටගමක් ඇතුළට ගිහිල්ලා ඇතුළෙන් ලොක් කර ගන්නවා වගේ වැඩක්. හිතන්න පෙට්ටියක් ඇතුළට නැගලා ඇතුළෙන් ලොක් කරගෙන යතුරු ගිලිනවා. දැන් මොකෝ කරන්නේ? තව යතුරුක් නැහැ පෙට්ටිය. ඒ මනුස්සයා පිංගුදුනේ මේ යතුරු වමාරන්න ඕනේ ඔක්කොටම කලින්. ඊට පස්සේ යතුරුෙන් ලොක් එක අරින්න ඕන. ඊට පස්සේ පෙට්ටිය අරින්න ඕන. ඔන්න දැන් පුළුවන් පිටින් ඉන්න මනුස්සයට උදව් කරන්න. ඒකම වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරන්න. මෝහ චරිතයර මේ දහම සප්‍රාය නොවේ කියලා. ඒ වගේ කෙනෙක්ට මේ දහම දෙන්න හරි අමාරුයි. කොහොමද දෙන්නේ? ප්‍රතික්ෂේප කරන්න ඕනේ හැබැයි. ඔබ බලන්න ඔබේ වගේ කෙනෙක්ද කියලා. දැන් උදාහරණ අපි කීපෙම කතා කරන්නේ. බලන්න ඔබේ වගේද කියලා. එකක බලන්න මොනවාගේ මානසිකත්වයක්ද තියෙන්නේ. අල්ලපු ගෙදර මනුස්සයෙක්ගේ වාහනේ හැප්පිලා. අලුතෙන් ගත වාහනේ. Tamante ගැන සතුටුයි. ඔබ ඒකට කියනවා ඊට පස්සේ ඕකනේ කිව්වි. ඒ අලුතෙන් වාහනයක් ගන්නකොට මං කිව්වනේ ඒක හැප්පෙනවනේ. ඉතින් වාහනයක් දිනනකොට හැප්පෙනවා කියලා කියන්නේ ඒක මේ අමුතු බුද්ධියක් තියෙනවනේ ඒකට. වාහන ගැන අපි හැප්පෙනවා මම ඉගෙන කිව්වේ ඔය ගන්නකොට මෙපා කියලා තේරුම් ගන්න නැහැ ගන්න කරන වැඩේ කියලා. හැබැයි Tamante වාහනේ තිබ්බනම් දැන් වෙනම කතාවක්. ඔන්නෝ දේවල් ගැන හොඳට කල්පනා කරලා බලන්න. ඉතින් අපි කතා කරගෙනාවේ මිත්‍යා දෘෂ්ටි වපුරන්නේ ගැන. මෝහ චරිතයේ ස්වභාවයක් තමයි පින්දුනේ. ගොඩක් දුරට එක මතයක් දරාගෙන ඒ මතය මතම එල්බගෙන ඉඳගෙන උගේ මතයම හරි කියලා හිතාගෙන උම්මන්තක වෙන එක. ඒ මතයම හරි කියලා හිතාගෙන ඒ මතේ පතුරවනවා ඊට පස්සේ. ඒකයි මගේ කරුණුකාරණා හොයාගෙන මතයකට එනවා නෙමෙයි මතයකට ඇවිල්ලා ඒක හරි කියලා ඔප්පු කරන්න කරුණ හොයනවා. අපිට තේරෙනව නේද මේ දෙක සම්පූර්ණයෙන් දෙකක් කියලා. අර සීනි ලුණු උදාහරණේ හොඳට කල්පනා කරලා බලන්න. සීනි බෝතලේ දිහා බලාගෙන ඒක ලුණු කියලා හිතාගෙන ඒක ලුණු කියලා ඔප්පු කරන්න කරුණ හොයනවා. ඉතින් හොයනකොට හම්බෙන්නේ නැද්ද? හම්බෙනවා. ලුණු මොන පාටද? ඔය තියෙන්නේ. ලුණු වතුරේ දැම්මම දිය වෙනවා. ඔය තියෙන්නේ. ලුණු උඩ දැම්මම බිම් වැටෙනවා. ඔය තියෙන්නේ. ලුණු කන්න පුළුවන්. ඔය අර මනුස්සයා කන්නේ එවදාගේ. ලුණු කෑම වලට දානවා. ඔය තියෙන්නේ. දැන් දැක්කද පින්නේ? Tamanට ඔප්පු කරන්න ඕන වුණාම මේ ලුණු කියලා. ඊට පස්සේ ඔබට ඕන තරම් එකට උදාහරණ හොයාගන්න පුළුවන්. බලන්න ඔබ ඒ වගේ කෙනෙක්ද කියලා. විශේෂයෙන් පින්නේ අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටි සම්බන්ධයෙන් ඔබ ඒ වගේ මතධාරී කෙනෙක්ද? ඒ කරුණ සම්බන්ධයෙන් ඔබ මොකක් හෝ මතයක් දරාගෙන ඊට පස්සේ ඒ මතය ඔප්පු කිරීම සඳහා ඔබ කරුණ හොයන කෙනෙක් නම් පින්නේ මම යෝජනා කරන්න ඔබට වහා මේ වැඩේ නවත්තන්න කියලා. ඉතින් ඔබ කරුණ හොයන්න. කරුණ හොයලා පින්තුනේ ස්වභාවිකව යම් උත්තරයක් ගාවට ඔබට එන්න. ඔබ ඉඳ තියාගන්න. ඒකෙන් ඔබ සත්‍ය ගවේෂණය කරා. සත්‍ය මොකද්ද? කුසලය මොකද්ද? ඔබ ඔන්නෝයි ගවේෂණය හදේ. ඔබේ ගවේෂණය හදේදී පින්තුනේ ඔබට ඇත්ත නැත්ත තේරුම් යයි. ඒකයි උත්තරේ ෆික්ස් කරගෙන හේතු හොයන්න එපා ඒ උත්තරේට එන්න. ඔබ හේතු ඔස්සේ යන්න. ඔබ යම් මාර්ගික ගමන් කරන්න. ඔබේ මාර්ගික ගමන් කරද්දී ඔබ යම් තැනකට එයි. අන්න එතකොට දැනගන්න බින් එතනට ආවා කියලා. ඒක තමයි හරි තැන කියලා. මිසක් මේකයි උත්තරේ කියලා හිතාගෙන ඊළඟට ඒක ඔප්පු කරන්න කරුණු හොයන්න යන්න එපා. මරණයෙන් මතු උපතක් තියෙනවද නැද්ද? ඔය දෙකෙන් එකක් හිතාගෙන ඒක ඔප්පු කරන්න කරුණු හොයන්න යන්න එපා. ඔබ හොයලා බලන්න මරණයට පස්සේ මොකද වෙන්නේ කියලා. මරණය කියන්නේ මොකද්ද කියලා හොයලා බලන්න. මැරනවා කියන එක හොඳටම විශ්වාසයි. එහෙනම් මැරනවා. මැරනවා කියන්නේ මොකද්ද? හොයලා බලන්න. මැරුණාට පස්සේ මොකද වෙන්නේ? හොයලා බලන්න. එතකොට ඔබට තේරෙයි පින්දි මැරුණාට පස්සේ උපදිනවද නැද්ද කියලා. මැරුණාට පස්සේ වෙන මොකක් කරේ වෙනවද? ඒකයි මැරුණාට පස්සේ මොකද වෙන්නේ කියලා හොයලා බලුවනම් හරි. මැරුණාට පස්සේ උපදිනවා කියලාවත් මැරුණාට පස්සේ උපදින්නේ නැහැ කියලාවත් හිතාගෙන ඒක ඔප්පු කරන්න කරුණු හොයන්න යන්න එපා. වර පැහැදිලිද මම මේ කියන කාරණාව? ඔන්න ඔය විදිහට පින්වතුනි ඔබ ප්‍රශ්න වලට උත්තර හොයන්න. නැත්තම් වෙන්නේ අර මං කලින් කියපු කාරණාව. ඔබ වැරදිලාවත් පින්වතුනි වැරදි අදහස ගත්තොත් ඔය කියන තැන. ඊට පස්සේ ඔබ ඒකට ඒක 70 කියලා ඔප්පු කරන්න කරන්න තියෙන දරුණුම වැඩේත් කරනවා. ඒක මොකක්ද දන්නවද? ඔබ වටේ ඔබ පිරිසක් ගොඩනගා ගන්නවා. ඔබේ මතයට එකඟ වෙන. ඒගයි මේ ලෝකේ සම්මුතිනේ පින්විතනේ දෙන්නේ පරමාර්ථය සම්මුතිය. සම්මුති කියලා කියන්නේ මොනවද? පිරිසක් එකතු වෙලා එක වෙනවා ඒක තමයි ඇත්ත කියලා. දැන් මේකට වටාත්තක් කියලා කියන්නේ කවුද? ඔබ ඔප්පු කරන්න බෑ මේක වටාත්තක් කියලා. ඔබට ඔප්පු කරන්න තියෙන එකම සාධකය මොකක්ද? මේ ලෝකේ වැඩි දෙනෙක් මේකට මොකක් කියන්නේ? වටාත්ත කියලා. අන්න ඒකට ඇත්තටම ඔබට තියෙන එකම සාධකය. ඔබට පුළුවන්කමක් තිබ්බනම් පින්විතනේ අපි දුම විප්ලවයක් පටන් ගන්නවා. මේකට වටාත්ත කියන්නේ නැහැ. අද ඉතින් ඔබට කියන මේක පිටාත්ත කියලා. දැන් ඔබට මේක පිටාත්ත කියලා කියනවනේ වටාත්ත කියන්නේ නැතුව. දැන් මොකද කරන්න ඔබ? පින්දින ඔබට කරන්න ඕනේ මේ ලෝකේ 51%ක්. මේ ලෝකේ 51%ක් ඔබත් එක්ක එකඟ වුණා. දැන් ඔබට කියන්න පුළුවන් අපි සම්මුතියකට ආවා. මේකට කියන්නේ පිටාත්ත. වටාත්ත නෙමෙයි අදින. අන්න සම්මුතියකට ආවා. ඒ කියන්නේ මේ ලෝකේ බහුතරයක් පිළිගන්න දේ. මේ ලෝකෙම හරි ඒ සමාජයේ නියඳියක් ගත්තොත් ඒ කියන්නේ ඔබේ ස්කෝප් එක ඒ ඔබ සලකන සමාජය තුළ වැඩි දෙනෙක් පින්දිනේ මේකට මොකද්ද කියන්නේ ඒක තමයි මේකට කියන නම. දැන් මේ විවිධ ගම්වල විවිධ දේවල් විවිධ නම් කියන්නේ. ඒ ගම්වල ගම්පලාතුල එක එක දේවල් කියන නම් වෙනස්. ඇයි ඒ? ඒ ගමේ මිනිස්සු සම්මුතියකට ඇවිල්ලා දිනවා ඒකට කියන්නේ ඒ නම කියලා. දැන් එහෙම නේද ඒකට නම් වැටුනේ? ආන් ඒ වගේ. එනයික සම්මුතියක් විතරයි. සම්මුතිය පරමාර්ථය කියලා කියන්නේ දෙකක්. ඉතින් ආන් ඒ වගේ පින්දින ඔබට යමකට යමක් කියා ගන්න ඕනේ වුණාම ඔබ යමක් හරි කියලා ගත්තට පස්සේ ඔබ ඒක හරි කියලා ඔප්පු කරන මොකද කරන්නේ පින්වතුනි? ඔබ ඔබේ පැත්තට අනෙක් පිරිස නම්මව ගන්න හදනවා. දේශපාලනය කියලා කියන්නේ එහෙමනේ. ඔබ හිතා ගන්නවා අහවල් පාලකයා අහවල් කෙනා පාලකයා බවට පත් වුණොත් බොහොම හොඳයි කියලා. දැන් ඒ කෙනාව පාලකයා බවට පත් කරන මොකද කරන්නේ? ඔබ රට වටේට යනවා අනෙක් මිනිසුන්ගේ ඡන්දය දිනාගන්න. මෙයා ගැන හොඳ කිය මෙයාගේ පැත්තට ඡන්දෙ දෙන්න. මෙයා හරි හොඳ කෙනෙක්. මෙයා මෙහෙම කරලා තිනවා. අහ මෙහෙම කරලා තිනවා කියන කෙනෙක්. තමන්ගේ වටේ ඉන්න පිරිසගේ මනාපය එයා ගාවට ගෙන්න ගන්න උත්සාහ ගන්න. ඒතර වැඩි දෙනෙක් පින්දිනේ ඒකට කැමති වුණාට පස්සේ දැන් කවුද පාලකයා? ආන් ඒ පුද්ගලයා. ඔන්න ඔය වගේමයි පින්දින ඔබ නොදන්න දේවල් ඔබ දන්නා වගේ ඉඳගෙන කටයුතු කරන්න ගියාම වෙන විනාශය. හිතන්න පින්වතුනි ඔබ එළුවෙක් නරියෙක් ඉන්නව වෙස්වලාගෙන. වෙස්වලාගෙන ඉන්නේ කවුරු වගේද? එළුවෙක් වගේ. දැන් පින්වතුනි ඔබට ඕනේ මේ එළුවන්ගේ නායකයා බවට පත් කරන්න කාවද? අර වෙස්වලාගෙන ඉන්න නරියව. මොකද ඔබ රැවටිලා ඉන්න. ඔබ හිතන්නේ නේ එළුවෙක් කියලා. දැන් මොකද කරන්නේ? දැන් රට ඉන්න ඔක්කොම එළුවලව දැන් ඡන්දෙන් තමයි මෙයා පත් කරගන්න වෙන්නේ. දැන් රටේ ඉන්න ගමේ ඉන්න ඔක්කොම එළුවන්ගේ මොකද කරන්නේ? අර නරියට ඡන්දෙ ගන්න මහන්සි ගන්නවනේ. වෙස්වලාගෙන ඉන්නේ. හිතන්න පින්දින ඔබ හැමෝගෙම මනාපි දිනාගෙන දැන් ඒ නරියව එවත් ඒ වෙස්වලාගෙන ඉන්න නරියව එළුවෙක් වගේ වෙස්වලාගෙන ඉන්නේ පත් කරනවා පින්දුනේ රටේ නායකයා විදිහට. ඊට පස්සේ දවසේ රටේ ඉන්න එළුවන්ට මොකද වෙන්නේ? මේ නරියා මොකද කරන්න පින්නේ ඊට පස්සේ? ඒ නරියා අනික් නරියෝ ටික ඔක්කොම ගෙන්නගෙන මේ රටේ නෙළුව ටික ඔක්කොම මොකද කරන්නේ? විනාශ කරලා දාන්න. ඔබ ආන් මේ වගේ නරියෙක් වෙන්න එපා. අල්ලන්න බැරි මිදියත්ත තිත්තයි කියන නරියෙක් වෙන්න එපා. වෙස්වලාගත නරියෙක්ව නායකත්වයට වත් කළා විනාශ වෙන එළුවෙක් වෙන්න එපා. ඒ කියන්නේ ඔබ දරන් ඉන්න අදහස හේතු යුක්ති සාධාරණ නැතුව මේ ඔබේ නිකන් හිතුමතේට. ඇයි? සමාජය කැමලන්නේ ඔය මොන පැත්තද? මේ පැත්තද මේ පැත්තද? ටග්ගල කියන්නේ ටග්ගල කියන්නේ ටග්ගල කියන්නේ. දැන් පැත්තකට කියනවා. ඒ වෙලාවේ කවුද වැඩිපුර ඉන්නේ මේ පැත්තට කියනවා මම මේ පැත්තට කියලා. ඇයි? සමාජය පිළිගැනීමද සර්? සාමාන්‍ය බෝතලයක් කරගත්තට පස්සේ පින්නේ Tamanට දැනක් ගන්න වැඩි දෙනෙක් මොකද්ද කියන්නේ මේ පැත්තට යනවා. කවුද දන්නේ ඔබ කියන කතාව ඇත්තද නැද්ද කියලා. හැබැයි ඊට පස්සේ ඔබ දරාගත්ත මතයට අනික අය ඔක්කොම එකඟ කරගත්තට පස්සේ දැන් ඒ ගත්ත මතේ වැරදි නම් ඔය මොකද්ද ඔය කරන්නේ? මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරන එක. මිත්‍යා දෘෂ්ටියේ සමාදම් කරනවා කියලා කියන්නේ දෙංගදනේ. කෙලින්ම සතරපායි කෙලවරේ නවත්තන්න පුළුවන් වැඩ පිළිවෙලක්. ලෝකාන්තරික නරකය දක්වා පින්න ඔබ වරන් යන්න පුළුවන්. ඒකයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ දසකුසලෙත් දරුණුම දසකුසලෙත්. අකුසලෙත්. අනෙක් සියලු අකුසල් වලට වඩා පින්නදනේ මිත්‍යා දෘෂ්ටි තමයි දරුණුම අකුසලෙත්. මිනිසු හිතන් ඉන්නේ සත්තු මරණයක පව් කියලා. සත්තු මරණයක පව් තමයි. ඊට වඩා පව් පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය වපුරන්නේ. ඒ කියන්නේ සත්තු මරුවට කමක් නැහැ කියන අදහස මිනිසු අතරේ වපුරන්නේ. සමහර මිනිස්ස සත්තු මරන්නේ නැහැ. නම සත්තු මරණයක කමක් නැහැ කියලා අදහසක් වපුරන මිනිසු අතරේ. සත්තු මරණ මිනිස්සයාගේ මැරෙන්නේ සත්තු කී දෙනයිද? එකයි. සත්තු මරුවට කමක් නැහැ කියන අදහස මිනිසු අතරේ පතුරවම දැන් සත්තු කී දෙනේ මැරෙනවා. ඒ අදහස හරිය කියලා ගන්න හැම කෙනාගේ මතින් පින්නේ සත්තු මරනවා. එන මොකද වඩා දරුණු? හිතලා බලන්න. ඒකයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ විදිහ මහා පුදුම විදිහට භයානක පාප කර්මයක්. ඒකයි සම්මා දිට්ඨියට පත් කරනවා කියලා කියන්නේ පුදුමාකාර විදිහේ පින් පුණ්‍ය කර්මයක් වෙන්නේ. ඒකයි සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කියන්නේ සීල දානෙන් අතර ධර්ම දානය උත්තරීතරම දානය වෙන්නේ. හේතුව පින්නේ ධර්ම දානෙන් වෙන්නේ මොකද? මිත්‍යා දෘෂ්ටිය ගලවන එක. ඒක අපි බබර බණ කියන්නේ නැහැ නේද? සතු මරණ එක නවත්තන්න. හොරගම් කරන එක නවත්තන්න අපි බණ කියන්නේ නැහැ. කාමයේ වරද හැසිරෙන එක නවත්තන්න අපි බණ කියන්නේ නැහැ. බොරු කියන එක නවත්තන්න අපි බබර බණ කියන්නේ නැහැ. කේලම් කියන එක බලස වචන කියන එක නවත්තන්න අපි බබර බණ කියන්නේ. අපි බබර බණ කියන්නේ බින ඔබ මිත්‍යා දෘෂ්ටිය ගයින් කරන්න. මිත්‍යා දෘෂ්ටිය ගයින් වුණාට පස්සේ දැන් ඔබ කැමති දෙයක් කරන්න. මිත්‍යා දෘෂ්ටිය ගයින් වුණාට පස්සේ බින සතු මරන්න ඕනද නැද්ද කියන එක ඔබම තීරණය කරයි. මොකද කොහොමද සතු මරනවද නැද්ද කියලා තීරණය කරන්නේ කවුද? මන්ද? නැතිනේ ඔබම තමයි. මෙච්චර කාලයක් සතු මරුවට කමක් නැහැ කියලා හිතාගෙන හිටපු ඔබට බණ ටිකක් ඇහුනට පස්සේ දැන් ඔබ සතු මරන්නේ නැහැ. ඇයි? මිත්‍යා දෘෂ්ටියක් දරාගෙන හිටපු ඔබට සම්මා දිට්ඨියටපත් වුණා. දැන් තවදුරටත් සතු මරන්න එපා කියලා කියන්න ඕනේ නැහැ. සතු මරලා වැඩක් නැහැ කියලා අවබෝධ වුණාට පස්සේ සතු මරන්නේ නැහැ. ඒක දැන කරපින්නේ දෘෂ්ටිත් එක මේ වැඩේ තියෙන. ඒක again පුලුවන් තරම් ලෝක සත්‍යව මිත්‍යා දෘෂ්ටියේ සම්මාදම් කරන කෙනා ලෝකාන්තරික නරකයට යනවා වගේ පින්දුනේ. පුලුවන් තරම් ලෝක සත්‍යව සම්මා දෘෂ්ටියේ සමාදම් කරන කෙනා ඒකාන්තයෙන් නිවනට යනවා. ලෝක සත්‍යයට පලිනවතර සම්මා දිට්ඨිය දුන්න උත්මම කොයිද කියේ? නිවනට. එදා ඉඳන් ලෝක සත්‍යයට සම්මා දිට්ඨිය සමාදම් කරන උත්මම කොහෙද? හැමෝම කොහෙදද කියේ? නිවනට. එතක කව විශේෂයෙන් දැනුගතකම තියෙන බුද්ධිමත් මිනිසුන් මම මේ කියන්නේ. මොකද ඔබ ටග් ගාලා අහුවේ ඔය වගේ තැන්වලට. ඔබේ වචනේට ලොකු බරක් බලයක් තියෙන නිසා මිනිස්සු ඔබලව කියවන්න හදයි. ඔබ සමහර ප්‍රොෆෙසර් කෙනෙක්. ඔබෙන් ඇවිල්ලා අහයි. මොකද ඔබ ඔබේ වචනේට ලොකු බලයක් තියෙන ලොකු බරක් තියෙන ඔබෙන් ඇවිල්ලා අහයි. සර් මේ මැල්ලා ඉපදෙනවද නැද්ද? මැල්ලා ඉපදෙන්නේ නැහැ නේ අය පිස්සු. මේ මොන පිස්සු කතාවද ඔය? දැන් මෙතන ඔබේ නමින් පොතක් ලියවෙනවා. ඔබේ නමින් ආටිකල් එකක් යනවා. මුළු ලෝකෙම ඔබේ වචනේ යනවා. ඇයි? අහවල් විශ්වවිද්‍යාලයේ අහවල් කථිකාචාර්යවරයා. අහවල් මහාචාර්යවරයා මෙන්න මෙහෙම කියලා තියෙනවා. නන්නන් පස්ස ආයෙත් දින්නේ නැහැ කියලා. දැන් ලෝකෙ හැමෝටම බින්දුනේ ඒක හිසනම පිළිගන්නවා. ඇයි? ඔබේ නිලතලය පාවිච්චි කළා. ඔබ දන්නේ නැතුණාට බින්දුනේ ඔය අදහස හිතක් හිතක් ගාන ගිහිල්ලා ඒ හැම කෙනාම පින්වුතුනි අන්තිමට මේ මතය දරාගත්තහම මිත්‍යා දෘෂ්ටි සමාදන් කරවීමේ බරපතල පාප කර්මයට බහු වෙනවා. ඒ නිසා දන්නේ නැත්නම් පින්වුතුනි දන්නේ නැහැ කියන. ආයෙද නැද නැත්ද? දන්නේ. එකක් කියලා ඉවරලා ඒකට කරුණු හොයන්න යන්න එපා. මොකද කියලා ඉවරලා කරුණු හෙව්වොත් ඒ හොයන එකට කරුණු හම්බ වෙනවා. හම්බ වෙන ඵලෙට ඒක හරියන්නේ නැහැ. ඔබට ඕනේ නම් මරණය මතු නැවත උප්පත්තියක් නැහැ කියලා ඔප්පු කරන් කරුණු හොයා ගන්න පුළුවන්. ඔබට ඕනේ නම් මරණය මතු උප්පත්තියක් තියෙනවා කියලා හොයා ගන්න ඒත් කරුණු හොයන්න පුළුවන්. හොයන දේ හම්බ වෙනවා. හොයන දේ හම්බෙච්ච ඵලෙට පින්නේ සත්‍ය නෙමෙයි. මම මේ මරණය මතු උප්පත්තිය කියන්නේ මේක එක උදාහරණයක් නේ ගන්නෙ. ඔබ ඕනේ එකට ඒක දාගන්න. දේවවරු භූතයෝ ඇත් තියෙනවද නැද්ද? උපපාතික සත්‍යෙ ඉන්නවද නැද්ද? මේ දහමක් අවබෝධ කරගත්ත සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉන්නවද නැද්ද? අම්මා තාත්තා කියලා විශේෂ කෙනෙක් ඉන්නවද නැද්ද? පින්පව් කියලා දෙයක් තියෙනවද නැද්ද? බානෝ හැම දෙයක් ගැනම ලෝකයට තියෙනව නේද මතය? ඉතින් සමහර මිනිස්සු පුදුම මතධාරීන්. ඒගොල්ලෝ කියනවා නෑ නෑ බැන්නුන් පස්සේ ඉවරයි. ආයෙත් ඉන්න පස්සේ මොකුත් නෑ. මේ පව් කරා කියලා එහෙම එකක් නෑ. පින් කරා කියලා එහෙම වැඩක් නෑ. ඔය එකක්වත් කළා. ඉන්න ටිකේ හොඳට කාලා බිල ඇඳලා කරලා ඉන්නයි තියෙන්නේ. ඒගොල්ලෝ බින්දිනේ පුදුම මතධාරී කොච්චර මතධාරීද කියනවා බින්දිනේ මතය හැමෝගේ මතේ ප්‍රචාරය කරනකොට ඒගොල්ලෝ පුදුම සතුටක් ලබනවා එකෙන්. අනික් අය වැරදි කියලා පෙන්නන්න ඒගොල්ලෝ හරි කැමතියි. ඒ උම්මන්තකයෝගේ ස්වභාවය. උගේ මතය තමයි හැම වෙලාවෙම හරව ගන්න අද. ඔබ කවදාකද එදෙන්ටපත් වෙන්න එපා. ඔන්නෝක දැන පිටින් ඕකෙන් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය. සහ අනික හැම වෙලාවෙම කල්පනා කරලා බලන්න පිටින් ඔබට වාසි වෙන්නේ කොයි පැත්තට හිතුවොත්ද කියලා. වැරදිලාවත් සතර පායක් තියෙනවද නැද්ද? ඉතින් ඔබට වාසි වෙන්නේ කොයි පැත්තට හිතාගත්තොත්ද? සතර පායක් තියෙනවා කියලා හිතාගත්තොත් සතර පායක් නැහැ කියලා හිතාගත්තොත් මොකද ඔබට වාසි වෙන පැත්ත? සතර පය නැහැ කියලා හිතාගත්තොත් මොකද වෙන්නේ? ඒ කියන්නේ පව් කරාට කමක් නැහැ. දැන් පව් කරනවා. ඉතින් වැරදිලා සතර පය තිබ්බොත් එහෙම. මං අහන්නේ එකයි. සතර පයක් තියෙනවා කියලා හිතාගෙන කටයුතු කරාම ඔබට තියෙන අවාසිය කියන්නේ බෑ. මොකද ඔබට වෙන පාඩුව? සතර පය තියෙනවා කියලා හිතාගෙන ඔබ කටයුතු කරනවා පව් කරන්නේ නැතුව. මොකද ඔබට තියෙන පාඩුව? එනවාද ඉන්නේ? නමුත් හිතන්න පින්වතුනි සතර පයක් නැහැ කියලා හිතාගෙන කටයුතු කරොත් හැබැයි ඇත්තම සතර පාය තියෙනවා. ඔබ නැහැ කියලා හිතාගෙන කටයුතු කරනවා. ඒ කියන්නේ පව් කරනවා. දැන් මොකද වෙන්නේ? වැරදිලාවත් සතර පායක් තියෙනවා නම් ඒක ඔබට පේන්න පටන් ගන්න පින්දි මරණයට පස්සේ නම් දැන් ඔබට බෑනේ දෙතනින් පස්සේ ආපස්සට ගිහිල්ලා වැච්ච වැරදි නිවැරදි කරගන්න. එහෙනම් ඔබට වාසි වෙන්නේ කොයි පැත්තට හිතාගත්තොත්ද? සතර පායක් නැහැ කියලා හිතාගත්ත සතර පාය තියෙනවා කියලා හිතාගත්තොත්. ඔබටම තියෙනවා නේද උත්තරේ ඒකට? ඒකයි තමන්ට යහපත වෙන පැත්ත තෝරගන්න පින්වතුනි. තමන්ටත් අනෙක් ලෝක සත්ත්වයන්ටත් යහපත වෙන පැත්ත තෝරගන්න. අවිදුම ඔබට කරුණු කාරණා නැහැ හිතාගන්න දෙවියන් වහන්සේ නමක් ඉන්නවද නැද්ද කියලා හිතාගන්න. හැබැයි දෙවියන් වහන්සේ නමක් ඉන්නවනම් ඒ දෙවියන් වහන්සේ ඔබ කරන කියන දේවල් දිහා බලන් ඉන්නවා කියලා තමයි මිනිස්සු කියන්නේ. එතකොට ඔබ වැරදි කරොත් ඔබට දඬුවම් දෙනවා. ඔබ හොඳ කරොත් ඔබට යහපත කරනවා. මන් තමන්ටයි ලෝක සතර යහපතක් වෙනව නම් පින්වතුනි. මේනම් දෙවියන් වහන්සේ නමක් ඉන්නවා කියලා හිතාගෙන කටයුතු කරා. මොකද දෙවියන් වහන්සේ නමක් හිටියා නැතා පින්වතුනි. ඔබ හොඳ කරොත් හොඳ වෙනවා. නරක කරොත් නරක වෙනවා. හැබැයි ඔබ දෙවියන් වහන්සේ නමක් නැහැ කියලා හිතාගෙන ඒ කියන්නේ කර්මඵල දෙය එහෙම දෙයක්වත් නැහැ. කවුරුත් නැහැ. මුකුත් නැහැ. කරා කියලා ආයේ මුකුත් අනිත් පැත්තට එන්නේ නැහැ. අන්න එහෙම හිතාගෙන කටයුතු කරොත් ඉන්නේ වැරදිලාවත්. කරන දේවල් විපාක තියෙනවනම් කරපු කර්මල විපාක තියෙනවනම් එදාට මොකද කරන්නේ? එදාට කට උතර නැති වෙනවනේ. එනිසා ඒ වගේ තැන්වල ගොඩක් පරිස්සම් වෙනවා. ඉතින් අද කතා කරගෙන ගිහපු කරුණ ඔස්සේ පින්වත්නි ඉදිරිපත් කළ තියෙන එක ප්‍රශ්නයක් තියෙනවා. අපි ඒ ප්‍රශ්නෙකුත් කතා කරලා මියු. ධර්ම මාර්ගයේ ගමන් කරන අපගේ ජීවිත තුළ මූලිකවම දසාකුසලෙන් වෙන්වීම අනිවාර්ය අංගයක් විය යුතු වද? එහි අඩංගු මානසික අකුසල් තුන වන එතන තියෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද මිත්‍යා දිට්ඨි කියලා. නමුත් ඒක නිවැරදි වෙන්න ඕනේ අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියලා. මානසික අකුසල් තුන වන අවිද්‍යාව ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි අතරින් කාම සංකල්පනා සහ ගැටීම අප සිත් තුළ තවම තිබෙනවා නේද කියලා මට නිතරම හිතෙනවා. එසේනම් මම තවම දස අකුසලය කරන කෙනෙක්ද? අනුකම්පාවෙන් මෙය පැහැදිලි කරලා දෙන්න. පින්වතුනි, පුණ්‍ය පාප පහේනස්ස කියන තැනට ඇවිල්ලෙන්නේ අරිහතුන් වහන්සේ. අරිහතුන් වහන්සේගෙන් මෙහා පැත්තේ කර්ම සිද්ධ වෙනවා. නමුත් සෝතාපන්නෙක් කියලා කියන්නේ දසාකුසලය සිදු නොවන කෙනෙක් කියලා අපිට අර්ථකථනය කරොත් ඒක දහමට පටහැනි. හැබැයි රහතන් වහන්සේ නමක් කියලා කියන්නේ දසාකුසලය සිද්ධ වෙන්නේ නැති උතුමෙක්. සෝතාපන්නෙක් කියලා කියන්නේ පින්වතුනි දසාකුසලයට කැමැත්තක් නැති පුද්ගලෙක්. දසාකුසලයට කැමැත්තක් නැති නිසා පුළුවන් තරම් දසාකුසලෙන් වෙන් වෙලා ඉන්න උත්සාහ කරන අවබෝධයෙන් පෘථග්ජනයෙකුත් ඉන්න පුළුවන් පින්නේ දසාකුසලයට කැමති නැති. හැබැයි අවබෝධයෙන් නෙමෙයි. ඒ කියන්නේ මොන අවබෝධයෙන්ද මේ? ලෝකෝත්තර අවබෝධයක් නැහැ. ඒ කියන්නේ දසාකුසලයේ කළා ඵලක් නැති බව අවබෝධ කරගත්ත කෙනා සෝතාපන්නයි. දසාකුසලයේ කරාට පස්සේ සතරපාය යන්න වෙනවා. ඒ නිසා දසාකුසලයේ නොකරෙමු කියලා කියන කෙනා එපමණකින් සෝතාපන්නයි කියලා කියන්න බෑ පින්වතුනි. ඕනතරම් අන්‍යාගමික, අන්‍ය දර්ශන, අන්‍ය ලබ්ධි දරාගෙන ඉන්න අවෞද්ධ, ඒ කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම දේශනා නොකරපු, නැත්තම් ධර්ම දේශනාව ශ්‍රවණය නොකරපු කෙනෙක් කවදාකවත් සෝතාපන්නෙක් වෙන්න බෑ. හැබැයි පින්වතුනි ඕනතරම් එහෙම මිනිස්සු ඉන්නවා දසාකුසලයේ නොකරන. ඒ දසකුසලේ කරන්න විවිධ හේතු තියෙනවා. සමහරට ඒ වලට දසකුසලේ කරන්න පරිසරය හැදිලා ඉන්නේ නැහැ. සාමාන්‍යයෙන් යමක් කමක් තියෙන මනුස්සයෙක්ට තව කෙනෙක්ගේ දෙයක් හොරා ගන්න අවශ්‍යතාවයක් එන්නේ නැහැ. හැබැයි හොරකම් කරන්න පරිසරය නැති නිසා හොරකම් නොකරනවා කියලා කියන්නේ එයා දසකුසලේ නොකරන කෙනෙක් කියලා කියන්න බෑ. එයා ගසින් දසකුසලේ වෙන්නේ නැහැ. නමුත් එයා අවස්ථාව ආවොත් දසකුසලේ කරන්නේ නැහැ කියලා කියන්න අපිට කියන්න බෑ. එහෙම බැලුවොත් පින්වතුනි මේ හරක් කියලා කියන්නේ හොරකම් කරන පිරිසක් නෙමෙයි. තියෙන දේ කනවා. කවදාක හොරා කන්නේ නැහැ හරක්. ඒකෙන් කියන්න බෑනේ හරක් සෝතාපන්නයි කියලා. දහම් අවබෝධ ලැබලා කියලා දසකුසලෙන් වෙන් වෙලා ඉන්නවා කියලා. එහෙම කියන්න බෑ. ඉතින් මිනිස්සුත් ඒ වගේ තමයි. නම සෝතාපන්නෙක් කියලා කියන බින්ද දසාකුසලේට කැමැත්තක් නැහැ. ඇයි කැමැත්තක් නැත්තේ සෝතාපන්නෙක්? ඔන්න ඔබ ඔතනින් තේරුම් ගත්තනම් පැහැදිලි වෙයි. පිළිගන්නේ මිනිස්සේ හොරගම් කරන්නේ ඇයි? නැත්නම් දසාකුසලේ කරන්නේ ඇයි? දසාකුසලේ කරන්න පිළිගන්නේ Tamanට යමක් ඕනේ වුණාම ආන් ඒ දේ ලබා ගැනීම පිණිසයි. තමන්ට යමක් ඕනේ වුණාම ඒ දේ ලබා ගැනීම පිණිසයි කෙනෙක් දසාකුසලේ කරන්නේ. එක්කෝ භෞතික වස්තුවක් නැත්තම් ලාභ කීර්ති ප්‍රශංසාවක් නැත්තම් නිලයක් කලයක් කෑමක් බීමක් කොටෙම කිව්වොත් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධම්මයක් සූක්ෂම කරලා බැලුවොත් ඔතනින් ලොකු කරලා බැලුවොත් භෞතික දේවල් නිලතල නම්බුනාම කීර්තිය ප්‍රශංසාව එහෙම නැත්තම් තමන්ට ලැබෙන දෙයක් පෙර විරුද්ධ දෙයකට තමන් කැමති නම් ඊට හාත්පසින් විරුද්ධ දෙයකට නම් තමන් කැමති ඒ දෙයට තියෙන කැමැත්ත නිසා තමන්ට ලැබෙන දේ ලැබෙන එක නවත්තන්න ඒත් දසකුසලයේ කරනවා අපි හිතමු ඔබ කැමති ඔබ ගැන හොඳ වචන ප්‍රිය වචන කතා කරනවා දැන් ඔබට කවුරු හරි ඇවිල්ලා අප්‍රිය අමදුර වචනෙන් කියනවා නම් නැත්නම් ඔබට බයිනවා නම් ඔබට ඒක හිත රිදෙනවා එතකොට මොකද කරන්නේ? සමහර ඔබට හිතෙන්න පුළුවන් පින්තුනි බයින මනුස්සයට බයින. නැත්නම් යාට ගහන්න තරවටු කරන්න. එහෙම නැත්නම් මිනිහක් මරන්න වුණත් ඔබට හිතෙන්න පුළුවන්. මේ ඔබට කියලා කියන්නේ ඔබට නෙමෙයි. මනුස්සයට හිතෙන්න පුළුවන් කෙනෙක්ට. ඒ දේවල් කරන්නේ ඇයි? තමන්ට ඕනේ මොකක්ද? ආන් ඒ දේ ලැබෙන්නේ නැති නිසා. හෝ ඊට විරුද්ධ දේ තමන්ට ලැබෙන නිසා. තමයි පින්නේ මිනිස්සු දසකුසලේ කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ මොකක් හෝ දෙයක් ආශ්වාදයි සැපයි සාරයි කියලා ගත්තට පස්සේ ආන්ගේ ආශ්වාදනීය වෙච්ච දේ ආන්ගේ සැපසහගත දේ සාරයි කියලා ගත්ත දේ පින්නේ ලබා ගැනීම පිණිස තමයි මිනිස්සු දසකුසලේ කරන්නේ. දසකුසලේ කැමැත්තෙන් කරන්නේ. යම් දවසක පින්නේ මිනිස්සුගේ දෘෂ්ටි වෙනස් වුණා නම් මේ ලෝකේ ආශ්වාදයි සැපයි සාරයි කියලා ගන්න තරම් වටින කිසිම දෙයක් නැහැ කියලා. ආශාවදේ කියලා කියන්නේ මේ හිතේ පිළීමකින් නිදහස් වෙද්දී හිතටම දැනෙන දෙයක් කියලා අවබෝධ වුණාම. ඒ කියන්නේ ඒ දේ කවදාකවත් පිටින් ලබා ගන්න බැරි දෙයක් කියලා. සැපේ කියලා කියන්නේ තනිකරම. හිත තුලම හටගන්න මානසික තත්ත්වයක් කියලා තේරුම් ගියාට පස්සේ. එහෙනම් පින්නේ මේ මනසට වැටහෙනවා. ඔය එක දෙයක්වත් බාහිර ලෝකෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. බාහිර ලෝකෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි නං. එහෙනම් එතනින් එහාට පින්දුන ඒ උදසා උත්සාහ කරන්නේ නැහැ. ඇයි උත්සාහ කරන්නේ නැත්තේ කවුරුත් එපා කියන නිසාද? නෑ, තමන්ට අවබෝධලා තියෙනවා. තමන් මේ හොයන දේ බාහිරෙන් ගන්න බෑ කියලා. හරින්නේ අපින්දුන ඔබ අද කොම්පියුටර් හදන්නේ නැත්තේ ඇයි? ඔබ සෙල්ලම් කාරණේ සෙල්ලම් කරන්නේ නැත්තේ ඇයිද? ඔබට තේරුම් ගිහිලා තියෙනවා නේද ඔබ බලාපොරොත්තු වන ආශාවදේ සෙල්ලංකාරයකින් ගන්න බෑ කියලා. කොම්පිට්ටු හදලා ඔබට ගන්න බෑ කියලා. ඇයි බින්දුන ඔබ බොරු සල්ලි අරගෙන ඔය ඉස්සර සෙල්ලම් කරන කාලේ පරණ එක්සයිස් පොතක් අරගෙන කැලි වලට කපලා ඒකේ ලියන රුපියල් 10යි කියලා. පොල් ගෙඩි අකුරු වලින්. ඊට පස්සේ ඒ රුපියල් 10 කොලේ අරගෙන කඩේ යනවා. මතකද? අම්මත් එක්ක යනවා කඩේට. ඉතින් මුදලාලි පාන් ගෙඩියක් දුන්නහම රුපියල් 10ක් දෙනවා. අද නම් රුපියල් 10ක් පාන් පෙත්තක් ගන්න බැරුව ඇති. රුපියල් 10 තමන් ගෙදර හදාගත්ත අර පරණ එක්සයිස් පොතක් කපාගෙන හදාගත්ත රුපියල් 10 දීලා පාන් ගෙඩියක් අරන් එනවා. තමන් දන්නේ අම්මා අනිත් පැත්තෙන් මුදලට සල්ලි දීලා කියලා. පාන් ගෙඩිය. ඉතින් තමන් හිතා ගන්නවා ඒකෙන් තමයි මං පාන් ගෙඩිය ගත්තේ කියලා. දැන් ඔබ ලොකු වුණාට පස්සේ තෝක් කරනවා. ඇයි බින් ඔබට දැන් තේරෙලා තියෙනවා ඒ වයින් ඔබට ඕන දේ ගන්න බැහැ කියලා. කොටරෝල් පොතක් කපාගත්ත පමණින් ඒක රුපියල් 10ක් වෙන්නේ නැහැ කියලා ඔබට තේරලා තියෙනවා. ඒ නිසා පින්තුනි ඔබ හිතන්න ඔබ ඔබේ දරුවා. හරි? ඔබේ දරුවා පින්තුනි තාම කියලා නේ දරුවාගේ හැටිනේ. දරුවා පරණ පොතක් අරගෙන ඒක කෑලි වලට කපාගෙන සල්ලි වගේ කපාගෙන ඒ සල්ලි එයාගේ සල්ලි කියලා හිතාගෙන එයා ඉන්නවා. ඔබ රෑට රෑට කියලා හොරගම් කරනවා. එයන් පොඩි එකා ගිහිල්ලා වොෂ්රූම් එකට ගිහිල්ලා නාලේන අතරතුර කාමරේට ගිහිල්ලා සල්ලි ටික හොරගම් කරගන්නවා. එහෙම කරන්නේ නැහැනේ. ඇයි? ඔබට ඕනේ දේ ඒක නැති බව අවබෝධලා තියෙන නිසා. ආන් ඒ වගේ පින්වතුනි යම් දවසක ඔබට අවබෝධ වුණා නම් මේ බාහිර ලෝකේ තියෙන කිසිම දෙයකින් ඔබට ඕනේ දේ ලබා ගන්න බෑ කියලා. එදායින් පස්සේ පින්වතුනි මේ බාහිර ලෝකේ තියෙන කිසිම දෙයක් ලබා ගැනීම පිණිස ඔබ ධර්ණ අරගලේ ධර්ණ වෑයමට පණ නැති වෙනවා. ඒකද ජව නැති වෙනවා. ඒ උදෙසා ඔබේ හිත ජව ගැන්වෙන්නේ නැහැ එතනින් පස්සේ. ඒක හරිනම් හිතන්න බැරි මිනිස්සෙක්ට පිටරට යන අවස්ථාවක් එනවා. ඒ මිනිසයා තේ අවස්ථාව වෙන්න කලින් එයා උත්සාහ කරනවා පින්නේ තමන් රැකියා කරන ස්ථානේ බොහොම වෙහෙස මහන්සිලා වැඩ කළා ලොකු තැනකට යන්න. කාලයක් එකට උත්සාහ කළා පින්නේ දැන් ආරංචියක් එනවා එයා අපි දුම මොකක් හරි ඇප්ලිකේෂන් එකක් දැම්ම පිටරටකට යන්න. දැන් ඒ ඇප්ලිකේෂන් එක ඇප්රූව් වෙලා ආවිල්ලා තියෙනවා. දැන් එයාට පිටරට යන්න තියෙනවා තව මාස 3ක් ඇතුළත. දැන් මාස 3ක් ඇතුළත පින්නේ එයාට පිටරට යන්න නම් තියෙන්නේ. ඒ මාස 3 ඇතුළත එයා අර පරණ රස්සාවේ බොහොම මහන්සිලා ඒක ලොකු තැනක් ලබා ගන්න ලොකු නමක් හදාගෙන එයා උත්සාහ කරයිද? මොකද ඒක කරා කියලා වැඩක් නැහැ. ඒ නිසා එයා ඒ උදෙසා මහන්සි ගන්න. අපි හිතමු පින්නේ ඒ ආයතනේ ඊළඟ ඉහළ තනතුරට යන්න තව 10 දෙනෙක් ඉන්නව තරඟ වදිනවා. ඒ 10 දෙනා අතර පින්තුනේ ඒ තරඟෙන් දිනන්න ඕනේ. ඔබට එතනට යන්න. අපි හිතමු විභාගයක් තියෙනවා ඒක සමත් වෙන්න ඕනේ. විභාගේ සමත් වෙලා වැඩිපුරම ලකුණු ගන්න කෙනා තමයි ඒ තනතුරට දාන්න කියලා. ඉස්සර නම් පින්තුනේ ඔබට ඒ ආයතනයේ ලොකු නමක් ගන්න ඕනේ වෙච්ච කාලේ ඔබට ඕක කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඔබ හොඳට පාඩම් කළා. හොඳට ඒක අධ්‍යයනය කළා. සෝත්සාහෙන් ඒ විභාගයේ ලියලා සමත් වෙන්න උත්සාහ කරන එක. දෙවෙනි ක්‍රමය තමයි පින්වතුනි ඔබ පාඩම් වහන්සි වෙන්නේ නැහැ. ඔබ පාඩම් කරන්නේ නැහැ. ඔබ කම්මැලි. දෙයක් ලබා ගැනීම උත්සාහ කරන ඕන ක්‍රමය ඔබ අනුගමනය කරන්නේ නැතුව මොකද කරන්නේ පින්වතුනි? ඔබ ගිහිල්ලා අනික් අය විභාගේ ලිව්වට පස්සේ ඒ පේපර්ස් ටික හොරෙන් ගිහිල්ලා ඒවා විනාශ කරලා දානවා. එහෙම නැත්නම් ඒ ලියපු උත්තර වෙනස් කරනවා. අනික් අයව අසමත් වෙන්න. නැත්නම් පින්වතුනි කවුරුරේ ආයතනය ඇතුළේ ඉන්න මිනිස්සු කවාගෙන යාට පගාවක් දෙනවා. නැතම් බොරුවක් කියන වංචාවක් කරනවා කළා පින්න ඔබ ඒ තනතුරට පත් වෙන මහන්සි ගන්නවා. එහෙම ක්‍රමයකට තියෙනවා. මම ඔබෙන් අහන්නේ. මාස 3කින් දැන් ඔබට මේ ආයතනය දාලා වෙන ආයතනයකට යන්නයි ප්‍රස්තාව හැදිලා ඉල්ල තියෙනවා. දැන් මට කියන්න ඔබ ওই ක්‍රම දෙකෙන් මොකද කරන්න කියලා. මහන්සිලා විභාගෙ ලියනවා. නැත්තම් හොරෙන් ගිහිල්ලා පගාවක් දීලා ඔබ ඒ තනතුරට යන්න උත්සාහ ගන්නවා. ওই දෙකෙන් කෝකද කරන්නේ? ওই දෙකෙන් එකක්වත් කරන්නේ. ඇයි දැන් බින්දුන ඔබට ඒකේ තියෙන ඕනකම නැති වෙලා තියෙනවා. එහෙනම් ඕනකම නැති වුනහම පුණ්‍ය පාප පහේනස. පින කරලවත් පව කරලවත් පින්දුනේ ඕන දේ ලබා ගැනීම තියෙන ඕනකම නැති වුණාට පස්සේ ඔය දෙකෙන් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. මුලින්ම නැති වෙන්නේ පින්දුනේ අනික් කයට හිඟිහිංසා කළා. ඒ දේ ලබා ගන්න තියෙන ඕනකම නැති වෙලා යනවා. ඒකට තියෙන ආසාව නැති වෙලා යනවා. සෝතාපන්න එක්කත් බින්දුනේ කියවෙන්න බෑ. ඒ මනුස්සයා මට ගහන්න අපිලා මං දුන්න හොඳ පාරක්. ආයි මට ගහන්නවද මං ඕක ගැටකරු ටික කඩලා තමයි නවත්තන්නේ. ඉතින් ඕවගේ දේවල් කියවෙන්න බෑ සෝතාපන්න එකද. මොකද මේ මනුස්සයා ඒ කතා කරන්නේ ද්වේෂයට කැමැත්තෙන්, ද්වේෂයට ආසාවෙන්. රණ්ඩු වෙන්න ආසාවෙන්. එහෙම වෙන්න බෑ. එහෙම කතාවක් කියවෙන්න බෑ තේරෙන්නේ. කිව්වත් වෙනද එහෙම හිතලා කියනවා වෙන්න බෑ. දසකුසලට ආස කෙනෙක් නෙමෙයි සෝතාපන්න කියලා කියන්නේ. මොකද සතරපායි උප්පත්තිය ගෙනත් දෙන්නේ පින්දුනේ දසකුසලයේ නෙමෙයි. දසකුසලයේ ආසාවෙන් කරන එකද? කැමැත්තෙන් දසකුසලයේ කරනකොට තමයි මනුස්සෙක් සතරපායට එන්නේ. නැත්නම් සත්වෙක් සතරපායට කියලා උපදින්නේ. ඒක කැමැත්තෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ තරහෙන් වුණත් කැමැත්තෙන් කරන්න ඕනේ. තමන් මිනිස්සු වෙන තරහ ගන්න කැමති. ඒ කියන්නේ තරහ ගන්න එක එයා වර්ණනා කරනවා. තමන් මිනිස්සු ඉන්නේ පින්දුනේ. මොකද උනේ කියලා අහද්දි අර මනුස්සයා මට බැන්නනේ දෙන්නේ බෑ හොම්බට දෙකක් මං හිටියනම් මං දන්නව කරන්න වැඩි ඔන්නෝම කතා කරන්නේ සුබට හම්බෙලා නැහැ අනිත් දවසේ නිකන් එන්න එපා ඔක්කොගේ අනු කඩලා ඉන්නවා හොඳ පාඩමක් උගන්වන්නේ මනුස්සයා දැන් ඔය කතා කරන්නේ පින්වතුනි අර රණ්ඩුවට ද්වේෂයට කැමති මේ මනුස්සයා කවදාකවත් දසකුසලේ වර්ණනා කරන්නේ නැහැ සෝතාපන්නෙක් ඒකෙන් කියන්න බෑ එයා ගැතින් දසකුසලේ වෙන්නේ නැහැ කියලා දසකුසලේ වෙන්නේ නැති මහරහතන් වහන්සේ අපි. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ අහන්නේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට අපේ ජීවිතවල මූලිකම දසකුසලෙන් වෙන්වීම අනිවාර්ය අංගයක් විය යුතුද? ඔව්. දසකුසලෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් තරම් උත්සාහ ගන්න ඕනේ. හැබැයි දසකුසලෙන් වෙන් වෙලා හිටව පමණින් ඔබ නිවන් දකින්නේ නැහැ. නිවන කියලා කියන්නේ දසකුසලේ නොකර ඉන්න එක නෙමෙයි. එහෙනම් මොකද? දසකුසලේ කරන්න ඕනේ නැතිකමට. ඇත්තනම් දසකුසලේ කරන්න ඕනේ නැතිකම නෙමෙයි බින්දේ. ඕනේ නැතිකමට. තමයි නිවන කියන්නේ. ඕනේ නැතිකම නිසා, ඒ කියන්නේ මේ ලෝකෙ මෙච්චර කාල ඕන වෙලා තිබ්බ දේවල් තවදුරටත් ඕනේ නැහැ. ඕනේ නැත්තම් දස කුසලේ කරලා ගනින්. මට කියන්න බින්දින ඔබ කොරෝනා ව තියෙනවා නම් මිනිස්සෙක්ගේ ගාව කොරෝනා තියෙනවා. ඔබ කාටද කියලා පිහින් මේ මට කොරෝනා දියන් නැත්තම් අයිනෝ පිහින්. එහෙම කියද කාටද? මං කනේ පාරක් ගහන නැත්තම් මට කොරෝනා දියන්. එහෙම කියනවද? නැහැ. ඉතින් නිකන්වත් දෙන එක ගන්නෙ නෑනේ. සල්ලි දුන්නක් ගන්නෙ නෑනේ. ඇයි ඔබට ඒක එපා. එපා නම් එපා. එපා එපා දෙපින් උතුනේ. ඔබ ආශාවදයි කියලා සලකන්නේ නැතිද? ඔබ දුකක් කියලා ආබෝධ කරගෙන තියෙන දේ. දැන් හොඳටම දන්නවා සෝතාපන්නේ. ඇලුනොත් දුකයි. ඇලුනොත් දුකමයි හටගන්නේ. ඇලුනොත් දුකමයි නම් හටගන්නේ පින් උතුනේ. හොරකම් කළා ඇලෙයිද? හිතලා බලන්න. බලන්න කොච්චර ලොජිකල්ද කියලා. ඇලීම විතරමයි දුක ගෙනත් දෙන්නේ. ඉතින් සෝතාපන්නේ ඒක අවබෝධ කරන් තියෙනවා. තණ්හා කළොත් විතරමයි දුක හටගන්නේ. දුක හටගන්නම් තණ්හා කරන්නම ඕනේ. ඒ කියන්නේ තණ්හා කරොත් දුක විතරයි හටගන්නේ. දුක හටගන්න තණ්හා කරන්නම ඕනේ. ඕන් වේ දෙපැත්ත. සෝතාපන්නේ වෙන ඕක හොඳ ආකාරයෙන් අවබෝධ කරන් තියෙනවා. අවබෝධය පූර්ණ කළා නෑ. හැබැයි ආය දෙපාරක් අවබෝධ කරගන්න දෙයක්වත් නෑ. තණ්හාවයි තව මොනවාද දුක හටගන්නේ. එහෙම ප්‍රශ්නයක් නෑ පිටින්. තණ්හාව නිසා තමයි දුක හටගන්නේ. තණ්හාවෙන් දුක හට ගැනීමද නැති අවස්ථාව එහෙම නැද්ද? ඔහොම ප්‍රශ්න සෝතාපන්නෙත් නෑ. හොඳනම විශ්වාසයිද තණ්හාවෙන් දුකම හටගන්නේ? මන්ට සමාලාර හිතනවනේ තණ්හාවෙන් නේ සැපත් හටගන්නවා කියලා. එහෙම ප්‍රශ්න සෝතාපන්නෙන්ට නෑ. තණ්හාවෙන් හටගන්නේ දුක බව පින් නෑර 100%ක් විශ්වාසයි. 100%ක්. හැබැයි අවබෝධය පූර්ණ වෙලා නැහැ. ඒ කියන්නේ ඒක ප්‍රැක්ටිස් එක කම්ප්ලීට් වෙලා නැහැ. අවබෝධ කරගත දේ වඩන්න ඕනේ දැන්. ඒ වඩන කොටස ඉවර නැහැ. හැබැයි වඩන්න ඕනේ මොකද්ද කියලා දන්නවද? එහෙනම් සෝතාපන්නයාගේ ස්වභාවය පිළිබඳව හරියට තේරුම් ගන්න. ඔබ සෝතාපන්නයාගේ ස්වභාවය නැත්නම් අරිහතුන් වහන්සේගේ ස්වභාවයෙන් සෝතාපන්න ස්වභාවයම හින්දෙන්න එපා. නැයි හොඳට බලන් තේරුම් ගන්න. ඇයි සෝතාපන්නෙක් දසකුසල කරන්න කැමති නැත්තේ? ඉතින් ඉල්ලන් දුක් විඳින්න කැමති කවුද? මං කියන දේට ඔළුව එකක් කොමත් දිනව දෙන්න. මොකද කියන්නේ? හැබැයි රුපියල් 10ක් දෙන්න ඕනේ. ඔබ ලයිසන්ස් ගන්න. ඔළුව එකක් කොමත් දිනව දෙන්නම්. හැබැයි රුපියල් 10ක් දෙන්න ඕනේ. නැත්තම් දෙන්න බෑ. මොකද කියන්නේ? ඔබ මොකද කියන්නේ? මේ හඳුන් පිසුද කොහෙද? නිකන්වත් එපා එපා චොළු ගැකම රුපියල් 10 හරි විකුණන්න හදන්නේ. අපි ගණියයි ඕක. ඔන්න ඔබ වෙන් ප්‍රශ්නයක් අහනෝ නේද පින්නතේ? දැන් එන ඉතල බලන්න. ඔළුව ගැකමක් තියෙනවා. හැබැයි ඒක ගන්න නම් කවුරේ මරලා ඉන්නවද? ගන්නවද? ඔළුව ගැකමක් තියෙනවා. ඒක හොරකම් කරගන්න ඕන. ඒ කියන්නේ හොරකම් කරගෙන ඉතල ඔළුව ගැකම හදාගන්න පුළුවන්. ගන්නවද? බොරුවක් කියනවනේ. බොරුව කියනකම් ඔළුව ගැකම දෙන්නේ නැහැ. මොකද කියන්නේ? බොරු කියමුද? තමාසර වංචාවක් කරනවානේ. වංචාව කළා දැන් ඔලුවක් අක්කම ගන්න පුළුවන්. හැබැයි ගන්න බලා ඔලුවක් අක්කම විතර වෙන මොකක් ගන්න බෑ. ගන්නවද? එහෙනම් පින් ඔන්න ඔය මට්ටමට මේ ලෝකේ ගත්තොත් යමක් ගත්තේ දුකක්මයි කියලා ආවෝද වෙච්ච කෙනෙක් ඉන්නවා නම් පින්වතුනි කවුද කැමැත්තෙන් හොරකම් කරන්නේ? කවුද කැමැත්තෙන් සතු මරන්නේ? කවුද කැමැත්තෙන් සුරාසුදු දුවාචාරය දෙන්නේ? ඔය එක දෙයක්ව කැමැත්තෙන් කරන්නේ නැහැ එතනින් පස්සේ. ඇයි පින්වතුනි? වෙන හේතුවක් නිසා නෙමෙයි. මතක තියාගන්න සෝතාපන්නය දසකුසලයි කරන්න කැමති නැති සතර පයලෙන් නිසා නෙමෙයි පින්වතුනි. මොකද සෝතාපන්නේ දවුදට හතර පහේ යන්නේ නැහැ. හිතන්න කෙනෙක් ඉන්නවා සෝතාපන්න. අපි එයාට හොඳටම කියලා දෙනවා සෝතාපන්න අය අහන්න දෙයක් නැහැ. බුදුහාඳුරම දීලා දෙන සහතිකයක්. සෝතාපන්නයි ඔබ. දැන් එයා දසකුසල කරන්නේ නැති හතර පහේයි කියලා බයද? බුදුහාඳුර කිව්ව නැත අපින් උදේනේ සෝතාපන්නේ දසකුසල කරන්නේ නැති හතර පහේ දෙන බය නිසා නෙමෙයි. හතර පහේ බයක් තියෙනව නැහැ නෙමෙයි. හතර පහේ බය තියෙනවා. හතර පහේ බය වුණා කියලා. හෝ බය නැති වුණා කියලා. එයා ආයෙත් හතර පහේ යන්නේ නැහැ. හතර පහේ යන්නේ නැත්තේ හතර පහේ බයෙන් ඒ පව් නොකර ඉඳන නිසා නෙමෙයි. මොකද හතර පහේ බයෙන් හෝ බය නැතුව හෝ පවක් කරොත් හතර පහේ යන්න පුළුවන්. හැබැයි ඒ පාප කර්මය කැමැත්තෙන් කරේ නැත්තම් ආන්‍ය පාප කර්ම හේතු කරගෙන පින්වතුනි කෙනෙක් සතර පායට යන්න බෑ. යම් දවසක ඔබ අපි ධර්මයේ කතා කරනකොට අපර තව මේවා පෙන්눔 කරලා දෙන්න පුළුවන් පින්වතුනි. අපි ධර්මයේ ඔස්සේ. අකුසල් සිත් තියෙනවා 12ක්. ඒ 12න් තියෙන කොටසක් තියෙනවා. ආන්‍ය හේතු වලින් විතරයි පින්වතුනි කෙනෙක් සතර පාය උපද්දවන්න පුළුවන්. ඒ කියන්නේ දස කුසලයේ සතුටින් කරන්න ඕන. ආසාවෙන් කැමැත්තෙන් කරන්න ඕන. මොකකට කැමැත්තෙන්ද? තමන් ලබා ගන්න බලාපොරොත්තු වෙන දේට කැමැත්තෙන්. එනේ ගහන්න කැමති නෙමෙයි. තමන් ලබා ගන්න බලාපොරොත්තු වෙන දේක් තියෙනවනේ. ආන් ඒ දේට කැමැත්තෙන්. ඒ දස කුසලයේ කරන්න ඕන. නමුත් ඒකෙන් කවදාකවත් තමන්ට යහපතක් වෙන්නේ නැහැ කියලා අවබෝධ වුණා නම් ඒක අතහැරිලා නම් තියෙන පින්නේ මේ මට්ටමට. අපර කවදාකවත් ඒක ලබා ගැනීම පිණිස මේ නිකන් දුන්නත් ගන්න නැති එකේ හොරගම් කරලා රත්තු මල්ලා මිනි මල්ලා ගණී කියලා කියන කතාව බින්දුනේ අභහුවයයි කියලා අපිට තේරෙන්න ඕනේ. ආන් ඒකයි සෝතාපන්නය අතින් සත දස කුසල වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩු. හැබැයි කරන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ආසාවෙන් නම් කරන්නේ නැහැ කොහොමදවත්. කරන්න දෙයක් නැති නිසා කෙරෙයි. සමහර වෙන විකල්පයක් නැති නිසා කෙරෙයි. හැබැයි කරන්න කැමැත් වෙන්නේ නැහැ. අන්න ඒක උරස තේරුම් ගන්න. එතකොට දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙනවා. එහි අඩංගු මානසික අකුසල් තුනවන ව්‍යාපාද, අවිද්‍යා, මිත්‍යා දෘෂ්ටි. අපහිතවල තවම තිබෙනවා නේද කියලා මට නිතරම හිතෙනවා. ඉතින් වෙන්න පුළුවන් දෙයක්. දැන් මම චුට්ටට කලින් කිව්වේ. රාග, ද්වේෂ, මෝහ කියන අපි කියන්නේ අරිහත් වෙනකම්. අඩු වැඩි වශයෙන් කෙනෙක් හිත තුළ තියෙනවා. මොකද නිවන කියලා කියන්නේ රාගක්කේ, ද්වේෂක්කේ, මෝහක්කේ. අරිහත් වෙන්න ඕන මෙන්න තියෙන හිතේ පව අපින් රාගේ, ද්වේෂේ, මෝහේ සම්පූර්ණේ නැහැ කියලා කියන්න බෑ. මොකද දස සංයෝජනයන්ගෙන් රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා. ඔවුන් ඔය සංයෝජන ධර්ම ටික ගැලවිලා යන පින්දුනි අන්තිමට අරිහත් වෙන මොහොතේදී. සෝතාපන්නය කියලා කියන්නේ පිළි සක්කාය දිට්ඨිය පහ වෙලා ගියා. විචිකිච්ඡා පහ වෙලා ගියා. සිල්වත පරාමර්ශනය කිරීම පහ වෙලා ගියා. ආයි කවදාකවත් ඒව කෙරෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකේ නිත්‍යයි සුඛයි අත්තයි කියලා දෘෂ්ටියක් පිළි සෝතාපන්නයට දෙන්න බෑ. ඔහොම නෙමෙයි කොහොම උත්සාහ කරන්නේ. මොකද අවබෝධ කරගත්තද? අවබෝධ කරගත්තා. ආයි දෙපාරක් එක අවබෝධ වෙච්ච දේ අනවබෝධ කරන්න බෑනේ. ඒක 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 impossible නේ පින්වතුනි. තමන්ට අවබෝධ වෙච්ච දේ කොහොමද අවබෝධ නැති කරවන්නේ? එහෙම කරන්න බෑ. ඒ වගේම දස කුසලයේ කර කර තමන්ට ඕන එපාකම් අවශ්‍යතා ඉටු කරගන්න කැමැත්ත පහ වෙලා ගියා. ඒ පහ වෙලා ගියපු කැමැත්ත පින්න ආයෙ පිහිටුවා ගන්න බෑ හිතේ. විකෘති ක්‍රමවේද හරහා ලෝක සත්‍යයට විනාශය විනකන්දන ක්‍රමවේද හරහා පින්තුනේ තමන්ට ඕනෙපාකම් ඉටු කරගනිමේ ආසාව ඒකට තියෙන කැමැත්ත ඉච්ඡාව නැති වෙලා ගියා. ආයක හිතේ පිහිටවන්න බෑ. ඇයි බැරි? සක්කාය දිට්ඨිය පහ වෙලා ගිය නිසා. එහෙනම් ඒ කැමැත නැති වෙලා ගියා නම් පින්තුනේ එතනින් එහාට විවිධාකාරයේ වෘත සමාදන් වෙවි. දුකෙන් නිදහස් වීමේ වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම පහ වෙලා ගියා. ආයි කවදාක අපිනේ දුකෙන් නිදහස් වීම වෙනස. වෘත සමාදන් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි? දැන් ඒ අර පින්වතුනේ දුකෙන් නිදහස් වීම වෙනස ක්‍රමයක් හම්බෙලායි තියෙන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතුවක් කාලයක ආර්ය අෂ්ටාංගික මාර්ගය මුණ ගැහිලා තිබෙන්නේ නැති නිසායි එක එක ක්‍රම අනුගමනය කර කර දුකෙන් නිදහස් වෙන්න උත්සාහ ගත්තේ. ඒකට හේතුව දුක කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න තිබෙන්නේ නැති නිසා. මොකද සෝතාපන්න නොවිත පෘථග්ජන පිළිදෙන හිතන් ඉන්නේ නැතිකම දුකයි කියලා. නැත්තම් තියෙනකම දුකයි කියලා. දුක කියලා කියන්නේ ඕනකම කියලා තේරුම් ගන්න පිළි සෝතාපන්න. ආන්ගේ ඕනකම හැදෙන්නේ තණ්හාව නිසා. තණ්හාව නැති කරගන්න එකම එක මාර්ගය තියෙන. ඒ තමයි ආරෂ්ඨාංගික මාර්ගය. මිසක් හොරගම් කළවත්, සත්තු මල්ලවත් ඔය එක ක්‍රමයකින්වත් තණ්හාව දුර වෙන්නේ නැහැ. තණ්හාවමයි දුකට හේතුව කියලා තේරුම් ගත්ත සෝතාපන්නයාගෙන් පින්තුනේ ඒ තණ්හාව දුරු කර ගැනීම පිණිස එතනින් එහාට තමන්ගේ ජීවිතාව යොමු වෙනවා විනා තණ්හාව හැරෙන්න වෙන දෙයක් නැසා ගැනීම පිණිස ඒ කියන්නේ නැතිකම නැති කර ගැනීම පිණිස එයාගේ ජීවිතේ යොමු වෙන තියෙන දෙකට බොහොම අඩුයි එන්නේ නැති තරම් නැතිකම නැති කර ගැනීම පිණිස ඒ කියන්නේ මොන හරි දෙයක් කන්න ඕනේ ඒක නෑනේ අන්නේ නැති කර නැතිකම නැති කරගෙන දෙයක් කරනවා කොහොමද දස කුසලේ නම් කෙරෙන්නේ නැති තරම් ඒකයි 100 100ක් නැහැ කියලා කියන්න බෑ නමුත් කොහොමද ඒක කැමැත්තෙන් කෙරෙන්නේ ඉතින් ඔන්න ඕකයි පිළිදී සෝතාපන්න කෙනාගේ ස්වභාවය නමුත් හිතින් කෙරෙන අකුසලයි අවිද්‍යාව ව්‍යාපාදේ මිත්‍යා දෘෂ්ටිය ඕවා පිළිගන්නේ අඩු වැඩි වශයෙන් වෙන්න පුළුවන් ඉතින් දිගරම කරගෙන යන්න තියෙන මාර්ගය. තමන් කල්පනා කරලා බලන පින් තමන් දස කුසලයක් කරන්නේ සතුටින්ද කියලා, කැමැත්තෙන්ද කියලා. ඒ කියන්නේ තමන්ට අවස්ථාවක් ආවොත් එක්ක යහපතක් කරලා තමන්ට ඕන දේ ලබා ගන්න නැත්නම් අවඩක් කරලා තමන්ට ඕන දේ ලබා ගන්න ඔබේ හිත නැඹුරු වෙන්නේ කොයි පැත්තද කියලා බලන්න. අපිට යමක් ගන්න පුළුවන්. එක ගන්න පුළුවන් එක්ක හොඳින් නැත්නම් නරකින්. බලන්න ඔබේ හිත නැඹුරු වෙන්නේ කොයි පැත්තද කියලා. එක්ක ඉඳලා ගන්න පුළුවන් නැත්නම් ගහලා ගන්න පුළුවන්. බලන්න ඔබේ හිත නැඹුරුනේ කොයි පැත්තද කියලා. බලන්න. ඉල්ලලා ගන්නද ඔබට හිතෙන්නේ නැත්නම් ගහලා ගන්නද හිතෙන්නේ? එහෙම නැත්නම් දීලා ගන්නද හිතෙන්නේ? ඔබ කල්පනා කරලා බලන්න. එතකොට ඔබට තේරෙයි මොන මට්ටමකද පින්වතුනි ඔබට මේ කෙලෙස් ප්‍රහාණය වීමේ වැඩපිළිවෙල සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එසේනම් මම තම දස අකුසලේ කරන කෙනෙක්ද? දු වරිහත් වෙලාද? ඔන්න ප්‍රශ්නේ අහගත්තා නම් හරි. ඔබ ඇදින් දස අකුසලේ වෙනවද නැද්ද කියලා බලන්න බහන්න ඔබ අහන්න ඔබෙන් ඔබ වරිහත් වෙලාද කියලා. වරිහත් වෙලා නැත්තම් දස අකුසලේ වෙන්න පුළුවන්. අපිට දෙන ලොකුම ප්‍රශ්නේ මේ දස අකුසලේ කැමැත්තෙන් කරනවද කියන එක. දස අකුසලේ කැමැත්තෙන් කරන කෙනෙක් නම් ඒකෙන් ඔබ පම්පෝරි ගහනවා නම් පින්නේ මං අර මනුස්සයර ගැහුවා ඊළඟ පාර මං ඔහොම නෙමෙයි අනිත් මේ මනුස්සයාට ඒ කියන්නේ දස අකුසල රමණය වෙනවා. හොරකම රමණය වෙනවා. අර මිනිස්සු ටික එකතුලා හොඳ හොරකමක් කරේ. කීකින් රමණය වෙනවා ඒක. ගහ පියව, මර පියව, තල පියව, පොඩි කර පියව. ඔය වගේ දේවල් පින්න ඔබේ කටින් කියවෙනවා නම. ඒ කියන්නේ ඔබට තේරෙලා නැහැ නේද දුක කියලා කියන්නේ මේ හිත ඇතුළේම හැදෙන දෙයක් කියලා. ගහ පියව, මර පියව කියලා කියන්නේ ඇයි? මගේ දුක කියන්නේ ඒ අය. එහෙනම් ඒ වුණ විනාශ කරලා දැම්ම නම් මගේ දුක ඉවරයි. දැක්කද? දුක හටගන්නේ තණ්හාව කියලා අවබෝධ කරගන්න මේ ඉන්නේ නෑ. දුක හටගන්නේ තණ්හාව නිසා කියලා අවබෝධ කරගත්ත නැති කිසිම කෙනෙක් තියෙන හදනේ. දස කුසලේ සතුටින් නෙමෙයි කරන්න කියලා කියන්න වරමක් නෑ. ඒ ගොඩක් පින්වෙන දස කුසල කරන්න සතුටින්. මොකද Tamanට ඕන දේ නැතිකමයි දුක කියලා හිතන් ඉන්න කෙනා ඒ දේ ලබා ගන්න උත්සාහ ගන්නේ සතුටින්ද නැද්ද? අනිවාර්යෙන් සතුටින්. ඒ දේ ලබා ගන්න උත්සාහ ගන්නේ. නමුත් තමන්ගේ ඕනකමයි දුක කියලා තේරුම් ගත්ත කෙනා ඕනකමයි දුකට හේතුව කියලා තේරුම් ගත්ත කෙනා පින්තුනි දැන් ඕනකම නැති කර ගැනීම පිණිස කරන වැඩ පිළිලක් තිරන ආන් ඒක සතුටින් කරනවා ඊට පරිබාහිර කිසිම දෙයක් ඇ සතුටින් කරන්නේ නැහැ මොකද ඒක ක්‍රමයකින් දුක නැති වෙන්නේ නැති බව අවබෝධ කරගත්තා එනවා නෝකයි තේරුම් ගන්න අද අපි ප්‍රශ්න දෙකක් කතා කරමු මේ ප්‍රශ්නේ බොහොම කාලෝචිත ප්‍රශ්නයක් නිසා අපි කල්පනා කරා මේකත් කතා කරන්න වටනවා කියලා. පින්වත් ස්වාමීන් වහන්ස ඊට තදින් රෝගාතුර වූ අවස්ථාවක හෝ කයට ඊට දැඩි වේදනාවක් දැනෙන අවස්ථාවක දාම ප්‍රගුණ කර තිබුණත් හිත බොහෝ විට ද්වේෂය හේවත් ගැටෙන පැත්තට බලවන බව ජීවිත අත්දැකීමෙන් අත්විඳ ඇත්තෙමි. එවන් අවස්ථාවක හිතේ ප්‍රසාදය උපදවා ගන්නේ කෙසේද යන ප්‍රායෝගිකව අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙන්න. මෙම ගැටලුව විශේෂයෙන්ම දහම ප්‍රායෝගිකව වඩන වයෝ වෘද්ධ පිරිසකට මෙන්ම කායික රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඉදිරිපත් කරන්නේ. බොහෝ වටන සත්සව. ඒ කියන්නේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ඒකයි මම කියන්නේ මේක බොහොම කාලෝචිත ප්‍රශ්නයක්. මොකද මේ කාලේ ගොඩක් දුරට ඔය කායික පීඩාවන්ගෙන් දුක් විඳින මිනිස්සු ඇති සෑහෙන මේ රටේ ලෝකේ හැමතැනම. එතකොට කායික පීඩාව දැනෙන වෙලාවට කොහොමද දහම් වඩන්නේ? මොකද ඒ වෙලාවට පින්දුනේ හිත නොසන්සුන් වෙනව නේද? හිත ගැටෙනවා. කොහොමද ඒලට දහම් වඩාගන්නේ? ප්‍රායෝගිකව කොහොමද ඒක කරන්නේ? ඒක තමයි දැන් යාලු තියෙන ප්‍රශ්නේ. දැන් කොරෝනා වලට එහෙම සෑහෙන මිනිස්සු දුක් විඳිනවා. හුස්ම ගන්න අමාරු ප්‍රශ්න ඇති. උණ ගැනිලා ඒක පුරාම රිදෙනවා. ඒ වගේ වෙලාවට සහ ඒ වගේම වයසට ගියාම අපි දවසක කතා වුණා දේශනාවක. වයසට ගියාට පස්සේ මග වඩා ගැනීම අසීරු වෙන හැටි කොහොමද විතර ඒ වගේ වෙලාවට තියෙන්නේ මග වඩා ගැනීම. වෙන ඕකට ඔබ මුලින්ම කරන්න ඕන දේ තමයි ඔබ බලන්න ඔබ මග වඩන්නේ මොකක් මොකේ නිදහස් උදසාද කියලා. ඔබ මග වඩන්නේ මොකකටද? කාය නිදහස් කරනවද හිත නිදහස් කරනවද? ලෙඩේ හැදිලා තියෙන්නේ මොකටද? කායද හිතරද? දැන් ඔබ මෙන්න මේ ප්‍රශ්නේ අහන්න බින්දිනේ. ඔබ මග වැඩන්නේ නැහැ කියලා හිතමුකෝ. ඔබට මග වැඩන කිසිම උවමනාවක් නැහැ. කොන්දේ අමාරුවක් આવවත් බෙහෙත් බොන්න නැද්ද? ඔබට මග වැඩන මාත්‍රයකවත් උවමනාවක් නැහැ. තදබල ඔළුවේ කැක්කමක් આવවත් බෙහෙතක් බොන්නේ නැද්ද? දැන් බලන්න එහෙනම් ඔබ හිතේ ලෙඩේට බෙහෙත් කරා නැත. හිත කොයිතරම් ලෙඩ වෙලා තිබ්බත් නැතත් පින්වතුනේ ඇඟ රිදුනොත් ඇඟට බෙහෙත් දෙනවද නැද්ද? ඇඟ කැඩුනොත් මේ කය කොටසක් කැඩුනොත් කය කොටසක් විඩාවට පීඩාවට පත් වුනොත් පින්වතුනේ ඒකට පිළිමයක් හොයනවද නැද්ද? හිත කොයිතරම් අසනීප වෙලා හිටියත් අනිවාර්යෙන්ම ඔබ ඒකට පිළිමයක් හොයනවා. ඇයි ඒ? ඔබ දන්නවා පින්වතුනේ හිත එකක් කය එකක්. එහෙනම් හිතේ ලෙඩේ තිබ්බා කියලා කයට බෙහෙත් නොකර ඉන්නේ නැහැ. ඔව්ද නැද්ද? ඇයි ඔක අනිත් පැත්ත කරන්නේ නැත්තේ? හිතේ ලෙඩේ තිබ්බත් ඔබ කයට බෙහෙත් කරනවා නම් ඇයි පින්දුනේ කයේ ලෙඩේ තියෙනකොට ඔබ හිතට බෙහෙත් කරගන්නේ නැත්තේ? පින්දුනේ ඔය දෙක ඔබ වෙනස් දෙකක් කියලා දකින්න. නාම රූප පරිච්ඡේද ඥානය බොහොම සරලව ගත්තොත් මේ නාමය රූපය පිළිබඳ දෙකක් කියලා දකින්න පටන් ගන්න. අප මේ සත්වයා කියන්නේ කවුද කියලා පිළිබඳ හිංසරේ කතා කරගෙන යන මේ ඔබට දැනෙන සත්වයා ඔබ දැනන ඔබ ඉන්නවා කියලා කොහොමද ඒක දැනෙන්නේ? මොකද්ද ඔය වෙන්නේ? කවුද මේ මම කියන්නේ? අපි ඔය හිංසරේ කතා කරගෙන යන ඉස්සරහට ඒක බින්දේ මූලික අඩිතාලම දාගන්න. ඔබ ඉස්සෙල්ලා බලන්න බින්දේ මේ හිතයි කය දෙකක් නේද කියලා. ඒකට බින්දේ අපි සරලව තේරුම් ගන්න මෙහෙම. දැන් ඔබ දන්නවනේ ඔබ ඔබ පිළිගන්නව නම් බින්දේ ඔබ පෙර අද්භවවල ඉපදුනා කියලා. ඔය කය නෙමෙයි කියලා ඔබ හොඳටම දන්නව නේද? පෙර අද්භවයක බින්දේ ඔබ හපීතුම දෙවියෙක්. ඒ කාලේ ඔය කයද තිබ්බේ? ඒ කාලේ ඔය කය නෙමෙයිනේ තිබ්බේ. ඉතින් ඒ කාලේ ඔය කය නොතිබෙන්න. නමුත් ඒ කාලෙත් ඔබ සසර ඉන්නවා හිටියානම්. එහෙනම් පින්වතනේ ඔය හිතයි කය කියලා කියන්නේ දෙකක් නේද? අපි තුමේ ඒ කාලේ ඔබේ ඔබ ඔබේ හිත තිබ්බා කියලා අපි ගමුකෝ. ඔය හිත දිගටම එනවා කියලා. හිත උදාවිවි වැවි උදාවි වැවි දිගටම එනවා. නමුත් ඔබට හොඳටම විශ්වාසයි නේද පින්වතනේ ඔය කය නෙමෙයි ඔය ආවේ කියලා. මම හොඳටම ඔබ හොඳටම තක්කිරම මේක පින්වතනේ හරියටම තේරුම් ගන්න. දැන් අපි දන්නවා බෝධිසත්ව චරිතය. උන්වහන්සේ එක්තරා කාලයකදී වඳුරෙක් වෙලා හිටියා. තව කාලයකදී මුවෙක් වෙලා හිටියා. තව කාලයකදී සක්විති රජ කෙනෙක් වෙලා හිටියා. තව කාලයකදී කුරුල්ලෙක් වෙලා හිටියා. තව කාලයකදී සිංහෙක් වෙලා හිටියා. හාවෙක් වෙලා හිටියා. ආයේ මනුස්සයෙක් වෙලා හිටියා. එහෙනම් පින්වතුනි, හැබැයි අපි දන්නවා බෝධිසත්වයන් වහන්සේ බෝධිසම්භාව ධර්ම පිරුව ওই කාලයේදී. ඒ කියන්නේ යමක් පින්වතුනි සසලේ පුරාවට ආවට මොකෝ ඒ ආවේ කය නෙමෙයි. ඒකනේ මේ මස්ලේ කය නෙමෙයි. එහෙනම් අපි දන්නව නේද මේ මස්ලේ කයයි ඔය හිත් පරම්පරාවයි කියලා කියන්නේ සනීකර දෙකක් කියලා. නැත්නම් ඔය දෙක වෙන වෙනම යන විදිහක් නැහැ නේද? දෙක දෙකක් නෙමෙයි නේද? ඔබ කාලයකට සැරයක් ගෙවල් මාරු කරනවා. හිතනවා කුලියට ඉන්නේ කියලා. අද ඉන්නවා මේ ගෙදර. තව අවුරුදු දෙකකින් ආයේ ගෙවල් මාරු කරනවා. තව අවුරුදු පහකින් ආයේ ගෙවල් මාරු කරනවා. කුලියට ඉන්නකොට එහෙම වෙනවා. වැබර හොඳට තේරෙනවා නේද? ඔබ කියන්නේ කොටසක්. ඔබේ පවුලය කියන්නේ පිරිසක්. ඒ ඔබ ඉන්නේ ගෙදර කියලා කියන තව කොටසක්. දැන් ඔබ බඩගින්න ඉන්නවා කියලා කියලා. ඔබේ ගෙදර වහරි ලීක් එකක් ආවොත්. ඒ ලීක් එක සෙවිලි කරන්නේ නැද්ද? වහල සෙවිලි කරන්නේ නැද්ද? ලීක් එක වහන්න. ටැප් එක කරනොත්. ඒක හදන්නේ නැද්ද? පිරිසකර කරන්නේ නැද්ද? ගෙදර මිනිස්සුන්ට අසනීපයි. දැන් වහල උඩ පොල් ගෙඩියක් අඩංගු වෙట్లా. ටයිල් කැටයක් බිඳිලා. දැන් ඒ වහල ටයිල් එක අලුතෙන් දාන්න නැද්ද? ඇයි ඒ? ඔබ හොඳටම දන්නවා ගෙදර මිනිසු කියලා කියන එක. ගෙදර කියලා කියන තව එකක්. එහෙනම් එකක් කරනවා කියලා අනෙක් එකට පිළියම් නොකර ඉන්නේ නැහැ. එහෙනම් දැන් ආන් ඒ වගේ දෙයක් උතුනේ. කය ලෙඩ වුණා කියලා ඇයි හිතට බෙහෙත් නොකර ඉන්නේ? කය ලෙඩ වෙච්ච එක ගැන හිත මේ වෙලාවේ තැවෙනවා. එහෙනම් මේ වෙලාවේ හිතට බෙහෙත් ඕනේ නේද? අර මං දවසකට ඔබට කිව්ව මයින්දනේ ගිය සති දේශනාවේ. සමහර මිනිස්සු ඉන්නවා මග වඩන්නේ නැහැ. ඇයි ඒ? මම මේ දවස්වල හොඳටම බෑඩ් මූඩ් එකේ. මම මේ දවස්වල මග වඩන්න ඇත්තට හිතෙන්නේ නැහැ. මම මග වඩන්න තරම් මානසිකත්වයක් නැහැ. ඇයි? මම හරියට පීඩාවට පත්වලා ඉන්නේ මේ දවස්වල. මම හොඳටම පීඩාවට පත්වලා කොච්චර පීඩාවට පත්වලා ඉන්නද මම මග වඩන්නේ නැහැ මේ දවස්වල. මම මග වඩන්න තරම් මානසික සතුටක් නැහැ. ඉතින් මග තියෙන්නේ මොකටද? වඩන්නේ. මේ දහම් මොසු තියෙන්නේ මොකටද? පීඩාවට පත්වෙච්ච හිතකට නේද? ඉතින් පීඩාවට පත්වෙච්ච හිතක් කියනවා මම මේ දවස්වල මග වඩන්නේ නැහැ. මම මේ දවස්වල දහම ගන්නෙ නැහැ. දහම් මොසු බොන්නේ නැහැ. ඇයි ඒ තරම් මං ලෙඩ වෙලා? ඔබ හිතන්නේ ඒක බුද්ධිමත් කතාවද නැත්නම් මහා මෝඩ කතාවක්ද? කල්පනා කරලා බලන්න. පින්නේ ඔය හිතට තරහ එන්නේ හෝ මොකක් හරි අසහනයක් ඇති වෙන්නේ පින්නතුනේ ඔබට හිතෙනවා මේ කයත් මමමයි කියලා. ඔබට නොහැකියාව නිසා මොකද්ද මේ කයයි හිතයි වෙන් කරලා දකින්නේ? පිළිගන්නේ කයට වෙලා තියෙන ප්‍රශ්නේ හිත දුක් විඳින මොකටද? දැන් ගෙදරට පොල්ලක් අරගෙන තා බිත්තියට ගහ දෙමින් ඔබේ ඇඟ විදිනවා වගේද? මේ ඔලුව එකක් කොමක් වෙනවා? මිනිස්සේ ගලක් ගහනවා වහලට. ඔබේ ගෙදර. ටයිල් කැඩේක බින්දන ඔබට ඔබ ඔලුව එකක් කොම අල්ලගෙන බිම් පෙරලනවාද? බුදු අම්මේ ඔලුව ලෙදනවා කියලා. ඇයි එහෙම කරන්නේ නැත්තේ? ඒකයි මේකයි සම්බන්ධයෙන් නැති නිසා. ආන් ඒ වගේ පිළිගන්නේ මේ ඔබ ඉන්න ගෙදරට ගහද්දි ඔබට රිදෙන්නේ කොහොමද? ඔය තාවකාලික ඔබ ඉන්න ගෙදර. ඔක කුලී ගෙවක ඔබ ඉන්නවා. බොරුද මං කියන්නේ? පුළුවන් නම් කුලී ගෙවණක නවත්තලා බලන්න ඉන්න දෙයිද කියලා. ඉන්නේ දවස් හතක් කුලී ගෙවණක නවත්තලා බලන්න ඉන්න දෙයිද කියලා. ඔබ ඉන්න කුලී ගෙදරක තියෙනවනේ terms and conditions. ඒ වගේම තමයි ඕකෙත්. තත්පර දෙකකට සැරයක් ඔක්සිජන් දෙන්න ඕනේ. අඩුම තරමේ දවස් 3කට සැරයක් වතුර දෙන්න ඕනේ. දවස් අඩුම තරමේ දවස් 7කට සැරයක් කන්න දෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ඔබ දොට්ට දානවා. එහෙනම් ඔබට සිද්ධ වෙනවා කියලා වෙන ගයක් හොයාගන්න. ඒ කියන්නේ පින්තුනේ ඔබ අනිකර ඔය කුලිනියසක නේද ඉන්නේ? කුලිය හේවන කාලේ ඔබට ඉන්න දෙනවා. දැන් ඔබට හරිය ආදරයක් හිතෙනවද ඔගේ ගැන? වෙනද කුලිය ගෙදරක ඉන්න මිනිස්සේ ගෙදර පැලයක්වත් හිටවන්නේ නැහැ. අඹ ගහක්වත් හිටවන්නේ නැහැ නේද කුලිය ගෙදරක ඉන්න මිනිස්සේ. ඇයි යනකොට අරන් යන්න බෑනේ? පොල් ගහක් හිටවයිද මිනිස්සේ කුලිය ගෙදරක ඉඳිද්දි? ගෙදර පිටිපස්සේ මේ වැසිකිලි තව ටිකක් ලොකු වුණා නම් හොඳයි නේ කියලා වැසිකිලි තව ලොකු කරගෙන තව කාමරයක්ම හදාගන්න ඉතින් කුලී ගෙදරකින් ඉඳිද්දි. එහෙම කරන්නේ නැහැ. තින්ත ටිකක් ගහගන්න ඉතින් එහෙම කරන්නේ නැහැ තින්ත ටික. ඇයි ඒ කුලී ගෙදරක්ද? ඒක යන්තම් ඉන්න ඕන විදිහට ඉන්නවද නැද්ද? ඒක ලස්සන කරන්න, පාට කරන්න, අලුතෙන් කර්ටන් දාන්න, ඒක මොකක් කරන්නේ නැහැ නේද? ටයිල් ගලවලා අලුතෙන් ටයිල් ලනවද කුලී ගෙදර ඉඳිද්දි? වහල ගලවලා අලුතෙන් වහල දානවද? ඉතින් ඒක කරයි ගෙදර අයිතිකාරයා. ඔබ කරන්නේ නැහැ නේද ඒක? ඔබේකට කුලිය ගෙවනවා. කුලිය ගෙවන්නේ මොකටද? ඒ ගෙදර තියෙන පහසුකම් පාවිච්චි කරගෙන ඉන්න ටිකේ ඉන්න. දව ඔය ඔය කයත් එක මොකද කරන්නේ? ඔය කයේ තියෙන පහසුකම් ටික පාවිච්චි කරගෙන ඔය කයට කුලිය ගෙවගෙන ඉන්න නොයි තියෙන්නේ. ඔබ කොහොමද කියන්නේ මේක මේ ඔබ කියලා? ඔබ කුලිය ගෙනගෙන ආතුගම් පින්න ඔබ ආයේ කිසිම හිතක් පපුවන්නේ සමහරවල් වෙන ඔබ ඔය ඇත්තම ඔබ ජීවත් වෙන ගෙදර ඒ අයිතිකාර මනුස්සයා සාමාන්‍ය ඔබට සමාන වෙන මාස 6ක් ඔබට ඉන්න දෙයි පින්න කුලිය ගෙවන්නේ නැතුව අනේ අනේ කියලා බැගාපත් වී ඔබ ඉල්ලුවොත් සමාන වෙන මාස 6ක් අවුරුද්දක් වුණත් ඔබට ඉන්න දෙයි. හැබැයි ඔය ගෙදර ඔය දැන් ඔබ ඉන්න ගෙදර 3 මාසයක් ඉන්න දෙයිද කුලිය නොගෙවුවොත්? 3 මාසයක් ඕනේ නැහැ පින්න උතනේ. 1 මාසයක් ඉන්න දෙයිද ඔබ කුලිය නොගෙවුවොත්? ඇයි ඔය බොතියන් ඉන්නේ ඔබ කුලිය ගෙවනකම් විතරයි. ඉතින් ඇයි පිටින් ඔබ ඔකට ඔච්චර ආදරය කරන්නේ? ඇයි ඔබ ඔකේන ඔච්චර තකන්නේ? අල්ලලා දානකෝ කියන්න. ඕනරව ගැන හිතන්නේ නැන්න එපා. හැබැයි ඉන්න කාලෙට පිළිවෙලට තියාගන්න. කන්න ටික දෙන්න, බොන ටික දෙන්න, කඳින්න බලඳින ටික දෙන්න, ඉන්න තැනක් දෙන්න, මෙරට බෙහෙත් ටික දෙන්න. ඇයි? නැත්තම් හිසරද දෙන්න. නැතනම් කරදරයි. තරහ යනවා නෙමෙයි කරදරයි. අරහතුන් වහන්සේට කරදරයි පින්වතු මේ කය. උන්වහන්සේට සිද්ධ වෙනවා පින්වතුනි දිනපතා දිපින්නපතේ වැඩි. උන්වහන්සේට සිද්ධ වෙනවා පින්වතුනි අසනීපයක් වුණොත් බේතක් හේතක් හොයාගන්න. වස්ත්‍රයක් හොයාගන්න. ඉන්න කුටියක් හදාගන්න. උන්වහන්සේට සිද්ධ වෙනවා ඉදික් කරගන්න. ඒ කියන්නේ උන්වහන්සේට ඉන්න එක කරදරයි. ඒ නිසා උන්වහන්සේ මොකද කරන්නේ? ඉන්න ටිකේ උන්වහන්සේ කුලිය ගෙවාගෙන ඉඳලා ඊට පස්සේ උන්වහන්සේ එතනින් වඩිනවා. එහෙනම් ඔබත් මොකද කරන් තියෙන්නේ? ඉන්න ටිකේ පිටින් ඔතන ඉඳලා යන්නයි තියෙන්නේ. ඒ නිසා ඔය ඕනටර ඔගෙන හිතන්න එන්න එපා. අනේ බලන්නකෝ මේ පැත්තෙන් අණ්ඩක් කැඩිලානේ. අනේ බලන්නකෝ අර පැත්තෙන් අණ්ඩක් නැවිලානේ. අනේ බලන්න අර පැත්තෙන් පොඩ්ඩක් තැලිලානේ. අර පැත්තෙන් පොඩ්ඩක් නැවිලානේ. අර පැත්ත පොඩි වෙලානේ, අර පැත්ත ලොකු වෙලානේ, අර පැත්ත ඉදිමිලානේ, අර පැත්තෙන් අර පැත්ත කැපිලානේ. ඉතින් ඔය ඔයගෙන වැඩි උනට හිතන්නේ නැද්ද? ඔය කුලී ගෙදරක ඔය ඉන්නේ. ඔබ හරියට කුලී ගෙදරකට සලකන්නේ කෙසේ යම්සේද? ආන් ඒසේ පින්දුන ඔය ගොයි ගෙදරට සලකන්නේ. ඔබ අරන් යන එක නෙමෙයි නේද? මොකද්ද ඔබට ඕක ගැන ඔච්චර තරහ ගන්න තියෙන්නේ? මොනවද ඕක ගැන ඔච්චර හිතන්න තියෙන්නේ? මොනවද ඔච්චර කලකිරෙන්න තියෙන්නේ? කලකිරෙන්න කියලා කිව්වේ ඕක ගැන ඔච්චර හිතන්න දෙයක් නැහැ. කේන්ති ගන්න තරහ ගන්න ද්වේෂ ගන්න හිතන්න දෙයක් නැහැ තියෙනවා. ඔය ඉන්න ටිකේ පොඩ්ඩක් ඉන්නයි තියෙන්නේ. කොහොමද යන්නේ නෝ කොච්චර ඔකර කුලිය ගෙවද්ද යන්න වෙනවා. ඔබ අපිම හැමදාම කුලිය ගෙවද්ද තියෙනුනේ. අනිවාර්යෙන් ඔය කොන්ට්‍රැක්ට් එක ඉවර දවසට ඔබ ඔය දෙක දානවා. කවදාකවත් කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරන්නේ නැහැ. ඔබ අද ඉන්න ගෙදර නම් සමහරට අවුරුද්දෙන් අවුරුද්ද කොන්ට්‍රැක්ට් එක දික් කරනවා. ඕකේම නැහැ. ඔබ එනකොටම කොන්ට්‍රැක්ට් එක අසම් කරලා අවුරුදු ගානකට අවුරුදු 50 60 70 කීයක් හරි ඒ ගෙවිච්ච දවසට ආයේ කොන්ට්‍රැක්ට් එක එක්ස්ටෙන්ඩ් කරලා දෙන්නේ නැහැ. යන්න යන්නේ දවසේ යන්න වෙනවා. ඔබ පින්න හොඳට දක්ෂ වෙන්න ඔය කයයි හිතයි වෙන් කරලා දකින්න. එතකොට පින්තුනේ ඔබට පුළුවන් වෙනවා කය කැඩුනහම කය කැඩුන බව විතරක් මනසිකාරය කරගන්න. කය ස්පර්ශය කැඩුනහම පින්තුනේ ඒක ඒ බව මොකද gedara වහලට අල්ලපු gedara කොල්ල කුරුට සෙල්ලම් කරද්දී බෝලේ වැදුනහම ටයිල් කැට බිනිසවා බිනි ගෙදරින් මිනිස්සු දන්නවා. ඒක නවත්තන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඒක දැනගනව හඳුන ගන්නවා. ඒක නේ ඒක ප්‍රශ්නේ නැහැ. දැන ගැනීම හඳුන ගැනීම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපි වේදනාව කෙනෙකුට වේදනාව කාව කියලා දැනගන්න. කායික වේදනාව. සැප වේදනාව කාවම සැප වේදනාව කාව කියලා දැනගන්න. දුක් වේදනාව කාවම දුක් වේදනාව කාව කියලා දැනගන්න. එච්චරයි. දැන් ඔබේ ඔබේ ඉන්න කුලී ගෙදර අලුතෙන් තීන්ත ගෑව කියලා පිටින් ඔබට සතුට වෙන දෙයක් නෑ. ඒක කුලි ගෙදරක්. ඔබේනේ කුලි ගෙදර. වාලේ ලීක්කයක් කියලා පිටින් ඔබට දුක් වෙන දෙයක් නෑ. ඒක කුලි ගෙදරක්. ඔබට තියෙන එක විරිසකර කරගන්න. අයිතිකාරයට කියන්න. ඇවිල්ලා හදලා යයි. ඉතින් මෙතන ඔබට ඉන්න කාලේ ඔබට සිද්ධ වෙනවා මේ ටික තනින් හදාගන්න. හැබැයි ඔය හදාගන්න එක දෙයක් ඔබ අරන් යන්නේ නැති නිසා ඔබ ගැන වැඩි ඕනවට හිතන්න එන්න එපා. නමුත් ඔබ තේරුම් ගන්න මේ කය එකක් හිත પરම්පරා එකක්. හිත પરම්පරාවට දුක දෙන්න එපා පිටින් කයට එන දේවල් වලට. කයට දුක දෙන්න එපා හිත પરම්පරාවට තියෙන ප්‍රශ්න වලට. ඔය දෙකම වැරදි. ඒකයි සීදිනසා ගන්න එකත් වැරදි. ඇයි ඒ? හිතට දැනෙන දුකට කයට දඬුවම් දෙනවා. ඒක වැරදි. මොකද ගල් ගහලා ගේ බිම දාගත්ත කියලා පොළු වලින් ගහලා ගෙදර බඩු මුට්ටික ඔක්කොම මේ කුඩු පට්ටම් කරගත්ත කියලා කවදාකවත් හිතේ තිබ්බ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒ වගේම තමයි ගෙදර ඉන්න මිනිස්සු ගේ හිතේ තියෙන ප්‍රශ්නෙට නැත්නම් ගෙදර තියෙන ප්‍රශ්නෙට ගෙදර තියෙන ප්‍රශ්නෙට පිළියම් කරන්නේ නැතුව ගෙදර තියෙන ප්‍රශ්නෙට ඒකට පිළියම් කරන්නේ නැතුව මිනිසුට හොඳට නාල කරලා ඇඳර කරලා හිටියා කියලා ඒ ගෙදර ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ආන් ඒ වගේ ඔබ වෙනතුනේ කායික ප්‍රශ්නෙට කායික ප්‍රශ්න පිළියම් කරන්න. මානසික ප්‍රශ්න මානසික ප්‍රශ්න පිළියම් කරන්න. ඒක මම පටංගන ඉදීම ඇහුවේ. ඔබ හිතේ අමාරුවෙන් ඉන්නවා කියලා කවදාකවත් ඇඟට බට් එක නොදී හිටියද? ඇඟට වස්ත්‍රයක් දාන්න නැතුව හිටියද? ලෙඩක් හැදුනොත් බේතක් නොදී හිටියද? හිතට සෙවණක් නොදී හිටියද? දැකද හිතේ ප්‍රශ්නෙට ඔබ කවදාකවත් කායර පිළියම් නොකර හිටියේ නැහැ. එහෙනම් ඇයි පිංගුතුනි කාය ප්‍රශ්නෙට හිතට පිළියම් නොකර ඉන්නේ? කාය ප්‍රශ්න තියෙන දවසට හිතට පිළියම් කරන්නේ නැහැ. මොන නැන්ද ඒ අදහස? හිතට දුකේන අවිද්‍යා තෘෂ්ණාව නිසා. කායට දුකේන පිළිදින කාය කැඩෙන නිසා. කාය උණුතාවයල් නිසා. ආන්ගේ උණුතාවයන් වල පිළියම් කරගන්න. කැඩනොත් බෙහෙත් ටිකක් දාගන්න. ඒක කරගත්ත කියලා පිළිදින මානසික ප්‍රශ්නෙට පිළියම් නොකර ඉගෙන ඉන්න එපා. ඔබට හිතට කේන්තිය තරහක් ආවොත් මයි කොන්ද රිදෙනවා, මර දැන් මුකුත් කරගන්න බෑ, මයි කකුල රිදෙනවා, මම මුකුත් කරගන්න බෑ, මගේ ඇඟම රිදෙනවා, මගේ ඇඟට හොඳට මුණ ගැනලා බලනකො මොකද මට මේ වුනේ කියලා. ඉතින් ඔය වෙලාවට ඔබට කරන්න තියෙන හොඳම දේ තමයි හිතින් ඔබ ඔය කයයි හිතයි වෙන් කළ බලන්න. හිතින් හිතින් කය හිතයි වෙන් කළ බලන්න. ඒක හොඳ භාවනාවක් කියලා. හිතින් කය හිතයි වෙන් කළ බලන්න. දැන් ඔබ ඉස්සලා හිතලා බලන්න කොයිකටද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. හිතට දාපු ප්‍රශ්නේ නැත්නම් කයට දාපු ප්‍රශ්නේ කියලා. ඔබට තේරෙන්නේ මේ කයට ආපු ප්‍රශ්නයක් මෙතන ඉන්නේ. ඉතින් අල්ලපෙ ගෙදර මිනිස්සු රණ්ඩු වෙද්දී ඔබ මොකටද මූණ එල්ලන්නේ? ඒ වගේ කයර ප්‍රශ්නයක් තියෙද්දී ඔබ මොකටද මූණ එල්ලන්නේ? ඔන්න ඔබට ප්‍රශ්නයක් වුණා නම් ගමන් නැහැ. ඔබට තේරෙයි එතකොට ඔබ තමයි ඒක ඔබේ ප්‍රශ්නේ කරගෙන තියෙන්නේ කියලා. ආහ කියන ප්‍රශ්න ඔය තියෙන්නේ. ඔව් ඔබ රෙද්දස් දාගන්න එපා. එතකොට කනවා කනවා. ඔන්න ඔකයි වෙන්නේ. ඒ නිසා වයසට ගිහිපු නිසා හෝ වේවා අසනීපෙච්ච නිසා හෝ වේවා විශේෂයෙන් මේ දවස්වල කොරෝනා නිසා හැදිලා හරි වෙන මොන හරි රෝගයක් හැදිලා හරි ඒ රෝග ලක්ෂණ නිසා කායික පීඩාව විඳින මිනිස්සු පිරිසක් ඇති පින්වතුනි ඔබ අතරත් ඇති සමහර ඔබ ලෙඩ ඇඳගෙන ඉන්නවා මේ දේශනාව අහන්නේ මම ඔබටයි මේ කතා කරන්නේ පින්වතුනි බය වෙන්න එපා ඔය ප්‍රශ්න ඇදලා තියෙන කායට මිසක් ඔබට නෙමෙයි කායර හැදිච්ච බස කාය විසඳාපේ ඒකනේ දොස්තරලා ඉන්නේ දොස්තර එකට බෙහෙත් කරපු දැන් මේ දොස්තර මේකට බෙහෙත් කරපු දැන් දෙක දෙක මගෙන් අහන්න එපා කයලෙට මොකද කරන්න කියලා ඒ වගේම ඉස්පිරිතල දොස්තරගෙන් අහන්න එපා හිතේට මොකද කරන්න කියලා ඒක අහගන්න මේ දොස්තරගෙන් එහෙනම් දේවල් දෙකක් නිසා තමයි ඔබ දොස්තරලා දෙන්නේ හොයාගෙන ඉන්නේ හවුද නැද්ද දැන් දේවල් දෙකක් නම් ඉතින් එකක් කරනවාම ඇයි අනෙක් එක විඳවන්නේ ඔබට හිතෙනවා නම් මනුස්සෙක් සීදිනසා ගන්නවා කියලා කියන්නේ මොඩඩක් කියලා. මේක ගැන මොකද හිතන්නේ? අයි ඒක ඒක වැරදි මේක හරිද එතකොට? හිතේ ප්‍රශ්නට කය කඩන්න එපා. හා. ඒක පිළිගන්නවා සාදු සාදු. එහෙනම් එතකොට කයේ ප්‍රශ්නට හිත කඩන්න එපා. ආ ඒක නම් බෑ. එහෙම වෙන්නේ කොහොමද? ඒක ඉතින් සාධාරණ වෙන්න ඕනේ. හේතු යුක්ති ගලපලා කතා කරන්න ඕනේ. සත්‍යෙන් සත්‍ය පිටලා කතා කරනවා. ඔන්න ඔය කාරණා ගැන ඔබ හිතන්න. එතකොට ඔය කායික පීඩාව නිසා යම් හෝ මානසික පීඩාව කඩ ගන්නවා. ඔය පින්වතුන් කිසිම කෙනෙක් බය වෙන්න එපා. ඔබර කරන් දෙන්නේ ලේසිම දේ පින්වතුනි. කාය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ආන් එයාට බාර දෙන්න ඔය කාය. දොස්තර මහත්තයෝ මේකට ඔබතුමාට කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කරන්න. ඔන්න. ඒක බාර දෙන්න හොස්පිටල් එකට. අපි තුම දෙනවා මල්ලේ දතු එක හදනවා. අපි දෙනවා කොරෝනා හදනවා කියලා. ඔය ඉන්න කාටද කියලා අපි ඉන්නේ ත්‍රිවිල් එකේ කරි මොක කරි දාගෙන. ඕක අරන් ගිහලා තියන්න ලෙඩ ඇඳේ. ඉස්පිරිතාල ඇඳේ තියන්න. ත්‍රිවිල්ලා කියන්නේ මේ දොස් මහත්මය. මෙන්න මේකේ ඔබතුමා දන්න දේ තියෙනවා නම් පොඩ්ඩක් කරලා දෙන්න. ආයේ ඔබ ඊට වඩා එතනින් යන්න මොකක් ගැන හිතන්නේ නැහැ බබේ. ඇයි? ඉතින් ඔබට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. කය කැඩලා තියෙනකොට ඔබ අඬන්නේ මොකටද? කායත්නේ කොරෝනා හැදෙන ඔබට නෙමෙයි. කායත්නේ හෙම්බිසාව හැදෙන, කායත්නේ ඔළුවේ ගැම්මාර හැදෙන, කායත්නේ කොන්දේ ගැම්මාර හැදෙන, කායත්නේ කකුලේ ගැම්මාර හැදෙන, කායත්නේ රෙංගමාලේ හැදෙන, කායත්නේ බඩේ ගැම්මාර හැදෙන. ඔබ අඬන්නේ මොකටද? ඔබට ඊට වඩා ලොකු වැඩක් තියෙනවා කරන්න. ඔය කය සත පහකට ගණන් ගන්න එපා. ඔව් ඕනතරට තනක් දෙන්න එපා පිටු ඔය කයට. ඕනතරට තනක් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? ඉතින් ඔබ ඊට පස්සේ වෙන දෙයක් නැති වෙනවා. සත පහකට ගණන් ගන්න එපා. අවශ්‍ය ටික දෙන්න. කන්න කැම ටික දෙන්න, ඉන්න තැනක් දෙන්න. ලෙඩට බෙහෙතක් දෙන්න. ඊට පස්සේ ඇඟට වස්ත්‍රයක් දෙන්න. ඔච්චරයි. ඔතනින් එහාට කය ඉල්ලන්නවා මේ. ඔබ ඉල්ලන්න ටික මම දෙනවනේ. දැන් පැත්තකටලා ඉන්න. ඔන්න ඔය මට මේ විදිහට කයට දල්කා. අපි සලකන්නන්නේ එහෙම. කන්න ටික දෙනවා නම්, ඉන්න තැනක් දෙනවා නම්, අඳින්න ටික දෙනවා නම්, ලෙඩුනම් බෙහෙත් ටික දෙනවා නම් කරුණාවල. කියලා දැනගෙන අඳින්නම්. කට පියාගෙන මට වැඩක් මට වදයක් වෙනද වැඩක් කරගෙන ඉඳ දෙන්නකෝ. ඔන්නෝයි මට වෙන්නේ අපි කයර දරගන්න. මේ කය කරනවා කියලා අපි අනන්නේ නැන්නේ. මොකද අපිට ඊට වඩා ගොඩක් ලොකු වැඩක් තියෙනවා කරන්න. මේ හිත නිදහස් කරගන්න ඕනේ. කොච්චර පින් හිතට කොච්චර සතුටක් තියෙනවද ලබන්න? දහම ආબોධ කරගෙන, තණ්හාවෙන් නිදහස් වෙලා, රාග, දේශ, මෝහ ප්‍රහාණය කරගෙන, පුළුවන් නම් සමාධියක් වඩාගෙන කොයිතරම් දේවල් තියෙනවද මේ හිතට කරගෙන සතුටින් සතුටින් ඉන්න පුළුවන්. ඒ ඔය ඔක්කොම සතුට කාබාසිනිය වෙනවා. මොකක් කරගත්තද? ආය කයර තියෙන ප්‍රශ්න ගැන හිත හිත දුක් විඳනවා. සත පහකට ගණන් ගන්න බව එකයි. ඔය හිතට පින්නේ ඊට වඩා ලොකු ලන්සුවක් දැන්. ඔය හිතට ඊට වඩා ලොකු දරක් තියෙනවා කරන්න. මේ යන්තම් ඉන්න තැනක් විතරයි පින්නේ මේක. ඔබ අන්න ඒ විදිහට හිතන්න. මේ යන්තම් ඉන්න තැනක් මේ තියෙන්නේ. යන්තම් ඉන්න තැන. ඔය යන්තම් වැටලා ඉන්න තැනක් ඔය තියෙන්නේ. ඕක මේ ලස්සන කරලා හැඩ වැඩ දාගෙන වත්තරම් වටින්න දැන් නෙමෙයි. මං කොණ්ඩේ පීරන්නක් කැමති නෑ දැන්. පේන්නද? ඒ තරම්වත් මම මේ කය වෙනුවෙන් මහන්සි වෙන්නේ නෑ. ඉතින් ඒකටත් මහන්සි වුණා. ඒකයි සමහර මිනිස්සු ජෙල් දාද්දි මට හිතෙන්නේ මොකටද මේ දුක් විඳින්නේ කියලා. කොණ්ඩ පාට කරද්දි මට හිතෙන්නේ ඇයි මේ දුක් විඳින්නේ? මේ යන්තම් ඉන්න ටිකේ ඔය ඉන්න තැනට යන්තම් ඉල්ලන දෙක විතරක් දුන්නා ඉවරයි. පිටින් ඔබ මනුස්සය ගෙදරේ ඔබේ ගෙදරයිතිකාරය කුලියට ඉන්නකොට ඔබ කුලියට ඉන්න ගෙදරයිතිකාරය ඇවිල්ලා කුලිය ඉල්ලද්දි ඔබ අතේ හිතේ සතුටට තව ටික ගන්නද දෙනවද? කුලියගෙද මාසෙට 50,000යි. කෝකරත් ඔය 70,000ක්ම ගන්නකෝ. එහෙම කරනවද? සන්තෝෂං කියලා තව 20,000 30,000 දෙනවද? නෑනේ. පුළුවන් නම් කේවල් කරලා තව ටිකක් අඩු කරගන්නේ නේද කරන්නේ? 50,000 කියලා කිව්ව රෙන්ට් එක මොකද ඔබ කියන්නේ? ඔබ 45,000 කින් විතර කරගන්න බැරිද? අන්න බින්දු දැක්කද? ඔබ අන්න ඒ විදිහට ඔබ කේවල් කරනවා gedara kuliyata indiddi. නැවත ඔබ මේකට මේක ඉල්ලන්නේ 50,000. ඔබ දෙන්න යනවා ලස්ස පහක් විතර. ඇයි ඒ? නිකන් බොරු වැඩ පින්නතනේ. කැල්ල ගියාට පස්සේ අන්තිමට මහ බලුවට පස් ටිකක් වෙන එක විතර නෙවෙන්නේ. මේ ඕන තරම් පස් තියෙන්නේ. තව ලස්සන කළ පස් කරන්න ඕනේ නැහැ නේ කොහොමවත් පස්. නිකන් මේ සත පහ කරපින් මේ කය ගැන හිතන්නේ නැහැ. කය ගැන ඔබ කන්සර්න් කරන්න එපා මේක නේ. තනික අල්ලලා දාන්න මේක. මේ යන්තම් ඉන්න තැනක් මේ තියෙන්නේ. ඉන්න ටිකේ අර ටික දෙන්න හැබැයි. ඒවා නොදී ඉන්න එපා. මොකද ඒවා නොදුන්නොත් වදයක් වෙනවා ඊට පස්සේ. ඒ ඇඬියාව අහන් ඉන්න බෑ ඊට පස්සේ. අන්න ඒකයි තියෙන ප්‍රශ්නේ. කැක්කුම් දානවනේ. බැ රිදෙනවනේ ඒක ඒක මානසික පීඩාවක් නෙමෙයි. නව වදයක්නේ. මොකද ඒ වේදනාව නොවත් හොඳයි නේ පිංගුතනේ. මොකද ඒතර ඒකට බෙහෙත් කරන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද බෙහෙත් කරන්න ඕනේ ලෙඩක් වුණොත් විතරනේ. ඒ නිසා පුළුවන් තරම් ලෙඩ නොකරගෙන තියාගන්න. ඒතර හොලේසි. ඒතර තුනකින් යන්තම් බෙහෙරලා ඉන්න පුළුවන්. හරියට බලා ගියාද නැත්නම් හතරක් වෙනවා. ඒකයි සිව් පසෙම ඕනේ නැහැ. තුන් පසෙකින් පුළුවන් යැපිලා ඉන්න. තුන් පසේ හරියට දුන්නේ නැත්නම් තව එකක් එනවා සිව් පසෙ. බෙහෙත්තික දෙන්න වෙන තත්ත්වක දෙනම් ඒක වයසට ගියාම ඉතින් කරන්න දෙයක් නැහැ කොහොමත් දෙන්න වෙනවා නැත්තම් පිළිදෙන තරුණ කාලේ නම් ඉතින් ගොඩක් දුරට කන්නඩික වෙලාවට දෙනවා නම් ඉන්න දණක් දෙනවා නම් يعني රස්සයක් දෙනවා නම් ගොඩක් දුරට අර හතරෙන් එක ඕනේ නැහැ ගොඩක් දුරට අනතුරක් වෙලා මොකක් කරේ වෙනවා නම් ඉතින් කරන්න දෙයක් නැහැ නැතේක ඔබ ඕනොට රා කයිගෙන හිටන්න එපා ඉතින් අපිට කොච්චර දේවල් තියෙනවද තව කරන්න මේ දහ මනසිකාරය කරගෙන තියෙනවා යෝනිස මනසිකාරය හදෙන්න තියෙනවා පරිසම්පාදේ අවබෝධ කරගන්න තියෙනවා ගුණේ වඩා ගන්න තියෙනවා අනිකයි ಗುಣ දකින්න තියෙනවා බල්ලව මරන්න තියෙනවා කොච්චර දේවල් තියෙනවද කරන්නේ එනිසා මේ මේ කායයට තියෙන තන ආයෙ let it go අල්ලන සත පහක වඩා ගණන් ගන්න ජන්තන් ඉන්න ටිකේ අවශ්‍ය ටික දීලෙන් කුලී ගෙවනවා කියලා හිතන ඔය කුලී ගෙදරින් කොහොමත් පින්සල කොච්චර ඔය ගෙදරට ආදරේ කරත් ඔබ ඔය ගෙදර තොইলයක් නැටුවත් පින්විතනේ ඔබට යන්න කියන දවසට ඔබට යන්න වෙනවා එදාට ඔබ ඔය ගෙදර ඉඳගෙන හඳුන් කූරු පත්තු කළා පහන් පත්තු කළා මල් තියලා පැදගුණු කළා ඔළුව ඔළුවෙන් හිටගෙන පින්විතනේ ඔය ගෙදර ඔබ ආවතේව කර කර හිටියත් යන්න කියන දවසට ඔබට යන්න වෙනවා එහෙනම් ඔබ කොච්චර වැඩිපුර කරා කියලා සත පහකට ඔබව ගණන් ගන්න නැහැ ඉතින් සත පහ කරවත් ඔබව ගණන් ගන්න නැත්නම් ඇයි ඔබ සත පහ කරවඩා ඔය ගණන් ගන්න කය ඔබට සලකන විදිහට ඔබ කයර සලකන්න. අන්න කියනවා. සරලව කියනවා. කය ඔබට මාත්‍රයක්වත් ආදරේ නැහැ. ඒ නිසා ඔබ ඕනට වඩා ආදරේ කරන්න යන්න ඕනේ නැහැ. ඉන්න ටිකේ ඉන්න දැන්. ඔච්චරයි කරන් තියෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි උතුරින් දේශනාවකට සමාන කරමු. කරුණු ගොඩාක් කතා වුණා. ඒ හැම දෙයක්ම බින්දුනේ බොහොම වටිනා ඔබේ ජීවිතේට. ඒව ගැන හිතලා බලන්න. විශේෂයෙන්ම අර මෝහ චරිතය ගැන කියපු කතාව. හොඳට කල්පනා කරලා බලන්න. ඒ හැම දෙයක් බින්දුනේ ඔබට කිව්වේ ප්‍රායෝගිකව මේ දේවල් ඔබ ගාව තියෙනවද කියලා ඔබෙන් අහලා බලන්න. තමන් තුල කිඳා බහැලා ඔබ දිහාම හැල්ලා බලලා බින්දුනේ ඔබ බලන්න ඔබට ඒවා ඔබ ගාව තියෙනවද කියලා. තියෙනවනම් ඒවා බල බල ඒවා සුද්ධ කරගන්න. ඒ ප්‍රශ්න තියෙනවනම් මොකද්ද කරන්න ඕන කියලාත් මම ඔබට කිව්වා. ඔබට සිද්ධ වෙන අපි ලොක් එක ඇතුලෙන් අරින්න. මොකද ඔය ලොක් එක උඩින් අත දාලා අරින්න බෑ. අර සමහර ගේට්ටු අරිනවා වගේ එළියෙන්. එහෙම කරන්න බෑ. ඇතුලෙන්ම තමයි අරගන්න ඕනේ. හැබැයි ගේට්ටු එළියෙන්ද ඔබට කියන්න පුළුවන්. ලොක් එක අරගන්න හැටි. අපිට අරින්න බෑ එළියෙන්ද. ඔබ ඇතුලෙන්ද අරගන්න ඕනේ. අපිට කියන්න පුළුවන් අරගන්න හැටි. අරගෙන පින්විතනේ ගුරුවරයා ඇතුලට එන්න දෙන්න. එන්න දීලා ගුරුවරට දකින්න තියන්න ඔබ තියෙන ප්‍රශ්න ටික. ගොඩක් දුරට ඔබේ රාගදේශ ප්‍රශ්න ටික තියෙන ඇතුලේ. මෝහෙන් තමයි රාගදේශ ප්‍රශ්න ටික ඔක්කොම වහලා තියන්නේ. ඒක එකකටවත් උත්තර දෙන්න බැරි වෙනවා. ඒකෙන් තමන්ටමයි පාඩුවක් වෙන්නේ. අනික හැර වැඩ. හොඳයි. එහෙනම් අපි එතකින් දේශනාව අවසන් කරමු. පුණ්‍ය අනුමෝදනා සිද්ධ කරනවා. හොඳයි. පින්තන එහෙනම් සීල දනම් සීපත් කරගමු. අද උදෑසන පටන් මේ මොහොත දක්වාම විවිධාකාරයේ පුණ්‍ය කටයුතුළු නියැලලා සද්ධර්මයේ දේශනා කරවගෙන සද්ධර්මයේ ශ්‍රවණය කළා දහම් මනසිකාරයේදීලා බුදුන් සත්‍යඥානාවේදීලා ත්‍රි සූත්‍ර දේශනා සත්‍යඥාන කළා මේ නගා කියාගත් අනන්ත අත්මන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුදු ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසටත් ඒ වගේම වෙන ලෝකයේ කොහේ හෝතනක ඉඳගෙන මග වඩන්නා වූ සිවණ පිරිසටත් ඒ වගේම මේ ශ්‍රී සම්බුදු ශාසනයේ චිරස්ථිති උදසා වෙහස මහන්සිලා අපට කපලා කටයුතු කරන්නා වූ උත්තරීතර මහානායක අනුනායක හාමුදුරන් වහන්සේලා අඳුර කරගත් යතිවර මහා සංඝරත්නයටත් ඒ වගේම ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේ අඳුර කරගත් සීලම සංඝයා වහන්සේලාටත් අනගාරික මහත්මාත්මින් සිදුනාටත් පුණ්‍ය බාරද සම්බන්ධව කරුණු කරනව සිදුනාටත් දායක දායකවන් සෑම සිදුනාටත් මේ නගා කියාගත් අනන්ත අත්මාන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදුව පතුරවමින් මේ පින් වීදී පැතිරී යාමෙන් එය රදවලදී එන්නව රෝගාබාධ අතුරු අන්තරා යම් තාක් ඇතනම් ඒ සියල්ලක් නිවසාදු වරින් භූත වෙත්වා ශරීරයේ සත්ත්ව දාතු දෝෂයෙන් වීමෙන් වැදගත් මියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම්තාක් ඇතනම් ඒ සියල්ලක්ම සාදු වේ වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගෙළු කුම්බාණ්ඩාදීකින් වැදගත් මියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම්තාක් ඇතනම් ඒ සියල්ලක්ම සාදු වේ වෙත්වා නිවන් මාර්ගට බාධා කරන මොනෑම හෝ කරුණු කාරණා නැත්නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා දස කුසලින්ම මිදෙත්වා දස කුසලින් බලත් අතස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින් උතුණි මෙතුවක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ආවා වූ සම්බුදු ශාසනයේ සම්බුදු දේශනයේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලාගත්තා වූ සක්‍ර දේවතුමා ප්‍රධාන සදෙව් ලෝක වාසී දේව මහරජ දරුවන් ඇදලා යගේ පරිවාර පිරිසටත් චාතුරු මහරජගේ රාජ්‍ය කරන්නා දුදුරාස්ස විරුළු විරුපාක්ෂ වෛශ්‍රවණය කියනවා ඒ දෙවි රජ දරුවන් ඇදලා යගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතට පත් ජනතාව නිරන්තරයෙන් පිහිට රැකවන්නේ ආරක්ෂාව සලසා දෙන්නා වූ සුමන සමන් පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක ආදී කොටගත් ඒ එකින් එකින් නොකි දෙවිදේවතාවුන් වහන්සේලා සෑම්සු දෙනාටත් ඒ අයගේ පරිවාර සේනා පිරිසටත් ඒ වගේම පිළිදෙන ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිදේවතාවුන් වහන්සේලාටත් ඒ වගේම මේ ආරාමයේ ගහක් ගහක් ගානේ කොළයක් කොළයක් ගාන විමන් මවාගෙන වැඩ සිටින්නා වූ බුහුමාටු දෙවියන්ගෙන් පටන් අග්‍රණීතා බ්‍රහ්ම ලෝකයේ දක්වා වීදී පැතිරී සිටින්නා වූ ඒ දෙවිදේවතාවුන් වහන්සේලා සෑම්සු දෙනාටත් මේ නගා කියාගත්තාම තමන පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරවමින් මේ පින් වීදී පැතිරී යාමෙන් ඒ දෙවියන්ගේ දේවානුභවය වැඩි වෙත්වා ආයුෂයේ වර්ණයේ සැපේ බලේ පරිමාණ ඥානයේ පිහිටත්වා නිවන් මාර්ගයට බාධා කරන මොනෑම කන්නු කාරණාවක් නම් ඒ සියල්ලකම නිදහස් වෙත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලෙන් බලත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා චිරහත් කාලයක් සම්බුදු ශාසනයේ සම්බුදු දේශනයේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පිංගම් කරන් ඒ වගේම පින්දින ඔබේ සුජීවත්ව සිටින මව් දෙමාපියන් සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වාම වර ගුරුහරුකම් ලබා දුන්නා ගුරුවරු ගුරුවරයන් ඒ වගේම කල්දරයක් විපතක් වෙච්ච ලාවට ඔබට උදව් පදව් කරන්න ඉදිරිපත් වුණා වූ මිතුරු මිතුරයන් යහළු යෙහෙළියන් ඇතුළු කරගත් ඒ සිරි දිනාටත් ඥාති හිත මිත්‍රාදී පිරිසටත් ඒ වගේම පින්දිනේ ඔබේ සාපපාසාගිනි නිවා ගැනීම පිණිස ඔබට ආහාරය පානය නිර්මාණය කරලා දීලා ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන්නට ඔබට නිවාස ස්ථානයක් නිර්මාණය කරලා දීලා ඒ වගේම මැසිමදුරු උවදුරුවන්ගෙන් පීඩරපත් නොවි ජීවත් වෙනට ඔබට ඇඳුම් ආයතන් නිර්මාණය කරලා දීලා ඒ වගේම පුදුම අසනීපයක් ලැබලා දුකක් රෝගාබාධයක් ඇතිවෙච්ච වෙලාවකට ඔබට වෙදෙහෙතකමක් කරත් කියලා දුන්නා වූ බේතක් හේතක් ලබා දුන්නා වූ යම් තාපිරිසක් ඉන්නවනම් ඒ ශ්‍රියාමසික දනමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ අයත් මේ නගක කියාගත පුණ්‍ය ශක්ති වීදවා වතුලා හරි මේ වගේම පින්වතුනි මේ රට ආරක්ෂා කිරීම සඳහා මේ රට සංවර්ධනය කිරීම සඳහා මේ රට පාලනය කිරීම සඳහා තමන්ගේ දිවි හිමියෙන් අපකපලා කටයුතු කරනවා යම් තාපිරිසක් ඉන්නවනම් ඒ ශ්‍රියාමසික මේ මොහොතේ සිහිපත් කරගෙන මේ කී මේ කී නොකී ශ්‍රියාමසික දනට මේ නගක කියාගත පුණ්‍ය ශක්ති වීදවා වතුලා හරි මේ පින් වීදී පැතිර යාමෙන් ඒ අයත් වැදවලදී එනව රෝගාබාධ අතුරු අන්තරා යම් තාක් ඇතනම් ඒ සියල්ලකින් ගසා දුරින් බුත වෙත්වා ශරීරේ සප්ත ධාතු දෝෂ වීම ගතිමියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර යම් තාක් ඇතනම් ඒ සියල්ලම සදුරින් බුත වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගල කුම්භාණ්ඩාදීගේ වැදමියා දෝෂ අන්ධකාර පාපාන්ධකාර ඇතනම් ඒ සියල්ලම සදුරින් බුත වෙත්වා නිවන් මාර්ගයට බාධා කරන මොන හැම කරුණු කාරණා ඇතනම් ඒ සියල්ලම සදුරින් බුත වෙත්වා දස කුසලෙන් මිදෙත්වා දස කුසලෙන් වලත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින්දුනේ ඔබේ නමින් ජන්මාන්තර ගතවන රෙදුණු මෞද මාපියන් සහෝදර සහෝදරියන් අතර හිත මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන අනන්ත සංසාරේ පුරා රූපත් එක් විවිධාකාරයෙන් සහ සම්බන්ධලා කටයුතු කරගෙන ආව යම්තා පිරිසක් ඉන්නවා ඒ සිවිදත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම පින්දුනේ ඔබේ අතින් මේ අනුවේ කල්පය පුරාට ආඩා සාධාරණයට ලක් වෙලා ඔබෙන් හිමි හිංසාවට ලක් වෙලා කරදර හිරියට තාදින් පින්නවට ලක් වෙලා අද ඔබත් එක්ක වෛර බැඳගෙන ඔබව කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඔබේ ලෞකික ලෝකත් ජීවිතේ බාධා කරනවා කියලා හිතාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවනේ සුදුසුක මේ මොහොතේ අප්‍රමාණ මෙත්තා සාගත චේතනාවක යුක්තව සිහිපත් කරගෙන යම් තාක් ඔබ අතින් වැරදි අවර සාධාරණක එය අතර එය කරී සිද්ධ වුණා නම් ඒ සියල්ලකම වන්දියක් ගෙවීම පිණිස පිරිනමන මේ නගා කියලා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගාව කුසල ගංගාව සියල්ලක්ම එයයි කෙරෙහි වීදවා පතුල හරිමු ඒ පින් විහිදී පැතිරී යාමෙන් එය අතර යම් පිරිසක් අභව ගම්මෙම ඉන්නවනේ ඒයින් අතමි දේවා සම්දිරි සුගති අධ්වාම ලබත්වා සසර පුරාවට කරගත්වා යම් තාක් නායකනු දුනත්නම් ඒ සියල්ලකම නිදහස් කරත්වා දසකුසලෙන් මෙදෙත්වා දසකුසලෙන් වලත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් හොඳයි පින් දෙන්න අවසාන වශයෙන් සිහිපත් කරගමු අද දවසේ පටන් මේ මොහොත දක්වා කර කියා ගත්තා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගාවන්ගේ බල මහිමෙන් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළවන් වූ අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දනාට මේ තුන් වාසනාව ලැබිලා මේ මනසත් භවයේ තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ දීසනසික වෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් මුසි දනාට නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා හද පිළිදී මහා සංඝ රත්නය ඔබ සිය දනාටම මෙත්තානි සංසිං ආශිර්වාද කරනවා සිය දනම් වන්දනා කරනවා රාග ගින්නෙන් මිදෙත්වා දේශ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. රාග ගිනි නිවේවා, ද්වේෂ ගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සැප ලැබේවා. තුනුරුවන්ගේ සුවිසි අනන්ත මහා ගුණ මෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සාදු සාදු සාදු. පුංචි නිවේදනයක් තියෙනවා පිළිතුරකට මතක් කරන්න. 22 වෙනිදා තමයි මේ මාසේ පෝය දවස, නිකිණි පොහොය. එදාට පින්තුනි ආරාමයේ වැඩසටහනක් පැවැත්වෙනවා. ආරාමය කියන්නේ ආරාමය නෙමෙයි, ආරාමයට එන්න එපා. YouTube නාලිකාව ඔස්සේ අනුත්තරව ඔබට හුරු පුරුදු සුපුරුදු වැඩසටහන, ඔබට ගෙදර ඉඳන් අෂ්ටාංග පුරුසත් ශික්ෂාව සමාදන් වෙලා සුපුරුදු පරිද්දෙන් පින්තුනි මග වඩා ගන්න මේ කටයුතු එදාට සිද්ධ කරගන්න පුළුවන් ගෙදර ඉඳගෙන. එදා වැඩසටහනක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ සම්බන්ධ විස්තර ඔබට මෙලහකටත් ලැබිලා ඇති. දැන්ට ලැබෙලා නැත්නම් බොහොම ළඟදී ඔබට ඒ ගැන විස්තර තවතුරු ආරංචි වේවි. ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න. ඒවා නිර්මාණය කළා ඔබට ඒවා ගේන්න ලොකු පිරිසක්, ලොකු මහන්සියක් ශ්‍රමයක් දරනවා කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා විතරක් නෙමෙයි, අනගාරී මහතුතු විතරක් නෙමෙයි, මේ තාක්ෂණය මේ විදිහට උපයෝගී කරගෙන අපිට ඔබට මේ ධම්ම දේශනා ගේන්න උදව් පදව් කරන ලොකු පිරිසක් ඉන්නවා. ඒ ඔබම තමයි. මේ කැමරා එකක්, මයික්‍රෝෆෝන් එකක්, ඒ හැම දෙයක් අන්තර්ජාල පහසුකම්, ඒ හැම දෙයක් බින්දනේ ලොකු පිරිසක් එකතු වෙලා මේ කරන්නේ. බින්දනේ ඒ සෑම දෙනාම කරන ඒ ලොකු උත්සාහයට ඔබට දෙන්න තියෙන හොඳම පරිත්‍යාගය තමයි ඒ වෙනුවෙන් ඔබ ඒ වැඩසටහනේ උපරිම ප්‍රයෝජනයක් ගන්න. අරගෙන පින්දින එකෙන් අප්‍රමාණ පින් රැස් කරගන්න. පින් රැස් කරගෙන එයාට ඒ පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ නිවන උදෙසා කරගන්න ඕන කටයුතු සියල්ල කරගන්න. එච්චරයි බලාපොරොත්තු වෙන කිසිම බලාපොරොත්තුවක් අනිත් පැත්තේ නැහැ. ඒ වගේම එදා දවසේ ඉරිදා දවසක් නිසා ඉංග්‍රීසි දේශනාවත් සුපුරුදු පරිද්දෙන් පැවැත්වෙනවා. එතකොට මොකද පිරිසක් ඉන්න අපිට ඉංග්‍රීසි දේශනාවට සම්බන්ධ වෙන එදා ඉඳන්ම විශේෂයෙන් පිටු රටවල ඉන්න නෝනවරු මහතුරු, උපාසක උපාසිකාව, ඒ අයට සිංහලෙන් කෙරෙන පොයි වැඩසටහනට සම්බන්ධ වෙන තරම් සිංහල අවබෝධයක් නැති නිසා, ඒ වගේම පින්වතුනි සුපුරුදු පරිද්දෙන් අපේ ධර්මදස්ස ස්වාමීන් වහන්සේගේ ඉංග්‍රීසි වැඩසටහන තරුණ පිරිස උදෙසා සිදු කරන ඉංග්‍රීසි දේශනාවත් එදා දවසේ පැවැත්වෙනවා. ඔබ දන්න හැම දෙනාටම ඒ ගැන දැනුවත් කරලා ඒවට සම්බන්ධ වෙන්නට අවශ්‍ය දෙකද පහසුකම් සලසා දෙන්න. ඒ හැම දෙයකින්ම පින්ද ලොකු පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා. තව කෙනෙක් දහම දුන්නොත් ඔබට පින්ද දහම ලැබෙනවා. ඒකයි කලින් සඳහන් කරපු ආකාරයට. මිත්‍යා දෘෂ්ටිය තරම් පින්තුනි බලවත් පාප කර්මයක් තවත් නැහැ. එහෙනම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් මුදව ගන්න කෙනෙක්ට සම්මා දෘෂ්ටියට පත් වෙන්න කරන යම් වෑයමක් උත්සාහයක් තියෙනවා නම් ඒ තරම් පිනක් තවත් නැහැ. පුළුවන් තරමින් ඔබේ උත්සාහ සම්බන්ධයෙන් සහයෝගය දක්වන්න සහ ඔබත් ඒ වලින් උපරිම ප්‍රතිඵල නෙලා ගන්න. හොඳයි. එහෙමනම් අද දවසේ දේශනාවට මේ අවසන් කරමු. ඔබ සියලු දෙනාටම පෙරවන් සරණයි.